නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අභික්ඛන්තං භෝ කස්සප අභික්ඛන්තං භෝ කස්සප සේයතාපි භෝ කස්සප නිකුජ්ජිතං වා උකුජ්ජේය පටිච්චන්නං වා විවරේය මූල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේලෝ පජ්ජෝ තන්ධාරේය චක්කුමන්තෝ රූපානි දකිනන්තීති ඒවමේතං බොහෝතෝ කස්සපේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසා හම්බෝ කස්සප තං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං කස්සප ධාරේතු අජතග්ගේ පානුපේතුං සරණං ගතන්ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද අපි කියන්න යන්නේ එක්තරා විදිහක මේ විද්‍යාඥයන්ගේ ආදි පුරුෂයා ගැන. එහෙම නැත්නම් මේ පරීක්ෂණ කරන කට්ටිය ඉන්නේ අන්න ඒගොල්ලන්ගේ ආදි පුරුෂයා ගැන යම්කිසි කතාවක්, යම්කිසි විස්තරයක් ඉදිරියෙන් තියාගෙන අපේ මේ පුහුණුවට ඒක අදාළ වෙන්නේ කොහොමද, මේ පුහුණුවත් එක්ක ඒක ගලපගන්නේ කොහොමද කියන පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහයක් ගමු. එතකොට කවුද මේ පුද්ගලයා කියලා විමසුවොත්, අන්න පායාසි කියලා යම් කිසි විදියක ප්‍රාදේශීය රජ කෙනෙක්. එතකොට මේ තැනැත්තා මේ කොසල් රාජ්‍යෙම යම් කිසි විදියක ප්‍රාදේශීය මහයමති කෙනෙක් කියලා කියන්න පුළුවන් අද කාලේ වචනින් ගත්තොත්, අන්න ඒ පුද්ගලයා පිළිබඳ කතාවක්. එතකොට මේ තැනැත්තා හරියටම මේ අද කාලේ ඉන්න මේ පරීක්ෂණ කරන කට්ටියගේ, මේ විද්‍යාඥයන්ගේ ආදිපුරුෂයා වගේම තමයි. ඒ වගේම වැඩ තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ කියන කතාව. අපි බලමු මොකද්ද මේ සිදුවීම කියලා. ඉතින් මේ සිදුවීම පිළිබඳ සඳහන තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ කතාවක්. එතකොට මෙතන කතා නායකයා විදිහට මේ අවස්ථාවට ඉදිරිපත් වෙන්නේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ. එතකොට යම් කිසි විදියක ඒ ස්වාමීන් වහන්සේත් බොහෝ වයසට ගියපු අවධියක භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ යම් කිසි කාලයක මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ ලොකු කීර්ති නාමයක් පැතිරිලා ගිහිලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක්, මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ විදියට අවවාද උපදෙස් ලැබපු කෙනෙක් කියලා ඉතින් එහෙ විදියේ කීර්ති නාමයක් සහිත කාලයක්. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ බොහොම දක්ෂයි ධර්ම කරුණු පැහැදිලි කළ දෙන්. එතකොට කෙනෙක්ට තාර්කිකව ඒ විවිචිත්‍ර උපමා ලබා දෙමින් අන්න ධර්ම කරුණක් පැහැදිලි කළ දෙන්න දක්ෂතාවයක් මේ ස්වාමීන් වහන්සේට, විශේෂ දක්ෂතාවයක් මේ ස්වාමීන් වහන්සේට තිබිලා තියෙනවා. යම් කිසි විදියක අග්‍රතනතුරකුත් ලැබපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නේ පැත්තෙන්. එතකොට මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ කතාවක් තමයි මේ පායාසි ප්‍රාදේශීය රජතුමා පිළිබඳ කතාවක් තමයි ඉදිරිපත් වෙලා ඇවිල්ලා තියෙන අද දවසට. මොකද්ද මේ කතාව? අන්න මේ ස්වාමීන් වහන්සේ යම්කිසි ජනපදයකට වඩිනවා. මේ පායාසි කියන ජනපදයේම තමයි අන්නේ ජනපදයට වඩිනවා. එතකොට ඒකේ ඉන්න පිරිස්, ඒකේ ඉන්න මිනිස්සු මෙන්න මෙහෙම ශ්‍රමණයෙක් ඇවිල්ලා ඉන්නවා. ඔය දැන් අද කාලේ යනවා වගේ කට්ටිය වගේ තමයි, කවුරු හරි මහාම ඉතින් බලන්න යනවා. එහෙම නිකන් විශ්වාසයක් ඇත්තෙත් නෑ, එහෙම නිකන් දන්නෙත් නෑ මොනවද මේ කියන බණේ දන්නෙත් නෑ. ඉතින් මේ විදියට බලන්න යනවා. ඉතින් මේ රටේ පිරිසත්, මේ බමුණු කට්ටියත් ඉතින් මෙන්න මෙහෙම පැවිද්දෙක් ඇවිල්ලා ඉන්නවා, මෙන්න මේ විදිහේ කීර්ති නාමයක් සහිත කෙනෙක් යා කියලා අහලා, ඒ පිරිස මේ ස්වාමීන් වහන්සේ දකින්න හම්බු වෙන්න ගමන් කරනවා. එහෙම යනකොට මේ ප්‍රාදේශීය රජතුමා තමුන්ගේ ඒ මාලිගාවේ ඉඳලා දකින්න මේ යන පිරිස. එතකොට අහනවා, මේ කොහෙද යන්නේ? මේගොල්ලෝ මොකටද යන්නේ? එතකොට කියනවා, මෙන්න මෙහෙම පැවිද්දෙක් ඇවිල්ලා ඉන්නවා මේ ජනපදයට, ඒ පැවිද්දාව දකින්න තමයි ওই පිරිස යන්නේ කියලා සඳහන් කරනවා. එතකොට මේ පායාසි රජතුමා කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද කියනවා, මේ මෝඩයක්කු ටික ගිහිල්ලා දැන් ওই පැවිද්දාගේ වැරදි මතයකට අහු වෙන්න කලින් මමත් එන්න ඕනේ ලෑස්ති වෙලා. කට්ටියට ඉන්න කියන්න මම එන්නම්. මමත් එන්නම් මේ දකින්න යන්න. මේගොල්ලන්ව මේ විදියට වැරදි මතයකට අල්ලලා දෙන්න හැකියාවක් නැහැ කියලා යම්කිසි විදියක තමුන් මේ ඉදිරිපත් වෙනවා මේ පිරිස එක්ක යන්න. එතකොට මේ රජතුමාගේ ස්වභාවය ගත්තොත් මෙයා අර කියනා වගේම විද්‍යාඥයන්ගේ ආදිපුරුෂයා. මෙයා ඔය දැන් අද කාලේ ඉන්න ඒතිස්ලා කියලා කියන්නේ. ඔය ඔක්කොම භෞතිකව පරීක්ෂා කරලා 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 කියනවා නෑනේ එහෙම එකක් නෑ. මෙහෙම දෙයක් නෑ කියලා ওই විදියට ලොකු කතාවක් ලොකු කතන්දරයක් හදාගෙන එනවා. එන්නේ තර්කෙම්ම මේ ප්‍රතිපදාව හොයාගෙන යන්න ගියාම වෙන අවුල තමයි ඔය කියන්නේ. එතකොට මෙයත් ඒ වගේ කෙනෙක්. මෙයා කොච්චර මේක ඉදිරියට ගිහිල්ලා තියෙනවද කියනවා නම් අපි අහලා තියෙනවානේ අර කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කරුණු 10ක් සාමාන්‍යයෙන් අර පදනම වගේ මේ බුද්ධාගමට වගේම වෙන වෙන ආගම්වල ওই බම්මුණු ආගමේ වගේත් පිළි අරගන්න ස්වභාවයක් ඒකේ තිවිලා තියෙනවා ඒ පදනම වගේ. අන්න ඒකවත් පිළිගන්නේ නැති ඒකවත් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. එතකොට මෙයාගේ තර්කය තමයි මේවා මේ විදියට පෙන්눙 කරන්න බැරි දේවල්. එතකොට එහෙමනම් කොහොමද අපි පිළිගන්නේ? එහෙමනම් කොහොමද මේක ඇත්තද කියලා දන්නේ කියන වගේ අදහසක් තමයි මෙයා ඉදිරිපත් කරන්නේ. එතකොට මොනවා ධර්මාවෙක් ඇත, පියෙක් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, කර්මය කියලා දෙයක් ඇත, ඔන්න ඔය වගේ තියෙන කරුණු පවා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඉතින් ඒ විදිහේ දැඩි දික්තියක් ගත කෙනෙක් තමයි මේ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා මේ පිරිසත් එක්ක යන්න ඉදිරිපත් වෙනවා. කියනවා මේ පිරිස ගිහිල්ලා මේ මෝඩය ගිහිල්ලා අර බාමුණගේ වට අහුවෙයි, මේ මහනගේ වට අහුවෙයි. ඒක නිසා මම යන්න ඕනේ කියලා ගිහිල්ලා අර පිරිස සමග යම්කිසි විදියක සුහද කතා බහක් වගේ කරලා ඊට පස්සේ කෙලින්ම කාශ්‍යප ස්වාමීන් වහන්සේට ඒ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ මේ තැනට තමයි. ආමන්ත්‍රණය කළා කෙලින්ම හැබැයි කියනවා තමුන්ගේ දිට්ටිය අනම්මනක් නැහැ නිකන් වනවන්නේ නැහැ කෙලින්ම කියනවා මම මේ විදිහේ දිට්ටියක් ගත කෙනෙක්. මම මේ විදිහේ දිට්ටියක් ගත කෙනෙක්. මම මේවා පිළිගන්නේ නැහැ. මේවා ප්‍රතික්ෂේප කරන කෙනෙක් කියලා කියනවා. එතකොට යම් කිසි විදියක අන්න අර අද කාලේ ඒතිස්ලාට ඔය ආගම් අදහන කට්ටිය බණ කියනවද අන්න ඒ වගේ මේ කතාබහක් තමයි මෙතනදී යන්නේ. දැන් පහුගිය දවසක කියන ඇමරිකාවේ කලින් පරණ කාලෙක ඉඳපු ජනාධිපති කෙනෙක් මේ 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 තැනත්ත කියන අර ඒතිස්ලා බිහි වෙගෙන එන කාලේ වගේ මං හිතන්නේ කියනවා මේ මේ ඒතිස්ලා කියලා කට්ටියක් ඉන්නවලුනේ. ඒගොල්ලෝ මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවලු. මේ තියෙනේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවලු. දැන් ඒගොල්ලන්ට අනුව මේ දෙවියන් ආංශය පිළිගන්නේ නෑලු කියලා මට ආරංචි කියලා කියනවා. දැන් මේ තැනත්ත ඊට පස්සේ කියනවා මට හරි ආසයි මේ පිරිස මුණ ගැහෙන්න. මට හරි ආසයි මේ මේ පිරිස මගේ මාලිගයට කැඳලා මේ පිරිසට හොඳ ග්‍රෑන්ඩ් ඩිනර් එකක් පිළිගන්නන්න. හොඳ රාත්‍රී කෑම වේලක් හොඳ සරු ආහාරයක් පිළිගන්නන්න ආසයි මේ පිරිසට. මෙන්න මේ ආහාරය පිළිගන්නලා මේ කතාබහ ඉවර වෙලා අන්තිමට අහන්න ඕනේ මේ ගොල්ලන්ගෙන් ඕගොල්ලෝ විශ්වාස කරනවද කුක් කෙනෙක් ඉඳියා කියලා මේ ආහාරයට? ඕගොල්ලෝ විශ්වාස කරනවද කෝකියෙක් ඉඳියා කියලා මේ කෑපු කෑම වේලට කියලා අහන්න ආසයි මට කියලා මේ තැනත්ත කියනවා. එතකොට මේ නිකන් අර දේව නිර්මාණවාදයත් විහාර තමයි අරන් යන්නේ. මේ මෙච්චර මේ ලස්සනට මෙච්චර මේ පර්ෆෙක්ට් විදිහට මවලා තියනවා මේක හේතුකාරණා රහිතව මෙහෙම වෙන්න බෑ. එහෙනම් සාර බලධාරි දෙවි කෙනෙක් ඉන්නවා මේ විදිහට මවපු කෙනෙක් ඉන්නවා කියලා ඒගොල්ලන්ගේ දහමට අනුව කියන කතාව ඒත්තු ගන්න උත්සාහ කරනවා අන්න අර පිළිගන්නේ නැති පිරිසට, අර තර්කයට අසු වෙන්නේ නැති පිරිසට. ඉතින් කියනවා මෙහෙම කෑම වේලක් දීලා අන්තිමට අහන්න කැමතිලු මම මේ කෑම වේල ඌයපු කෝකියෙක් ඉන්නවයි කියලා ඔයගොල්ලෝ පිළිගන්නවද කියලා. ඉතින් ඔන්න ඒ විදිහේ අද කාලෙත් එදා කාලෙත් මේ වගේ කට්ටිය ඉඳලා තියෙනවා. ඉතින් කොහොම හරි එදා කාලේ කට්ටියගේ ප්‍රමුඛම පුද්ගලයා විදිහට ගන්න පුළුවන්. මේ වගේ කෙනෙක් ගැන වෙන සඳහනක් නැහැ. හම්බෙලා නැහැ අඩුම ගානේ. ඉතින් ඒක නිසා අමුතු අමුතු කතන්දර ටිකක් මේ තැනත්ත කියනවා. ඊට පස්සේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට කිව්වහම අයියෝ මම නම් ඔව මුකුත් පිළිගන්නේ නැහැ. මම මේ විදිහට පිළිගන්නේ නැති කෙනෙක් කියලා කිව්වහම අන්න එතකොට මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා මේක මහා පාපී දිට්ඨියක් අරන් තියෙන්නේ ඔබ. මහා මේ බරපතල වැරදි සහගත දිට්ඨියක් ඔබ අරන් තියෙන්නේ කියලා යම් කිසි විදියක ඒකට විරුද්ධව මතයක් ප්‍රකාශ කරනවා. අන්න එතකොට තමයි මේ තැනත්ත තර්කයට බැසගන්නේ. දැන් එහෙනම් හරි ඔබ වහන්සේ මගේ මතයට විරුද්ධ වෙනවා නම් එහෙනම් අපි බලමු මේ කරුණු සාකච්ඡා කරලා බලමු කියලා මහා ප්‍රශ්න කන්දරාවක් අහනවා. ඔය සූත්‍රයේ තියෙනවා පායසී සූත්‍රය කියලා කියවල බලන්න පුළුවන් කැමති කෙනෙක්ට දීඝනිකාය තියෙන්නේ. ඒ කියන්නේ නිකන් කෝපි එකක් වගේ හදාගෙන වාඩි වෙන්න එනවා කියන එක තමයි දීඝනිකාය කියන්නේ. ඉතින් කොහොම හරි අන්න ප්‍රශ්න එකකින් එක අහගෙන යනවා. ඉතින් අපේ කල්පනාවක් නැහැ ඔය ටික ඔක්කොම අද කතා කරන්න. ඒ වෙනුවට අපි ප්‍රශ්න කීපයක් ඉදිරියෙන් තියාගෙන මේ කරපු කතා බහ පිළිබඳ යම් කිසි පැහැදිලි කර ගැනීමක් කරගන්න උත්සාහයක් ගමු. ඉතින් මුලින් දැන් මෙහෙම තර්කයට බැසගත්තට පස්සේ ආ දැන් එහෙනම් පිළිගන්නේ නැහැ කියලා මෙහෙම විදියට වැඩේ ඇවිලුණාට පස්සේ ඉතින් මොකද කරන්නේ මේ තමුන්ගේ තර්කය ඉදිරිපත් කරනවා මේ තැනැත්තා. පළවෙනියට කියනවා මගේ ඉඳලා තියෙනවා මහා මේ පව් කරපු ඥාතීන්. දස අකුසල්ම කරපු ඥාතීන් මට ඉඳලා තියෙනවා. දැන් මෙයාගේ තර්කය තමයි ඉදිරිපත් කරන්නේ. මෙයාගේ මේ කරපු පරීක්ෂණය තමයි මේ ඉදිරිපත් කරන්නේ. මේ ඥාතීන් ඉතින් කොහොම හරි ওই විදියට හොඳට කාලා බීලා ජොලි කරමින් ඉඳලා කරන තියෙන ඔක්කොම අකුසල් කර්ම කරලා යම් කිසි විදියක මේ ලෙඩ ඇඳට මරණ ඇඳට වැටෙනවනේ. එතකොට මම මේගොල්ලන්ට ගිහිල්ලා කතා කරලා කියලා තියෙනවා අනන්තවත් මේ ඔයා මැරිලා අපායට එහෙම ගියොත් මට ඇවිල්ලා පොඩ්ඩක් කියන්න. මොකද මේ එහෙම කිව්වොත් මට ස්ථිරට දැනගන්න පුළුවන් මේ විදිය අපායක් තියනවා කියලා. හැබැයි තාම කවුරුත් ඇවිල්ලා කිව්වේ නැහැ කියලා ඔන්න පළවෙනි තර්කය ඉදිරිපත් කරනවා. ඉතින් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ එක්තරා විදිහක අනුකම්පාවෙන් කියලා කියන්න පුළුවන් මේ එක එක කරුණකට පිළිතුරු ලබා දෙනවා යම් කිසි ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරනවා. දැන් අහනවා මෙහෙම රජතුමනි, දැන් ඔබේ රාජපුරුෂයෝ යම් කිසි විදියක හොරෙක් නැත්නම් මිනිමරුවෙක් අල්ලගෙන එනවා. ඒ අල්ලගෙනහම මේ තැනැත්තා ඔබ ඉදිරියට ඉදිරිපත් කරාම ඔබ මොකද කියන්නේ? ඔබ මොකද කරන්නේ? ඔබ කියනවා මේ කාගේ හිස ගසලා දාන්න කියලා යම් කිසි නියෝගයක් පනවනවා. එතකොට මේ මරණයට අරන් යන මේ තැනැත්තව මේ රාජපුරුෂයන්ට කිව්වොත් අනේ මට ගෙදර කට්ටියට පොඩ්ඩක් කියලා පණිවිඩේ කියලා එන්න අවස්ථාවක් දෙන්න කියලා මේ රාජපුරුෂයෝ ඒ වගේ දෙයකට ඉඩ දෙනවද කියලා අහනවා. එතකොට කියනවා නෑනේ ස්වාමීනි, එහෙම දෙයකට ඉඩ දෙන්නේ නෑ. එහෙනම් මේ රාජපුරුෂයන්ගෙන් ඒ විදියට බේරිලා යන්න බැරි කෙනෙක් කොහොමද නිරයේ නිරපල්ලංගෙන් බේරිලා එන්නේ ඔබට පණිවිඩේ කියන්නේ කියලා එන්නේ විදියේ අර ඉදිරිපත් කරන තර්කයටම ගැළපෙන විදියේ ප්‍රතිතර්කයක් කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අන්න දෙවනි තර්කේ තමයි මේ. ඔහොම කිව්වට මොකද පළවෙනි කරුණට මේ තැනත්ත කියන්නේ ඔහොම කිව්වට මොකද මම මගේ වෙනස් මතේ වෙනස් කරන්නේ නැහැ කියලා කියනවා. ඔහොම කිව්වට මොකද මම පිළිගන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ දෙවනි එක ඉදිරිපත් කරනවා. මෙයා කියනවා මගේ ඥාතියෝ ඉඳලා තියෙනවා බොහොම පිං කරපු කට්ටිය. මේගොල්ලෝ හොඳට ධාර්මික ජීවිත ගෙවපු කට්ටිය. මේගොල්ලෝ මේ විදියට බොහොම මේ ඒ අනුකම්පාවෙන් සත්තු එහෙම මරන්නේ නැතුව ඒ විදිය අකුසල් කර්ම කරන්නේ නැතුව කල්ගත කරපු කට්ටිය. එතකොට ඒගොල්ලොත් කවදා හරි මරණ ඇඳුරට වැටුණාම මම අනන්තවත් ගිහිල්ලා මේ කට්ටියට කියලා තියෙනවා ඔබ බැරි වෙලාවත් මැරිලා දිව්‍ය ලෝකෙම ගියොත් අනේ මට ඇවිල්ලා පොඩ්ඩක් පණිවිඩේ කියලා යන්න. මට ඇවිල්ලා පොඩ්ඩක් පණිවිඩ කියන්න. මට මේ විදියට පොඩ්ඩක් මතක් කරන්න මෙහෙම ලෝකයක් තියෙනවා අපි ගියා කියලා යම් කිසි විදියක මතක් කිරීමක් කරලා යන්න කියලා. අන්න ඒගොල්ලන්ටත් මම අනන්තවත් ආරාධනා කරලා තියෙනවා. තාම කවුරුත් ඇවිල්ලා එහෙම පණිවිඩයක් කිව්වේ නැහැ. අන්න දෙවණියට ඉදිරිපත් කරන තර්කේ. දැන් ඕකත් අපි ඉතින් අහලා පුරුදු දෙයක් නේ. අර නිකන් බැරි වෙලාවත් මලොත් අර හවස ජාමේ කළුර වැටෙන ජාමේ නිස්සරණවනේ ඒකාලෝක කරගෙන ඇවිල්ලා පොඩ්ඩක් කතා කරලා යන්න කියලා. එහෙම පොරොන්දු වෙච්ච කෙනෙකුත් ඉන්නවා. ඒකද දන්නේ ඉතින්. කොහොම නමුත් මේ එන්නේ වාගේ පොරොන්දුවක් අනිත් කට්ටියගෙනුත් අරගත්ත පාටයි මේ රජතුමාගේ ඥාතිනුත් ඥාතින්ගෙනුත්. ඉතින් එහෙම පොරොන්දුවක් ගත්තට මොකද කවුරුත් ආවේ නැහැ කියලා කියනවා. කවුරුත් ආවේ නැහැ කියලා කියනවා. මේ ඒක තමයි දෙවෙනි තර්කේ. ඊට පස්සේ ඒකට කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියනවා දැන් අසුචි වලක වැටිලා ඉඳි මිනිහෙක් මේ අසුචි වලෙන් ගොඩ ගිහිල්ලා යන්තම් ඇඟපත හොදගෙන යන්තම් අර අසුචි ටික හොදගෙන පිරිසුදු වෙනවද? ඒ තැනට නැවතත් කැමති වෙයිද ඇවිල්ලා ඔබට මේ විස්තර කියන අසුචි වලට බැස ගන්න? අන්න ඒ විදිහේ තර්කයක් ඉදිරිපත් කරනවා. ඊළඟට බැරිලා තෙච්චරටම කව කැමති කෙනෙක් ඉන්දියත් එයා කල්පනා කරනවා මම මේ වැරදිලා හරි ආපු දිව්‍ය ලෝකේ දවසක් දෙකක් ගත කළ ගියා නම් හරි එහෙ ආයස ගෙවෙන්නේ මෙහෙ අවුරුදු 100 ගණන් වලින්. එතකොට දවස ගත කරහම මෙහ ඔබ ජීවත්තයෙන් ඉතුරුවෙනි නෑ කියල ඔන්න විදිහට ඒකටත් යම් කිසිදියක ප්‍රතිතර්කයක් ස්වාමින්නාන්ස ඉදිරිපත් කරන ඉදිරිපත් කරාට මොකද ඒත් කියනවා ඕකුවට මං පිළිගන්න නෑ කියල කියනවා. ඉටස තුන්ගනිවට තව කරපු පරීක්ෂණය එකතම අමුතුම පරීක්ෂණයක් ඉදිරිපත් කරන මොකක්ද මගේළඟට එනවා අරංගෙන අපරාධකාරයෙක්. මේ අපරාධකාරයා මං කරන්න මොකක්ද මෙයාව මරණයට නියම කරපු කෙනෙක් නම් මරණයට නියම කරනවා නම් මං කරන්න මොකද මෙය ලොකු ගින්නක් ගහනවා. ලිපක් හදනවා. ලිපක් අදල ඒ ලිපය ගිනි මොලෝනවා. ඊට පස්සේ ඒකේ මහා හැලියක් තියෙනවා. හැලියක් තියලිවරලා මෙන්න මේ හැලිය ඇතුළට මේ අපරාධකාරයව දාලා පියනකින් වහනවා. පියනකින් වහල ඉවර වෙලා මේ මැරෙන වෙලාව වගේ එනවනේ. අන්න රත් වෙලා මැරෙන වෙලාව අපි දන්නවනේ. අන්න ඒ වගේ වෙලාවේදී මොකද කරන්නේ මේ පියන පොඩ්ඩක් හිමිහිට ඇරලා බැලුවොත් එහෙම නැත්නම් අර හොඳට තද කරලා බැඳපු රෙද්ද පොඩ්ඩක් ඇරලා බැලුවොත් අනේ ආත්මයක් එහෙම පිට වෙලා යනවා පේන්නේ නැහැ. එහෙම ආත්මයක් පිට වෙලා යනවා පේන්නේ නැහැ. ඒක නිසා අන්න මොකද මම මේ 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 වගේ පරීක්ෂණයකුත් කරලා තියෙනවා. මේ විදිහට රත් කරලා මැරෙන වෙලාවේදී ඇරලා ඇරලා බලලා තියෙනවා කවදාවත් කොහොමවත්ම ආත්මයක් පිට වෙලා යනවා දැකලා නැහැ කියලා අන්න තර්කයක් ඉදිරිපත් කරනවා. ඒක තමයි ඊළඟ තර්කය. එතකොට මෙන්න මේකට හරි ලස්සන උපමාවකින් යම්කිසි විදියක පැහැදිලි කිරීමක් අර කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සිද්ධ කරනවා. කියනවා දැන් ඔබ දවල් වෙලාවක බුදිය ගත්ත වෙලාවක් තියෙනවද? ඔව්. දවල්ට බුදියනකොට ඔබ දකින්නනේ නිකන් අමුතු අමුතු හීන දකින්නනේ. අන්න ඒ වගේ වෙලාවේදී ඔබ කොය හරි තියෙන රමණීය උයන් පොකුණු වගේ ඒවා හීනෙන් දකිනවා. වෙන තැනක තියෙන ඒවා හීනෙන් දකිනවා. එතකොට ඔබ වටේ ඉන්නවනේ පිරිසක් අර පවන් සලසල කාන්තාවෝ ටිකක් එහෙම ඉන්නවනේ. අන්න ඒගොල්ලොන්ට පේනවාද ඔබේ ආත්මයක් මේ විදිහට පිට වෙලා යනවා. ඔබේ ශරීරයෙන් පිට වෙලා ගිහිල්ලා අර පොකුණු අර රමණීය උයන් දැකලා නැවත ශරීරයට වැදගන්න ආත්මයක් ඒගොල්ලන්ට පේනවාද කියලා අහනවා. එතකොට අන්න යම්කිසි විදියක මේ රජතුමා කියනවා එහෙම එකක් නම් දැකපු කෙනෙක් තාම හම්බුනේ නැහැ කියලා. අනේ වෙලාවෙත් මේ ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් එහෙම ක්‍රියාවලියක් නැත්තම් එහෙම දෙයක් නැත්තම් ඔබ කොහොමද කියන්නේ මේ මරණ මොහොතේදී මරණ වේලාවේදී මේ විදිහට ආත්මයක් පිට වෙලා යනවා කියලා. ඔය ආත්ම දිට්ඨිය කොහොමත් ප්‍රතික්ෂේප වෙනවානේ මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. එතකොට ඒකට පෙන්වන හොඳ උපමාවක් තමයි ඕක. අන්න අර හීනෙන් අපි දේවල් දකිනවා. එතෙන්ට ගියා වගේ දකිනවා. එතකොට ආත්මයක් ගියාද කියන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඇතරම් වෙන්නේ මොකද්ද? අන්න අර හිතට මේ නොයෙකුත් අරමුණු ඉලක්ක වෙනවා. ඒවා අරමුණු වෙනවා. අරමුණු වුණාම අන්න ඒක ලෝකයක් බවට පත් වෙනවා. ඒ විදිහේ ඉන්ද්‍රියන් අතර යම්කිසි විදියක තරංගයක් යම්කිසි විදියක අරගලයක් තමයි මේ ක්‍රියාවලිය. එතකොට එහෙම නිකන් ස්ථිරව පැවැත්මක් තියෙනවා කියලා පෙන්නනට වැඩිය මේ ධර්මයේ පෙන්නන්නේ අන්න ඒ මොහොතේ ඇති වෙනවා නැති වෙනවා. ඒ අරමුණකට බැසගත්තාම ඒක ලෝකෙ වෙනවා. ඊළඟ මොහොතේ ඒක විසිරිලා යනවා. ඒක නැති වෙලා යනවා. තව අරමුණකට බැස ගන්නවා. ඒක ලෝකෙ වෙනවා. ඊළඟ මොහොතේ නැති වෙලා යනවා. ඔන්නෝම අතිශීඝ්‍ර ක්‍රියාවලියක් එක දිගට බැලුවාම නිකන් අන්න චීස් කෑල්ලක් බටර් කෑල්ලක් වගේ එක දිගට නැත්තම් අර නොබි දෙන තෙල් දහරාවක් වගේ එක දිගට පේනවා. නමුත් මේක ස්ථිර පැවැත්මක් එහෙම තියෙනවද කියන පරීක්ෂණය තමයි සාමාන්‍යයෙන් ඔය අපි පුහුණුවක් විදිහටත් කරන්නේ. සතිමත් පුහුණුව කරන කෙනෙක්ට ටිකක් ටිකක් සිහියෙන් බලාගෙන ඉන්නකොට හොඳටම පේනවා අන්න හිස් තැන් අන්න කඩ අතරමැද කැඩි කැඩි යන ගතිය මේක දකින්න පුළුවන්. අන්න මොකද උනේ අනර විදිහේ ස්ථිර පැවැත්මක් වෙනුවට මේ මොහොතක් මොහොතක් පාසා ඇති වෙන නැති වෙන ක්‍රියාවලියක් හරියට නිකන් අර රූපවාහිනියක අර ෆ්‍රේම්ස් 20කට වැඩිය වැඩි වුණ ගමන් චලන චිත්‍රයක් පේනවා. නමුත් රූප රාමු තමයි තියෙන්නේ. තප්පරයකට රූප රාමු 20කට වැඩි වෙන්න ඕනේ. එතකොට චලන චිත්‍රයක් පේනවා. නමුත් ඔක ඇත්තේ ස්වභාවය ගත්තොත් අන්න තියෙන්නේ රූප රාමුවක්. ඊළඟ එකේ තව පොඩ්ඩක් අකුල උස්සගෙන ඉන්නවා. ඊළඟ එකේ තවත් පොඩ්ඩක් අකුල උස්සගෙන ඉන්නවා. ඉතින් ඕම තමයි. අන්නේ ක්‍රියාවලිය සීග්‍රයෙන් බලනකොට අර විදියට චලන චිත්‍රයක් දකින්න පුළුවනි. ඉතින් ඔන්න ඔය කියන කතාව තමයි සාමාන්‍යයෙන් මේ කරන පැහැදිලි කිරීමට දීලා තියෙන අදහස. කොහොම හරි මෙන්න මේ ස්වාමීන් වහන්සේ මේ තැනැත්තා ඉදිරිපත් කරපු තර්කයට අනුව කියනවා, අන්න බලන්න අර හීනෙන් ඔය විදියට පොකුණු වනාන්තර ඔබ දැක්කට ඔබ එතෙන්ට ගියාද, වටපිටාවේ කට්ටිය දැක්කද, ඒ විදිහ ආත්මයක් පිට වෙලා යනවා. ඉතින් එහෙමනම් කොහොමද මේ මැරෙන මිනිස්සේගේ ආත්මයක් පිට වෙලා යයි කියලා ඔබ අපේක්ෂා කරන්නේ කියලා ඔන්න ඒ තර්කෙත් යම් කිසි විදියක බිඳලා දානවා. ඊට පස්සේ කියනවා තව කරපු හොඳ එකක්, ඒක තමයි කියනවා මේ විදියට මරණයට අරගෙන මේ විදිහ අපරාධකාරයෝ මට හම්බ වෙනවා. ඉතින් මම මොකද කරන්නේ, මේ අපරාධකාරයෝ මේ මරණයට නියමුණාම මේ තැනැත්තව මරන්න කලින් කිරනවා. ඊට පස්සේ මරනවා. මරලා ඉවර වෙලා කිරනවා. කිරුවාම මට බරේ වැඩිවීමක් මිසක් අඩුවීමක් පේන්නේ නැහැ කියලා කියනවා. අන්න එතකොට මේ විදිහේ මොකක් හරි ආත්මයක් ජීවියක් පැවතුනා නම් ඒ බරේ අඩුවීමක් නේ තියෙන්න ඕනේ. ආත්මයට බරක් තියනවා නම් ඒක අඩු වෙලා යන්න එපා දැන්. එහෙම එකක් මට පේන්නේ නැහැ කියලා ඔන්න තව කරපු එකක් කියනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඒකටත් කියන කතාව තමයි, සාමාන්‍යයෙන් යකඩ ගුලියක් මහා ගිනි රත් වෙනකන් දවස් ගණනක් රත් කරලා තිබ්බොත් ඒකේ බර නිවිච්ච එකකට වැඩිය අඩුද වැඩිද කියලා අහනවා. එතකොට කියනවා නිවුනට වැඩිය බර අඩුයි අර රත් වෙලා තියෙන වෙලාවේදී යම් කිසි විදියක ඒ තාපය නිසා ඒ විදිය අඩුවීමක් වෙනවා කියලා. අන්න එතකොට මේ ස්වාමීන් වහන්සේත් කියනවා ඒ වගේ තමයි මේ ආවිෂ උෂ්ණ විඥාණය මේ ශරීරයේ තියෙනකන් ඒක සැහැල්ලුයි. ඒක පිට වෙලා ගියාට පස්සේ මේ ශරීර දරදඬු වෙනවා බර වෙනවා කියලා යම් කිසි විදියක පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඔන්න ඒ තර්කෙටත් යම් කිසි විදියක පිළිතුරක් ලබා දෙනවා. ඒත් ඉවර නෑ, තවත් තියෙනවා 15ක්ද කොහෙද කියනවා. ඒ ටික ඔක්කොම කියන්න බලාපොරොත්තුවක් නැත. කෙසේ නමුත් මෙන්න මේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික මේ තර්ක ඉදිරිපත් කරමින් තමයි මේ තැනැත්තා යන්නේ. ඊට පස්සේ තව එකක් කියන මොකද්ද, දැන් ඔච්චරෝයි පින් කරපු කට්ටිය ඉන්නවා, ඔච්චරෝයි දිව්‍ය ලෝකේ බලා යන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා, ඇයි ඉතින් ඒ වගේ කට්ටිය දිවි නාගෙන දිව්‍ය ලෝක යන්නේ නැත්තේ, කවුරුත් එහෙම කරනවා මම දැකලා නැහැනේ කියලා ඔන්න තව තර්කයක් ඉදිරිපත් කරනවා. එතකොට කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියන ඕක නිකන් හරියට බඩ බලලා බබ්බු ගන්න ගියා වගේ, මේ එහෙම කරා කියලා ඒක සාර්ථක වෙන්නේත් නැහැ, එහෙම කරා කරන්නේත් නැහැ කිසි කෙනෙක්. හරියට නිකන් බබා ලැබෙන්න කලින්ම උපද ගත්තොත් හොඳයි කියලා බඩ පල්ලලා ගත්තා වගේ කියලා යම් කිසි විදියක ඒ තර්කෙත් මිලලා දානවා. ඉතින් ඕම 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 කියාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා, හරි ඔබ වහන්සේ ඔය කියන එක මම පිළිගන්නවා, ඔබ වහන්සේගේ මතේ හරි, හැබැයි මම මේ විදියට රජ කෙනෙක්, මම මේ විදියට රජ කෙනෙක්. ඒ වගේම මේ වටපිටාවේ මේ රටේ වටපිට අහල පහල රාජ්‍යවලත් යම් කිසි මිනිස්සෙක් ඉන්නවද, ඒ හැම කෙනාම දන්නවා මම මේ වගේ දිට්ටියක් ගත්ත කෙනෙක් කියලා. මොකද දැන් සෑහෙන පරීක්ෂණ කළා, සෑහෙන තර්ක කළා ඉන්න කෙනෙන්නේ. එතකොට මෙයා කියනවා මේ මම රජ කෙනෙක්, ඒ වගේම මම මේ අහල පහල වටපිටාවේ ජනපද පවා දන්නවා මං මේ විදියට දැඩි දිට්ටියක් ගත්ත කෙනෙක් කියලා. එතකොට මම දැන් ඔබ වහන්සේ කියන එක අහලා මේ මතේ මේ දිට්ඨිය වෙනස් කරගත්තොත් ඒක මගේ නම්බුවට ගැලපෙන්නේ නැත. ඔන්න අන්තිමට ඇවිල්ලා නතර වෙන තැන කියනවා ඒකින්ද මම මේක වෙනස් කරන්නේ නැහැ. ඒකින්ද මම මේක පිළිගන්නවා. හැබැයි මම මේක බාරගන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඒකට කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියන්නේ අන්න හන මිටියේ කතාව තමයි. අර හන මිටියේ කතාවක් තියෙන්නේ. අන්න ඒ ඒක කරගහ ගත්තාම අන්න වෙන අලුත් දෙයක් වටිනා දෙයක් දැන් ඔය අරන් ගිහිල්ලා නූල් ගොතන්න යන්නේ, නූල් අරගෙන යන්නකොට කැමති නැහැ. බෑ බෑ ඔයා ඕන්නම් නූල් ගන්න, මම මේකම තියා ගන්නවා. ඊට පස්සේ තව ගියාම රෙදි හම්බ වෙනවා. රෙදි මිටියක් අර තියා ගන්න. ආ නෑ නෑ හන හන මගේ මේ කරේ තියෙන්නේ මං ඒක තියා ගන්න, ඔයා ඕන්න රෙදි මිටිය කරේ තියා ගන්න. අර කලින්ට වැඩිය වටිනා දෙයක් හම්බ වෙනවා. හම්බුණාට මොකද මේ තැනත්ත මේක බාර ගන්න කැමති නැහැ. අර කරේ තියාගත්ත හනමිටිය මෙතන අතර වටිනවා. ඔන්න හනමිටි කතාව කියන අන්තිමට අන්න ඒක කිව්වහම තමයි යාන්තම් මේ තැනැත්තා තමුන්ගේ ඒ මතේ තමුන්ගේ දිට්ඨිය වෙනස් කළා, යම් කිසි විදියක මේ ස්වාමීන් වහන්සේ සරණ යනවා. අන්න ඒ කියන ප්‍රකාශය එන්නේ සරණ යන වෙලාවේ කියන අදහස තමයි අද මේ අපි ඉදිරියෙන් තියාගත්ත පාඨේ. මොකද්ද කියනවා, අභික්ඛන්තං බෝ කස්සප අභික්ඛන්තං බෝ කස්සප. මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ බොහොම අලංකාරයි. කාශ්‍යප ස්වාමීන් වහන්ස බොහොම ආශ්චර්යයක්. සේයතා විභෝ කස්සප නිකුජ්ජිතං වා කුජ්ජෙය. හරියට කාශ්‍යප ස්වාමීන් වහන්ස මේ වහලා තියුණ දෙයක්, කණපිට හරෝලා මුණින් හරෝලා තියුණ දෙයක් උඩුකුරු කරා වගේ, පටිච්චන් නං වා විවරේය, වහලා තියුණ දෙයක් විවෘත කළා වගේ, මූල් හස්සවා මග්ගං ආචික්කේය, අතරමං වෙලා ඉන්න කෙනෙක්ට මාර්ගය පෙන්වා වගේ, අන්ධකාරේවා තෙලෝ පජ්ජෝතං දහරේය, චක්කුමන්තෝ රූපාණි දක්ඛිනන්තීති, අන්න අන්ධකාරේ ඉන්න කෙනෙක්ට තෙල් පහනක් දැල්ලුවා වගේ, ඇස් ඇත්තෝ රූප දකිත්වා කියලා තෙල් පහනක් දැල්ලුවා වගේ, එව මේ තං බොහෝතෝ බොහෝතා කස්සපේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ. අන්න ඒ වගේ මේ කස්සප ස්වාමීන් වහන්සේ බවත් කස්සපයන් මට මේ විදියට නොයෙකුත් ආකාරයෙන් ධර්මය දේශනා කරා, කරුණු පැහැදිලි කරා. ඒසාහම්බෝ කස්සප තං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච භික්ඛු සංඝංච. අන්න ඒක නිසා බවත් කස්සපයන් වහන්ස මම භාග්‍යවතුන් වහන්සේගේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, භික්ෂු සංඝයාගේ සරණ යනවා. උපාසකං වා උපාසකං මන්දහ භවං කස්සප ධාරේතු අජතග්ගේ පානු පේතුං සරණං ගතං. අද දිනේ පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙක් විදිහට මාව දරාගන්න කියලා මෙන්න මේ තැනත්තා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය සූත්‍රයේ තියෙන විස්තරේ. තව තව විස්තරයක් තියෙනවා, ඒක කැමති කෙනෙක් කියව ගන්න පුළුවනි. කෙසේ නමුත් අන්න අර විද්‍යාඥයෝ වගේම තමයි. දැන් අද කාලේ ඉන්න කට්ටියත් ඔන්න වගේ පරීක්ෂණ කරනවා. කරලා කියනවා කෝ නෑනේ එහෙම එකක් ගියේ නෑනේ, ආත්මයක් පිට වෙලා ගියේ නෑනේ කියලා. 1907 වගේ යම් කිසි විද්‍යාඥයෙක් ඩන්කන් කියලා ආචාර්යවරයෙක් අන්න ඔය ඔය මරණාසන්න ලෙඩ්ඩු කිරලා තියෙනවා. ඊට පස්සේ මලාට පස්සේ කියලා තියෙනවා. බැලුවට මේ විදියට මේ ආත්මයක් පිට වෙලා ගියපු පාටක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. අනේ එහෙම කට්ටියත් ඉඳලා තියෙනවා. ඒ විදියට පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් යම්කිසි විදියක අපේ තර්කයට යම්කිසි තියනවනේ මනාපයක්. මේ විදියට තර්ක කරලා, මේ විදියට පරීක්ෂා කරලා, මේ විදියට හොයාගෙන යන්න යම් කිසි විදියක මනාපයක් අපි තුල තියෙනවා. අන්නේ මනාපය පිළිබඳ, එන්නේ නැඹුරුව පිළිබඳ කතාවක් තමයි මේ පායාසි රජතුමා ගැන කිව්වත් කියන්න තියෙන්නේ. අද කාලේ මේ විදියට කවුද විද්‍යාඥයෝ ගැන කිව්වත් කියන්න තියෙන්නේ, එහෙම නැත්නම් අර විදිහේ ඇතියස්ලා ගැන කිව්වත් කියන්න තියෙන්නේ. ඕක තමයි ඒ තර්කෙට හරි කැමති. ඒ තර්කෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ, තර්කෙන් විදහ දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා, ප්‍රකාශ කරනවා මේ ක්‍රියාවලිය තර්කෙටම අල්ලන්න බෑ. තර්කෙටම අල්ලන්න ගියොත් අන්න කෙනෙක් කියනවා කෝ පරලවක් කියන එකක් තියෙනවා නම් පේන්නේ බෑ, කෝ මේකක් පේන්නේ නෑනේ, කෝ දිව්‍ය ලෝක කවුරුත් ඇවිල්ලා තාම කිව්වේ නෑනේ මේ ගියා කියලා. ඔන්න ඔය විදියට ගන්න පුළුවනි. එතකොට යම්කිසි විදියක අර භෞතිකවාදීෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ විදියටම මේ වැඩේ කරන්න බෑ. ඒ විදියට මේ වැඩේ කරන්න බෑ. අන්න මේ ධර්මයේ යම්කිසි විදියක තර්කයට හසු වෙන්නේ නෑ. ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ ස්වභාවයක් මේක තුල තියෙනවා. මොකද මේ වැඩේ අමාරුයි. මේ ප්‍රශ්නේ මේ ගැටේ ලෙහනවා කියන එක අමාරුයි. එතකොට එකපාරට ඒ විදිහේ වෙනසක් කරාට, ඒ විදිහේ තර්ක ඉදිරිපත් කරාට අල්ලන්න බෑ. අල්ලන්න බෑ. අනේ ඒක නිසා යම්කිසි විදියක ප්‍රශ්නයක්, යම්කිසි විදියක ගැටලුවක්, බරපතල ගැටලුවක් විසඳන්න යන්නේ ඒක ඉතින් ක්‍රමානුකූලව යම්කිසි ප්‍රතිපදාවක් තුලින් අනේ දවසක තමුන්ටම දැක දැනගන්නත් පුළුවනි. නමුත් මේ අර තර්කයට අහුවෙච්ච කෙනෙක් ගොඩක් වෙලාවට මේවා හරියන්නේ නැහැ, මේවා නෑ, පිළිගන්න කැමති නෑ කියලා ඔන්න විදියට යන ගතියක් තියෙනවා. එතකොට යම්කිසි විදියක දැන් ඔය කතෝලික ආගමේ මේ මනුස්ස වර්ගය අඳුන්නන්නේ මේ දිව්‍ය ලෝකෙන් නිරපණ ලද සුරදූතයන් විදියට. මොකද්ද නිරපන්න හේතුව? ඔන්න ඔය දැනුම කියන ඵලයේ, විසකුරු ඵලයේ තමයි හේතුව. ඔන්න ඔය තර්කේ, ඔන්න ඔය විමසීම, මේ හොඳ නරක දෙක හොයනවා කියන මේ පරීක්ෂාව, ඒක තමයි හේතුව. ඒක නිසාම කියන අන දිව්‍ය ලෝකෙන් නිරපණ ලද සුරංගනාවෝ සුරංගනාවියෝ. ඒක තමයි ස්වභාවය. එහෙම නැත්නම් අර ඇපල් කම්පියුටරේ තියෙන්නේ නිකන් අර ඇපල් ගෙඩිය කටක් කාපු එකක් ලෝක එකක්. අන අඳුරේ දිලිසෙන රකුසෙකුගේ හැක් වගේ මෙන්න මේ ලෝගෝ එක දිලිසෙනවා. දිලිසෙනවා ඕ ගාලා ටයිප් කරනවා ලැප්ටොප් එකක. අඳුරේම මොන මොනවාද හොයනවා. ඒ අතරේ අන්න අර ලෝගෝ එක දිලිසෙනවා අර රකුසෙකුගේ ඇහැක් වගේ. ඉතින් ඒකම තමයි එක්තරා විදිහක බාධාව. ඉන්දියේ දිව්‍ය ලෝකේ දෙවියන් වහන්සේගේ දරුවෝ හැබැයි නමුත් අන්න යම් කිසි විදිහක හොඳ නරක පරීක්ෂා කරන්න ගියා. ඒක හොයාගෙන ගියා. හොයාගෙන ගියපු ගමන් මොකද වුනේ? අන්න නෙරපීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දෙමව්පියෝ අන දරුවෝ නිකන් අතේ මූණේ තියාගෙන හදනවා. හැදුවට මොකද? අන්න දවසක මේ දරුවෝ යනවනේ යම් කිසි විදියක ලෝකේ හොයාගෙන. කොල්ලෝ ඉන්නවා නම් ඔය එක එක මද්‍රව්‍ය වෙන්න පුළුවන්, එක එක දේව දේවල් හොයාගෙන යනවා. කෙල්ලෝ කොල්ලෝ එක්ක යනවා. ඉතින් හරි අමාරුයි. හරි අමාරුයි. ඒවා වෙනස් කරන්න ගියොත් මහා වෙහෙසක් පීඩාවක් ඇති වෙනවා. ඉතින් අර ලෝකේ මවලා අච්චර ලස්සනට මවපු මවුවයි කියන දෙවියන් වහන්සේටත් එහෙම දෙයක් වෙන්න ඇති ඉතින්නේ. මේ මේ මෙච්චර මේ පොඩ්ඩක් කියන දේ අහන්න බැරි වුණා කියලා. ඉතින් දෙමව්පියෝන්ගේ හැඟීම තමයි ඔය තියෙන්නේ. අන්න මොකද්ද මේ දරුවෝ හොයාගෙන යනවා. ඒ හොයාගෙන යනකොට ඒක ප්‍රිය දනවන්නේ නැහැ. අර පාරාදීසයක් වගේ දුක නැති ලෝකයක් වගේ තියුණ එක ඒගොල්ලෝම කඩලා බිඳලා දානවා. නමුත් එක්තරා විදිහක ඒකම තමයි ආරම්භය. ඒකම තමයි මුල. මෙන්න මේ විදිහේ හිත තුළ විවේකයක් සැනසීමක් හොයාගෙන යන්න. අර කේම ඉඳලා හරියන්නේ නැහැ. එහෙම සීන ලෝකයක් නෙමෙයි මේක. ඊට වැඩි යම් කිසි විදියක යථාර්ථයකට මුහුණ දෙනකොට තේරෙනවා ඒ විදියේ දුක නැති ලෝකයක් නෙමෙයි මේක. ඒ විදියේ මවපු ලෝකයක් නෙමෙයි මේක. ඒ වෙනුවට මේකේ යම් කිසි විදියක හොඳ නරක හොයාගෙන යන ස්වභාවයක්, හොඳ නරක පරීක්ෂා කරන ස්වභාවයක් අන්න තියෙනවා. ඒ පරීක්ෂාව තුළින් යම් කිසි කෙනෙක්ට ටිකෙන් ටික අන්න මේ විදිහේ දෙයක්, මේ විදිහේ විමසීමක් කරන්න පුළුවනි. තමුන්ගේ හිත තුළ ප්‍රතිපදාවක් වඩා ගන්න පුළුවනි. එහෙම ගොඩ පිරිසක් අපිට හම්බෙලා තියෙනවා. අන්න මොනවද හොයලා තියෙනවා? සමහර විට මද්රව්‍යවල හොයලා තියෙනවා, සමහර විට විවිධ ආගම්වල හොයලා තියෙනවා. හෙව්වට 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 මොකද හම්බු වෙලා නැහැ. හම්බ වෙලා නැහැ. ඉතින් පැටලිලා පැටලිලා අන්තිමට යම් කිසි විදියක හොයාගෙන එනවා. ඔන්න ඒ සෙවීම වැදගත්. මේ විදිහේ නිවනක් හොයාගන්න උනත් ඔය සෙවීම වැදගත්. තමුන්ගේ හිත තුළ සැනසීමක් හොයාගන්න යම් කිසි විදියක ඒ පරිච්ඡේදය හරහා ගිහිල්ලා එන්න ඕනේ. ඒව නැතුව එකපාරට හරියන්නේ නැහැ. ඒක යම් කිසි ක්‍රමානුකූල යම් කිසි මේරීමක් තමයි එතන තියෙන්නේ. දැන් ඒ වගේ කෙනෙක්ට අන්න අපිට දෙන්න පුළුවන් පිළිතුර මොකද්ද? ඒ වගේ සෙවීමක් කරන කෙනෙක්ට අපිට දෙන්න පුළුවන් පිළිතුර මොකද්ද? ඉතින් අර විදිහේ කම්මස්සගතා සම්මාදිට්ටි ඒ කතන්දර කෙසේ වෙතත් අන්න පුළුවන් දඩුම ගානේ මෙන්න මේ වර්තමාන මොහොතේ සිහිය පිහිටව ගන්න. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය වෙන දෙයක් නෙමෙයිනේ. අන්න ලොකු ස්වාමීන් වහන්සේකට කියන්නේ සම්මා සතිය වෙනුවට නිකන් යන්තම් සතිය තියනවාද කියලා බලන්න. අන්න ඒ යන්තම් සතිය පිහිටව ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ පුහුණුව තුළින් ඒ මොහොතේ සතිය පිහිටන මොහොතක් පාසා තමුන්ට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද, තමුන්ට ලැබෙන අත්දැකීම මොකද්ද කියලා මේ තැනට දැක ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන්. සමහර විට අලුත්ම පිරිසක්, නන්නා අඳුනන පිරිසක් ගෙන අල්ලා වාඩි කරොත් විනාඩි 10ක් 15ක් නැකිට ගමන් කියනවා අම්මෝ පුදුම විවේකයක් හිත තුළ, පුදුම සැනසීමක් හිත තුළ. අන්න ඒ මොහොතෙම අන්න යම් කිසි විදියක ඒ විවේකයක් සැනසීමක් දැනෙනවා. විනාඩි 10 15 පුරුදු කරනකොට විවේකයක් සැනසීමක් දැනෙනවා. දැන් පහුගිය දවසක අපි ඉස්කෝලේකට ගියා. ඒකේ කතෝලික ළමයිනුත් ඉඳියා. ඉතින් එක වචනයක්වත් පාලි වචනයක් අදාළ දෙයක් එහෙම පාවිච්චි කරේ නැහැ. මට හොමත් ඉතින් කියවෙන නෑහෙම ලෙඩකුත් තියෙනවා කොසේ නමුත් ඉතින් කියවුනේම නෑ කිව්වෙම නෑ ගුරුවරයකුත් කතා කරලා කියනවා මම මේ අහගෙන ඉන්දියා එහෙම මුකුත්ම ආගමික සදහසක් දුන්නේ නෑ කිව්වෙම මේ ජීවිතයට ගොඩක් සම්බන්ධ දෙයක් කිව්වෙම මේ කාටකාටත් අදාළ දෙයක් කියලා ඒ ගුරුවරයා ප්‍රකාශ කරනවා සමහරවිට කතෝලික ගුරුවරයෙක් වෙන්න ඇති මමත් කිව්වේ මමත් මේ සිගුරක් පොරවගෙන තමයි කතා කරන්නේ මමත් මේ අද තට්ටේ ගාපු ගමන් තමයි ආවේ හැබැයි කියන්නේ ආගමික දෙයක් නෙමෙයි කියන්නේ ඕන කෙනෙක්ට පුහුණු කරන්න පුළුවන් දෙයක් කියන්නේ මනුස්සත්වයේ නාමයෙන් පුරුදු කරන්න පුළුවන් දෙයක් අන්න ඒක පුරුදු කළ බලන්න පුරුදු කරාද ඒ මොහොතේ ඒ අවස්ථාවේ ඒ ප්‍රතිඵල තියෙනවා ඉතින් වැඩි ඕනේ නැහැ විනාඩි 15ක් වාඩි කරවලා තියලා අන්න ඒ අත්දැකීම ඇහුවාම ඒක කොල්ලෙක් ඌට වචන කතා කරගන්න බැරි තරම් එක්සයිටඩ් නේ කියනවා ස්වාමීන් වහන්සේ මට කියන්න තේරෙන්නේ නැහැ වාඩි වෙලා නම් ඉඳියා තමයි නිකන් මාර නිදහසක් ලැබුණා දැනුණා ස්වාමීන් වහන්සේ හරිය හරිම වචනේ මාර නිදහසක් ඊට පස්සේ මං ඇහුවා කට්ටිය කවුද මෙතන කැමති මාර නිදහසකට කැමති කවුද කියලා ඊට පස්සේ ඔක්කොමලා මේ අත උස්සනවා අපිත් කැමති මේ 6 වසර ළමයිනුත් ඉන්නවා 6 වසර ළමයිනුත් ඉන්නවා පොඩ්ඩක් නිකන් මේ මේ මාර ගතියකුත් තියෙනවායි කියලා ඉස්කෝලේ කට්ටියගේ විදුහල්පතිතුමත් කිව්වා කෙසේ නමුත් අන්න මාර නිදහසකට ඔක්කොමලා කැමතිලු ඉතින් ඒ වචනේත් හරි හරියටම හරි අන්න මාර නිදහසක් දැනෙනවා ඈ මේ පොඩි වෙලාවක් පුහුණු කළා කවදාවත් දැනති කෙනෙක් කවදාවත් අහපු නැති කෙනෙක් ඉතින් ඒකම ඇතිනේ එතනින් එහාට වෙන පරීක්ෂාවක් ඕනේ නැහැ එතනින් එහාට වෙන තර්කයක් ඕනේ නැහැ මෙන්න මේ පුරුදු කරන දේ තුලින් මට ප්‍රතිඵලයක් තියෙනවා පුරුදු කරන දේ තුලින් මට විවේකයක් සැනසීමක් දැනෙනවා අන්න ඒකම ඇති අන්තිමට මේ ජීවිතේ හොයා ගන්නවා නම් හොයන්න තියෙන එකම දේ තමයි තමුන්ගේ හිත තුල විවේකයක් සැනසීමක් එතනින් එහාට හොයන්න දෙයක් නැහැ එතනින් එහාට පරීක්ෂා කරන්න දෙයක් නැහැ වෙන වෙන දේවල් හොයාගෙන ගියාට ඒකේ ලැබීමක් සැනසීමක් නැහැ. ඉතින් ඒක ඕන තරම් මේ අද කාලේ ලෝකෙ දිහා බැලුවාම දැක ගන්න පුළුවන්. අන කොහෙද ඉන්නේ මිනිස්සු? විවේකයෙන් සැනසීමෙන් ඉන්නේ මිනිස්සු කොහෙද ඉන්නේ? එහෙම කට්ටිය නැහැ. අන්න ඒ වෙනුවට තමුන් යම් කිසි විදියක අර මුදල්, අර භෞතික දේවල් හඹාගෙන යන එක පැත්තක තියලා පුළුවන් ද මෙන්න මේ හිත තුල සැනසීමක් හොයාගන්න. ඒක හොයාගත්තොත් අන්න ඒකම ඇති මේ කියන විදිහට මේ මනුස්ස ජීවිතේ වැදගත් දෙයක් වටිනා දෙයක් මං කරගත්තා සිද්ධ කරගත්තා. ඉතින් මෙන්න මේ පුහුණුව කරන කරන මොහොතක් මොහොතක් පාසා යම් යම් පමණට කරනවාද ඒ පමණට එතන එතන අත්දකින්න පුළුවන් ප්‍රතිඵල. ඉතින් ඒකම ඇතිනේ. ඒකම ඇතිනේ එතනින් එහාට පරලොවක් ගැන මෙලොවක් ගැන අනම්මනම් වැඩක් නැහැ. ඒක නැති තරමට හොඳයි. පුහුණුවක පටන් ගත්තට පස්සේ ඒ ටික නැති වෙන්න ඕනේ. දැන් ඊයේත් කෙනෙක් අහනවා මේ YouTube channel එකකට ගියාම බන කියන කට්ටිය හාමුදුරුවරු වේවා ගිහි කට්ටිය වේවා ඔය ගොඩාක් ඉන්නවා. ඒගොල්ලෝ එක එක විදිහේ පුහුණු කියලා දෙනවා. එක එක විදිහේ පුහුණු ප්‍රකාශ කරනවා. ඉතින් කොහොමද දැන් මේක හරි එක කෝකද කියලා හොයාගන්නේ කියලා ඒකෙනා අහනවා. ඒකෙනා අහනවා. ඇත්තටම මේක ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි මේ හැටුටාමාරක් නම් තියෙනවා තමයි එක එක ඒවා කියනවා තමයි ඒතර කොහොමද මේ හරි එක කියලා හොයාගන්නේ ඉතින් ඒක අමුතු විදිහේ ප්‍රශ්නයක් කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ කියලා ගැටලුවකුත් තියෙනවා මොකද අන්න වැරදි තැනකට ගොඩක් වෙලාවට ගිහිල්ලා සද්ධාව පිහිටවා ගත්තොත් ආයිතින් ගොඩ යාමක් නම් නැත ගොඩයාමක් නැත මේ කපේ නම් ගොඩයාමක් නැත එතකොට යම් කිසි විදියක නිකම් අන්ධ භක්තියක් සුදුසු නැහැ ඒ වගේ අවස්ථාවක ඒ වෙනුවට මේ කියන්නේ මොකද්ද කියන යම් කිසි විමසින් නුවණකින් බලන්න ඕනේ මේ කියන දේ පුරුදු කරලා බලන්න ඕනේ ඉතින් අපිත් මේ ඉන්නවානේ දැන් ඔය එක සතිපාසල ප්‍රෝග්‍රෑම් තියෙනවා ඒවා YouTube Facebook යනවා ඉතින් ඔහොම තියෙනවා එතකොට අපිට කියන්න බෑනේ මේක බලන්න අරගෙන බල ඉන්න කියලා ඒ වෙනුවට තම තමුන් පරීක්ෂා කරලා බලන්න තම තමුන් විමසලා බලන්න මේ කියන කතාව ගෝචර වෙන දෙයක්ද මේ කියන කතාව ප්‍රායෝගික දෙයක්ද නැති දෙයක්ද කියලා විමසලා බලන්න වැරදි දැනක සද්දාව පිහිටෙව්වානේ ආයි ඉතින් ගොඩ යamak නෑ මේක අපේ නෑ මේක අපේ නෑ ඕන තරම් හම්බෙලා තියෙනවා කොච්චර කතා කරත් වැඩක් නෑ නිකන් අර නිකන් කන් බැහිලා වගේ නිකන් එහෙම කතා කරාට වැඩක් නෑ සාමාන්‍යයෙන් මගේ ස්වභාවයම නම් මම ඉතින් ඒ වගේ කට්ටියට කරුණු දක්වන්න යන්නේ නැහැ. මගේ ස්වභාවය තමයි ඇත්තද හොඳයි නේද කියලා නිකන් ඉන්නවා මම. මම නිකන් පෙට්‍රල් පුච්ච ගන්න මොකටද? ওই වගේ තර්ක ඉදිරිපත් කරන කට්ටියට. ඉතින් මග ඇරලා යන එක තමයි ලාභ. ඊට වැඩිය වැදගත් වැඩක් කරගන්න පුළුවන් නේ අපා. මේ නමුත් ඉතින් අර ගොඩ යාමක් නැත. එහෙම තර්කකාරයෝ ඕන තරම් ඉන්නවා. සමහර වෙලාවට වැඩක් නැති තර්ක. මොනවද මන්ද කොහෙන් වාගෙන ලෝකෙ මැද කොයිද කියලා අහනවා. ඈ මෙතන කියලා ටක් ගාලා අනිත් එක්කෙනා අන්න දැන් වාදෙට. මෙතන. ලෝක කොහොමද මෙතනම කියන්නේ කියලා දැන් ඔන්න ඉතින් යනවා. ඊට පස්සේ ඕම ගිහලා වැරදිලාවත් ළඟපාතේ ඉන්නවා එහෙම දැක්කොත් ආ දැන් මොකද කියන්නේ මේ බලනකො මේ ඔයා මොකද කියන්නේ කියලා තුන්වෙනියෙක් හවුල් කරගන්න හදනවා. අනේ මේ කෝපි එකත් හදාගත්තේ බොහොම අමාරුයි. ඒක බී ගන්නවත් බැරි එකේ කොහොමද ඔය ලෝකෙ මැද හොයන්නේ කියලා. පොඩ්ඩයි ඉතින් ෂේප් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් අමාරුයි. නැත්තම් අමාරුයි. මොකද අපරාධේ ශක්තිය වැදගත් දෙයකට යොදවන්න පුළුවන්. අනේ මේ රිලව් එකට රිලව් එක එක්ක පොඩ්ඩක් කතා කර කර ඉන්න එක ලාභයි ඊට වැඩිය. රිලව්ත් හරි ෂෝක් අප්පා නිකන් කතා බහ කර කර ඉන්න. ඔය ඉන්නවා පාරේම වාඩි වෙලා ඉන්නවා මැක්කෝ බලාගෙන ඉන්නවා. ඉතින් ඒක ලාභයි. මොකද ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න බෑ. ඉතින් වැරදි තැනක සද්දාව පිටෙවුවොත් හරි අමාරුයි ඒක නට. ඉතින් යම් කිසි විදියක කලින් උපයගත්ත ස්වභාවිකුත් තියෙනවා ඇත්තටම. ඒක ඉතින් අසාධාරණයි. ඒ වුණාට එහෙම ස්වභාවයක් තියෙනවා. වැරදිලා පැටලිලා සමහර විට අවුරුදු 10 15 ගියපු කට්ටිය අපි දැකලා තියෙනවා. වැරදි පුහුණුවල් කළා. දැන් පහුගිය දවසක කෙනෙක් ආව අනුරාධපුරේ ඉඳලා. අනේ හරි හොඳ මිනිස්සයා. හරි හොඳ මනුස්සයා ආවම ඔය එක එක තියෙන හොඳට වැඩ පුළුවන්. එක එක ඔය කරත් හදනවා නම් මනම් ඔක්කොම කරනවා. හැබැයි මෙහි ආවට මොකද ඇවිල්ලා කරන්නේ වෙන භාවනාවක්. වෙන භාවනාවක් කරන්නේ. කොච්චර කිව්වත් ඒක කනට වැටෙන්නේ නැහැ. අන්තිමට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මං හිතා ඉන්නේ මම සෝවාන් කියලා. ඉතින් ආ හිතා ඉන්නවා නයි ඉතින් අපි මොනවා කියන්නේද? අපි මොනවා කියන්නේද? ඊට පස්සේ කිව්වා දැන් ඒක නිකන් දැන් ඒ තර්කය අපිට කියලා අනුමත කරගන්න හදනවා. අය දන්නේ නැහැ ඉතින් කියපු කෙනෙක්ගෙන් අහගන්න. ඒක අපි දන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ කියනවා මේ මම දැන් ස්වාමීන් වහන්සේ අවුරුදු 6ක් මේක කරලා තියෙනවා. අවුරුදු 6ක් මේක කරලා තියෙනේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අවුරුදු 7න් ගොඩ කියලා. ඉතින් මට දැන් මේක නවත්තන්න බෑ කියලා කිව්වා. ඉතින් මමත් කෝ ඉතින් තව අවුරුද්දක් තියෙනවා මේකත් කරලා බලන්න කියලා. 7න් ගොඩ ගියේ නැත්තම් හරි තේරෙයිනි කියලා. ඊට පස්සේ දැන් අවුරුදු 3ක් විතර ගියා කොහම හරි ඔය කතා බහ ගිහිලා ඊට පස්සේ ආවේ නැහැ. මේ කියන්නේ අවුරුදු 7ක් පයින් නැති දැන්. 7ක් පෑන්නට මොකද මේ මොකද්ද මේ සංදර්ශනේ? දැන් ඔය කියන විදිහට මම නිවන් දැක්කා කියලා කෙනෙක් කියනවා නම් එයාගේ නිවන ප්‍රകൃතියද කියලා විමසලා බලන්න ඕනේ. ඇත්ත නිවනක්ද කියලා විමසලා බලන්න ඕනේ. එහෙම කියාපෑමක් ඒ තුල තියෙන විදිහක් නැහැ. නිහඬභාවයක් තමයි ගොඩක් කලාවට වැඩි වැඩියෙන් ඉස්මතු වෙන්නේ. ඕක පිළිබඳව අර රාජනීෂ් නෙමෙයි වෙන කෙනෙක් කියනවා හරි ලස්සන කතාවක්. මෙන්න මේ ඉන්දියාවේ කෙනෙක් මේ යම් කිසි විදියක පැහැදිලි කිරීමක් කරනවා මේ කියන දේ පිළිබඳ. යම් කිසි වෙන ගුරුවරයෙක් ඉන්දියාවේ වෙන ගුරෙක් ඇවිල්ලා මේ තැනත් එක්ක තර්ක කරනවලු. තර්ක කරනවා මොකද්ද මේ තර්කේ? තමුන් රහතන් වහන්සේ කෙනෙක්, තමුන් නිවන් දැක්ක කෙනෙක් කියලා පෙන්නුම් කරන්න තමයි උත්සාහය. දැන් බැරිලාවත් මෙයා පිළිගත්තොත් මේක ලොකු නිකන් ක්‍රිෂ්ණමූර්ති. අනේ ක්‍රිෂ්ණමූර්තිත් එක්ක ඇවිල්ලා පැහැදිලි කරලා දෙනවා මෙන්න මේව මම නිවන් දැකපු කෙනෙක්, මෙහෙම කෙනෙක් කියලා අරයට පෙන්වන්න උත්සාහ කරනවා. පෙන්වන්න උත්සාහ කරාම මේ කියනවා මම ගියපු කෙනෙක් කියලා ඔන්නඔහොම කියනවා. විශ්වමූර්ති සද්ද නැතුව අහගෙන ඉඳලා දැන් ඔයා මොකද්ද කියන්නේ? දැන් ගියාට පස්සේ මොකද්ද ඉතින් තියෙන්නේ? දැන් මොකද්ද කියන්නේ? මොකද්ද කොහෙටද දැන් එරායු වෙලා තියෙන්නේ කියලා අහනවා. කොහෙට එරායු වෙන්නද? මම දැන් නිවන් දැකපු කෙනෙක්, මම මේ විදියට රහතන් වහන්සේ කෙනෙක් කියලා එයා ලොකු තර්කයක් ඉදිරිපත් කරනවා. ඉතින් ඔහොම මම අහගෙන ඉඳලා අන්තිමට මේ තැනත්තගෙන් ඇහුවා, ඔබට පේනවද අපි අර මුහුද ගාව වාඩි වෙලා ඉන්න මුහුද පේනවද ඔබට කියලා ඇහුවා. ඒතර මේ තැනත්ත කියනවා ඔව් මුහුද පේනවා. ඊට පස්සේ මම ඇහුවා ඔය මුහුද ඔබට දෝතර ගන්න පුළුවන්ද? හා එතකොට මට පුළුවන්. එතකොට මුහුද දෝතර ගත්තට පස්සේ ඒක තවදුරටත් මුහුදද කියලා මම ඇහුවා කියලා ප්‍රකාශ කරනවා. අන්න වතුරට බැහැලා දෝතරට ගන්න පුළුවන්. ගත්තට පස්සේ ඒක තවදුරටත් මුහුදද? අන්න යම් කිසි කෙනෙක් කියාපානවා නම් ප්‍රකාශ කරනවා නම් අන්න මම මේ විදිහේ කෙනෙක්, මේ විදිහේ දෙයක් සාක්ෂාත් කරගත්ත කෙනෙක් කියලා අන්න අර දෝතට අරගත්තා වගේ. දොතර අරගත්තා වගේ. ඉතින් ඒක තවදුරටත් මුහුද නෙමෙයි. එහෙම කියාපෑමක් මුහුදේ නෑ. එහෙම ස්වභාවයක් මුහුදේ නෑ. අනේ ඒකම තමයි නියම ප්‍රകൃතිය. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට අනේ යම් කිසි විදියක කෙනෙක් විමසීමෙන් බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා කෙටි කාලයකදී නෙමෙයි දිග කාලයකදී විමසලා බලන්න. ඊළඟට දුරින් නෙමෙයි ළඟින් ආශ්‍රය කරලා බලන්න. ඊට පස්සේ අර විදියට මෝඩකමින් නෙමෙයි නුවණෙන් මෙනෙහි කිරීමෙන් ආශ්‍රය කරලා බලන්න. එතකොට අන්න නිවැරදි කෙනා හොයා ගන්න පුළුවන්. මම සාමාන්‍ය කියන විදිය තමයි ඔය කොයි කුරුල්ලා වුණත් අන්න කාලෙත් එක්ක තමුන්ට අදාළ සුදුසු අත්තේ ගිහිල්ලා වහනවා. මුලදි තමයි මේක නිකන් පොඩ්ඩක් නිකන් ඒට මේට පියාඹ පියාඹ ඉන්නේ. දෙන්න ඕනි මාස කීපයක් දෙන්න ඕනි. අවුරුදු කීපයක් දෙන්න ඕනි. දුන්නට පස්සේ ගිහිල්ලා වහනවා සුදුසු අත්තේ. අන්න එතකොට හොයා ගන්න පුළුවන්. අන්න නිරූපණය වෙනවා නියම ස්වභාවය. අන්න නිරූපණය වෙනවා නියම ආකාරය. සුදුසු අත්තේ ගිහිල්ලා වැහුවා. කාලෙට පොඩ්ඩක් ඉඩ දීලා බලන්න ඕනි. යෝග ගුහා සමහරුන්ට පුදුම තදවිල්ලක් තද වෙනවා. කාලෙට ඉඩ දීලා බලන්න ඕනි කිව්වහම පුදුම තදවිල්ලක් තද වෙනවා. කාලය විසින් නියම ස්වභාවය නිරූපණය කරයි කිව්වහම පුදුම තදවිල්ලක් තද වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. අන්න ඒ විදිහ හරි වැරද්දක් තෝරගන්න බැරි නම් ඉතින් අමාරුයි. ඒක අමාරු එක්තරා විදිහක පිං මදි කියලා අපිට කියන්න පුළුවන්. අසාධාරණයි. ඉතින් කරන්න දෙයක් නැහැ. එදා ඉඳලා තියුණ විදිහ තමයි ඕක. එදා ඉඳලා ගොඩාක් වැරදි මතවාද තියුණ කට්ටිය ඉඳියා. බුදුහාමුදුරුවෝ ඉඳද්දි දේවදත්ත හාමුදුරුවොත් එක්ක ගියපු පිරිස ඉඳියානේ. ගියෝ නෙමෙයි මේ හාමුදුරුවරු. ඉතින් එහෙව් ලෝකයක්. ඊට පස්සේ අර ඒ කාලෙම බුදුහාමුදුරුවෝ ඉඳද්දි අර විදිහේ ශාස්ත්‍රුන් වහන්සේලා තව 6 දෙනෙක් ඉඳියා. ඒගොල්ලොන්ගේ අනුගාමිකයොත් ඉඳියානේ. එහෙව් ලෝකයක්. ඉතින් ඒක තමයි ස්වභාවේ. ඒක තමයි ස්වභාවේ. ඒ අතරේ පින් ඇති කෙනෙක්, ඒ අතරේ යම් කිසි විදියක ශක්තියක් තියෙන කෙනෙක්, එයා නිවැරදි තැන සද්ධාව පිහිටව ගන්නවා. එයා නිවැරදි පුහුණුවකට යොමු වෙනවා. ඉතින් අර වැරදි තැනක පුහුණු වුණොත්, වැරදි තැනක සද්ධාව පිහිටෙවොත් හරියට නිකන් අර මොකද්ද කියන්නේ දෙමව්පියන්ගෙන් එන බලපෑම වගේ. අපි හිතනවා දෙමව්පියෝ කොහොමද අපිට බලපාන්නේ කියලා හිතෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. සමහර විට අන්න කුඩා අවදියේ ඉඳලා ඒ හැදෙන වටපිටාව ආයි වෙනස් කරන්න බැරි විදියට ලේවලටම බහිනවා. මේක වෙනස් කරන්න බෑ. ඉතින් කොහොමද අපි ගණිකාවකගේ බඩේ ඉපදෙන ගෑනු දරුවෙක් අවුරුදු 10-12 වෙනකොට ඒ දරුවාගේ ඉරණම ලියවිලා ඉවරයිනේ. ආයි ඒකේ වෙනස් කරන්න පුළුවන්ද? ඒකේ ඒ කෙනාට ඒකේ තීරණයක් තියනවාද? ඒක හරිම සාධාරණ ලෝකයක්. හරිම අසාධාරණයි. ඉතින් ඒ අසාධාරණයේ සහිත ලෝකයක්. හරියට දෙමව්පියන්ගෙන් එන බලපෑම වගේ යම් කිසි වැරදි තැනක වැරදි ගුරුවරයෙක්ට සද්දාව පිහිටෙවොත් ආයි ඉතින් ගොඩ ගන්න බෑ. ඉතින් ඒක නිසා ඉතින් කොහොමඩත් ඉතින් තම තමන් පුහුණු කරලා බලන්න වෙනවා. තම තමන් පුහුණු කරලා බලන්න වෙනවා. අර විදියට වැරදුනොත් ඉතින් අමාරුයි. ඉතින් සමහර විට අපිට හිතන්න අමාරුයි මොකද්ද මේ දෙමව්පියන්ගෙන් ලැබුණු අනුග්‍රහය කියලා. නමුත් අනේ හිතා ගන්න බැරි අනුග්‍රහයක් තියෙනවා. ඒක නිසාම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න කොච්චර සත්කාර කරත්, කොච්චර උපස්ථාන කරත් අහවර කරන්න බෑ. හොඳම දේ තමයි මෙන්න මේ ධර්මයේ පිහිටි නැති දෙමව්පියෙක්ට ධර්මය පෙන්වලා දෙන්න. මේ විදිහේ භාවනාවක් වඩන්න නැති කෙනෙක්ට භාවනාව පෙන්වලා දෙන්න. සීලයක් වඩන්න නැති කෙනෙක්ට සීලය පෙන්වලා දෙන්න. මේ විදිහේ ප්‍රතිපදාවක් පෙන්වලා දෙන්න. ඒක තමයි ණය ගෙවනවා නම් කරන ක්‍රම ක්‍රමේ, ඒක තමයි ණය ගෙවන්න පුළුවන් එකම ක්‍රමේ. මොකද ඒ ලැබිච්ච අනුග්‍රහය කියලා නිම කරන්න බැරි තරම්. වැරදුනානේ, වැරදි තැනක ඉපැති ලැබුණානේ. ඉතින් ගොඩයාමක් නැහැ. ගොඩයාමක් නැහැ. අන්න සමහර විට ගොඩ දෙනෙක් දෙමව්පියෝ විදිහට දරුවෝ හදන්න යනවානේ. මගේ දවසල තිබුණ චෝදනාව තමයි හැදුවේ නැහැ කියන එක තමයි මගේ තිබුණ චෝදනාව. මම තමයි මේ ඔක්කොම කරගත්තේ කියන නිකන් ගොන් කමකින් තමයි මං ඉඳියේ. එහෙම කුවාට මොකද? අනේ නිකන් ඉන්න ලැබිච්ච එකම තමයි ලොකුම අනුග්‍රහය. ඕන තරම් අවශ්‍ය විදියට ඉන්න ලැබිලා තියෙනවා. ආයි වාලෙට බෝලේ විසි කරනවා, වාහලේ ආපහු විසි කරනවා. පැය ගණන්. බිත්තියර බෝලේ විසි කරනවා, බිත්තිය ආපහු විසි කරනවා. ගේට්ටු ආරයට පදිනවා, මේට පදිනවා. ඕක තමයි කර කර ඉඳියේ. ඔක තමයි කර කර ඉඳී. ඕකට ඕන තරම් මට වෙලා දීලා තියෙනවා. කවුරුත් ඇවිල්ලා කියලා නැහැ පාඩම් කරන්න කියලා එහෙම. කවුරුත් ඇවිල්ලා කියලා නැහැ දැන් ඇති කියලා එහෙම. ඇහිලම නැති වචනයක්. එපමණකට අවශ්‍ය විදියට ඉඳලා තියෙනවා. පුදුම දාංගලයා. ඉතින් කියනවා ඔය මාමා කෙනෙක්. මාමා නෙමෙයි ආතා කෙනෙක් ඉන්නවා. එයාගේ ඉන්න මුණුපුරෙක්, දඟ මුණුපුරෙක්. ඒ මුණුපුරාට තමයි කියන්නේ මේ මේ ඔයා හොඳයි මේ 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 ඉන්න මාමා ඉන්නව නේද නැත්නම් මේ ඉන්න හාමුදුරුව ඉන්නව නේද ඒ දවස්වල හොයන්න බෑ ෆ්ලෑෂ් වගේ තමයි මේ ගහ බිම ඉන්නව මෙන්න ඊළඟ මොහොතේ බලනකොට ගහක් මුදුනේ මේ ඉන්නව ඊළඟ මොහොතේ බලනකොට අතුරු දහන් වෙලා ඉතින් ඒ විදිහේ ගායත් තියලා තියෙනවා කොහොම හරි ඉතින් අතපය දත් එහෙම ඔක්කොම බඩට ගිහිල්ලා අතපය කඩාගෙන ඔහොම තමයි ඉතින් අහවරුනේ ඕක කෙසේ නමුත් අන්න ඉතින් එන්නේ විදිහේ විවේකෙකින් නිකන් ඉන්න දුන්නා නම් දරුවෙට ඒක තමයි දෙමව්පියන්ගෙන් ලැබෙන තියෙන ඉහළම අනුග්‍රහය. ඉතින් ඒ විදිහ අනුග්‍රහයක් අන්න ලැබුණොත් ඒක සුබ කරුණක්. ඒක යම් කිසි විදියක පෙර රැස් කරගත් එකක් කියලා කියන්න පුළුවන්. අන්න අර විදියටම අන්න යම් කිසි නිවැරදි තැනක සද්දාව පිහිටවා ගත්තොත් නිවැරදි ගුරුවරයෙක් ලැබුණොත් පෙරපිනකට හරි නිවැරදි ප්‍රතිපදාවකට බැසගත්තොත් අන්න ඒ තැනත්තා යම් කිසි විදියක ඇත්තටම නිවනක් හොයාගෙන යන්න පුළුවන්. මන් දන්නේ නැහැ මට නම් සාමාන්‍ය එදා ඉඳලා යම් කිසි කෙනෙක් කියනකොටම මොකද්දෝ අවුලක් තේරෙනවා. අවුලක් තේරෙනවා. ඉතින් ගන්නෙ නැහැ. කොහොමත් තියනවා කියන එකක් ගණන් ගන්න ඇති ස්වභාවයක් තියෙනවා. හැබැයි වැදගත් දෙයක්, අදාළ දෙයක්, සත්‍ය දෙයක් කිව්වොත් ඒවලේ ඇහුවේ නැතත් පස්සේ හරි සලකලා බලන ගතියක් තියෙනවා. වැරදි දෙයක් කිව්වනේ ආයි කන නෙමෙයි කොහොමවත්ම නවන්නේ නැහැ. ඔළුව නැමෙන්නෙම නැහැ. එහෙම පිළිගන්නෙම නැහැ. ඒ පුදුම නිකන් දැඩි බවකුත් තිබුණා. ඒ කියන කියන්නේ ඒවා කරන්නේ නැහැ කොහොමත්. එහෙම ස්වභාවයක් නැහැ. ලොවෙත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ දවස්වල නැති එක දැන් පැවිදිලා නම් කොහොමවත්ම නැහැ. ඉතින් ඒක නිසා ඒකත් එක්තරා විදියක හොඳකට පිහිටලා තිහිලා තියෙනවා. මොකද හේතුව අන්න කියන එක එක්කෙනා කියන ඒවා ගණන් ගන්නේ නැහැ. හරි කියලා පෙනුනොත් විමසලා බලලා පෙනුනොත් කලෙත් එක්ක පෙනුනොත් අන්න ඒක ඉස්මුදුනින් පිළිගන්නවා. සමහර විට අර පණිවිඩය දීපු එකව බැනලා එලවලා. නමුත් අන්න පස්සේ දවසක පස්සේ කාලයක තේරෙනවා අන්න මේ කිව්වට මොකද බැනලා එලෙව්වට මොකද සමහර විට ඒ පණිවිඩය අහලා තියෙනවා. අහලා තියෙනවා ඒක පිළිගන තියෙනවා. ඉතින් එන්නේ විදිහේ ශක්තියක් තම තමුන් ගාව තියෙනවද කියලා බලන්න. එහෙම ශක්තියක් තියෙන්න ඕනේ මේ විදිහ ප්‍රතිපදාවක් යනකොට. නැත්තම් හරි අමාරුයි. නැත්තම් ඉතින් එක එක ඒවානේ. දැන් ඊයේ කෙනෙක් කියනවා හිත දිහා බලන්න කියනවලු හැමෝ සමහරු. සමහරු මේ කියනවලු මොකද්ද වෙන එකක් කරන්න කියලා. ඉතින් මොකද්ද අහනවා මේකේ ක්‍රමේ. ඉතින් අහනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න හරීම මේ නිකන් මොකද්ද ඉතින් පටලවන සුළුයි ඇත්තටම. නිකන් මේ ඇවිදින ගමන් බලන්න සිහිය පීටෝ ගන්න පුළුවන්ද කියලා. වාඩි වෙලා ඉන්න ගමන් බලන්න සිහිය පීටෝ ගන්න පුළුවන්ද කියලා. ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ බෞද්ධයාට තමයි. ඔය මුකුත් දන්නේ නැත්නම් හරි ලේසි මේ මේ ප්‍රතිපදාව කියලා දෙන්න. මොකද අර දැනගත්තද ඒකෙම තමයි යම් කිසි විදියක වෙහෙසක් පීඩාවක් මත වෙලා එන්නේ. එක්තරා විදියක අර දැනුම නැමැති ඵලය තමයි. අර බියකරු ඵලය තමයි. නොකා ඉන්න බැරි කෑවහම විඳෝන ඵලය තමයි. ඉතින් අහනවා නොයෙකුත් ප්‍රශ්න. නොයෙකුත් ප්‍රශ්න අහනවා මේ නිකන් සිහිය පීඩෝගෙන ඇවිදින්න පුළුවන්ද? ඇවිදින්න බව දැනගන්න පුළුවන්ද? අනිත් එක ওই විදියට වෙන් කරන්න ওই විදියට කොටස් කරන්න එච්චරම සුදුසු නැහැ. මොකද මේ ඔක්කොම නිකන් එක කැඳක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕක ඉතින් අර ප්‍රකාශ කිරීමේ පහසුව සඳහා, පෙන්නරක දීමේ පහසුව සඳහා වෙන් කරලා පෙන්නලා තියෙනවා. නමුත් ඇත්තටම අන්න අර විදියට කැඳක් කැඳක් කියලා ගන්නකෝ. ලුණු කැඳ කියමුකෝ. ආ ලුණු කැඳ උදේට ඔය වළඳනකොට ලුණු කැඳ නැත්නම් ලුණු කැඳ ගන්නකොට හිටපු ගමන් සුදු ලුණු කැල්ලක් හැපෙනවා. එතකොට කිව්වොත් කෙනෙක් ආයෙනම් මං සුදු ලුණු ටික කාලා ඉවර වෙලා ඊට පස්සේ මේ ඉතුරු කැඳ බොනවා කියලා. බත් කෑල්ලක් හැපෙනවා. බත් ටික කාලා ඉවර වෙලා කැඳ බොනවා කියලා. එහෙම එකක් නැහැ. එතන කැඳයක් තියෙන්නේ. ඒ සියල්ලේ කලවමක්. අන්න ඒ වගේ තමයි ඔය වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ඕමෝම වෙන් කරලා පෙන්වන්න උත්සාහ කරාට මේ හිටපු ගමන් ඉතින් සුදු ලුණු කෑල්ලක් හැපෙනවා. නමුත් අර කැඳේ තමයි තියෙන්නේ. හිටපු ගමන් බත් හැපෙනවා. කැඳේ තමයි තියෙන්නේ. බට්ටික විතරක් ඉස්සෙල්ලා කාලේ ඊට පස්සේ මම චිත්තානුපස්සනාව කරනවා කිව්වොත් අන්න ලෙඩක්. එහෙම ලෙඩක්. ඒකෙන් දා එන්නේ මොන පස්සනාවක්ද කියලා බලන්න. එන පස්සනාවක් කරන්න කියලා තමයි අපි කියන්නේ. අන්න සිහියෙන් ඇවිදින්න. ඇවිදින බව දැනගන්න. සිහියෙන් වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා ඉන්න බව දැනගන්න. එතකොට එන පස්සනාව තමයි තියෙන්නේ. අන්න ඒක කරාම ඔච්චර පැටලව ගන්න දෙයක් නැහැ. මේක බොහොම සරලව විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ පුහුණුව තුළින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ වර්තමාන මොහොත බාරගත්තාම ඒකේ ප්‍රතිඵල ඕන තරම් තියෙනවා. දට්ටික මැද්දොත් ඩට්ටික වැඩිකල් තියෙනවා. මොනවාරි කෑවොත් ඒ ආහාරය දිරවනවා. හොඳට විකල් ආහාර ගත්තාම දිරවීමටත් පහසු, ශරීර සෞඛ්‍යයටත් හොඳයි, රසත් දැනෙනවා. ඊට පස්සේ අපි හිතමු වැඩක් කරොත් ඒ වැඩේ සාර්ථකයි, පොතක් පාඩම් කරොත් හොඳට මතක හිටිනවා. මෙන්න මේ සිහියේ ආනිසංස. ඉතින් ඒ මොහොතේ එහෙම ආනිසංසයක් දකින්න ප්‍රතිපදාවක තවදුරටත් මොනවද හොයන්නේ, තවදුරටත් මොනවද පරීක්ෂා කරන්නේ, අන්න ඒකේ ප්‍රතිඵල දකින්නවනම් එච්චරයි. සමහර කෙනෙක් කියනවා අන්න මට තේරෙනවා මම දැන් මේ පුහුණුවට ගියාට පස්සේ සමහර අවස්ථාවලදී මම ප්‍රඥාවන්ත තේරීම් සිද්ධ කරනවා, ප්‍රඥාවන්ත තේරීම් සිද්ධ කරනවා. අන්න මේ විදිහට කෙනෙක්ට බණින්නේ නැතුව නිකන් ඉඳලා තියෙනවා, කෙනෙක් එක්ක වාදෙට යන්නේ නැතුව නිකන් ඉඳලා තියෙනවා, කෙනෙක් එක්ක මේ විදිහට ඉරිසියා කරා ඉරිසාවෙන් යම් කිසි දෙයක් කරානේ නැතුව නිකන් ඉඳලා තියෙනවා. අන්න මොකද උනේ, ප්‍රඥාව ජයගත්තා. කවදාවත් ජනමාධ්‍යයකට යන තොරතුරක් නෙමෙයි ඕක. මෝඩකම ජයගත්තොත් ජනමාධ්‍යයට යනවා. දැන් ඔය YouTube එකේ පහුගිය දවස් වීඩියෝ එකක් තියුණා, ඒකේ කියනවා මේ ඔබට අපි සතුටින් කාරණාවක් දැනුම් දෙන්න කැමති, ඉඳලා හිටලා හරි ප්‍රඥාව ජයගත්ත මොහොතවලුත් ඇත. අද දවසෙත් එහෙම දේවල් සිදුවෙලා තියෙනවා. මොනවද ඒ සිදුවීම්? අන්න පිහියක් අතින් අරගෙන ඇනලා මරන්න ආපු මිනිමරුවෙක් පිහියෙන් අයින් නැතුව අකුලගෙන ආපහු ගෙදර ගිහිල්ලා තියෙනවා. කවදාවත් නිවුස් එකකට කියන්නේ නැහෙනි. ඇන්නනම් අන්න නිවුස් එකක්. ඇන්නනම් නිවුස් එකක්. දැන් තරින්දු කියනවා අන්න මොකද්ද, ඒ දවස්වල කීප දෙනෙක් මලහම එඩිටර්ස්ලා කියනවලු මචන් සුපිරි නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා, අද විකුණ ගන්න පුළුවන් කියලා. විකුණ ගන්න පුළුවන් කියලා එපමණකට ගිහිල්ලා තියෙන්නේ ඕක. මනි ඩ්‍රිවන් නේ, ඉතින් වෙන දෙයක් අපේක්ෂා කරන්න බෑ. එතකොට අන්න ඇන්නේ නැති එක කවදාවත් යන්නේ නැණි. ඊට පස්සේ කියනවා කාමාතුරයන් යම්කිසි බිල්ලක් ගැනීමට කලින් අද දෙවරක් සිතුවා. අන්න ඒකත් සතුටට කාරණාවක්. සමහර කෝප ආරවුල් තරහවීම් ඒ කට්ටිය අමතක කරලා දාලා නැවත සමගි වුණු අවස්ථාද අද ඇත. ඊට පස්සේ කියනවා අන්න බෝම්බයක් බැඳගෙන මරාගෙන මැරෙන්න ආපු බෝම්බකාරයෝ කීප දෙනෙකුත් අන්න දරුවෙක්ගේ දැසේ දිලිසෙන අහිංසකකම දැක අද හැරිලා ගෙදර ගිහිල්ලා තියෙනවා. කවදාවත් නිවුස් එකක වාර්තා වෙන්නේ නැති නිවුස් ටිකක් වාර්තා කරනවා. ප්‍රඥාව ජයගෙන ඇත. ඒ පිළිබඳ සතුටක්, ඒ පිළිබඳ සැනසීමක් හිතට නගා ගන්න පුළුවන්. එහෙම කොටසකුත් මේ ලෝකෙ තියෙනවා අපිට නොපෙනුනාට. අන්න මොකද්ද, මේ මොහොතේ අවදි නම්, මේ මොහොතේ දැනුවත් නම් එතනින් එහාට මහලකු දැනුමක් ඕනේ නැහැ. අන්න ඒකම ප්‍රමාණවත් ප්‍රඥාව ජය ගැනීම සඳහා. මට මේ විදිහ දුකක් ආවොත් මම කැමතිද, එන වෙන කෙනෙකුත් අකමැති කියන හැඟීම පහළ වෙන්න පුළුවන්. බොහොම සරලව. ඒක බොහොම සරල දෙයක්. ඒක එච්චර අමාරු දුර දෙයක් නෙමෙයි. ඔන්න ඕක තමයි අවශ්‍ය. කියනවා අර සෝවාන් මාර්ගෙට වැටිච්ච කෙනෙක්, මේ නිවනට නියත වෙච්ච කෙනෙක්, යාට එකම දෙයයි තියෙන්නේ, අත්ූපනායක ධර්මය. තමුන් උපමා කරගෙන හිතනවා වෙන කෙනෙක් ගැන. මට කෙනෙක් ඇවිල්ලා පීයෙන් යන්නොත් මං කැමති නෑ. එහෙනම් මමත් ඒ වගේ දෙයක් කරන්න හොඳ නෑ. මට කෙනෙක් මේ විදිහට කටයුතු කරොත් මං කැමති නෑ. මමත් ඒ වගේ දෙයක් කරන්න හොඳ නෑ. බොහොම සරලයි. බොහොම සරලයි. සමහර කෙනෙක් අනේ චෝදනාමයි නගන්නේ, බලන්නකෝ මේ කරුම මටම වෙනවානේ, මේ වගේ මිනිස්සු මටම කටයුතු කරනවානේ, මටම මේ වගේ දේවල් ඉදිරිපත් වෙලා එනවානේ කියලා චෝදනා කරනවා. චෝදනා කරාට මොකද, රැස් කරන්නේ ඒ විදිහට තමයි, වපුරපු විදිහට තමයි. ඉතින් අස්සන නෙලා ගන්න වෙන්නේ. ඉතින් එන්නේ විදිහට වර්තමාන මොහොතේ සිහියක් තියනවා නම්, අවදිභාවයක් තියනවා නම්, ඕක තේරුම් ගන්න ඔච්චර අමාරු නෑනේ. හරි වැරද තේරුම් ගන්න ඔච්චර අමාරු නෑනේ. ඉතින් එන්නේ වගේ අවදිභාවයකින් කටයුතු කරන්න. ඒ ප්‍රතිපදාව ගැන තමයි කියන්නේ. ඒ අවදිභාවය තියනවා නම් කරන වැඩේ අනිකන් වැල්ලේ කැරකෙනවා බඹරේ. අයහන්න දෙයක් නෑ. ඈ දට්ටික මැද්දොත් දට්ටික වැඩිකල් තියනවා. වැඩක් කරොත් ඒ වැඩේ සාර්ථකයි. අධ්‍යාපන වැඩක් කරොත් හොඳට මතක හිටිනවා. ඉතින් ඔන්න ඔය විදිහට අර කටයුතු කරාම හරි, ඒ විදිහට ගමන් කරාම හරි. ඉතින් අපි හිතමු, කල්පනා කරමු එන්නේ විදිහේ නිවැරදි දැක්මක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටින ධර්ම දේශනාවක් අපිට ඉදිරිපත් කරා. දීඝනිකායන පායාසි සූත්‍රය ආශ්‍රයෙන් මේ කුමාරකශ්‍යප මහරහතන් වහන්සේගෙන් පායාසි කියන මේ ප්‍රාදේශීය රජ කෙනෙක් අසන ලද ප්‍රශ්න පදනම් කරගෙන තමයි අද ධර්ම දේශනාව දිගෑරුණේ. මේ පායාස කියන ප්‍රාදේශීය රජ කෙනා ගැන පැහැදිලි කිරීමක් කළොත් එහෙම මේ අද කාලයේ මේ වගේ පිරිස් බොහෝ දකින්න පුළුවන්. මේ දැඩි දිට්ඨියක් ගත කෙනෙක්, නිරාගමිකෙක් නැත්නම් අදේවවාදියෙක් විදියට දැඩි දිට්ඨියක් ගත කෙනෙක් තමන්ගේ ප්‍රදේශයේ පිරිස් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ බැහැදකින්නේ නැන බව දැනගෙන ඒ පිරිස සමග ඇවිල්ලා ඒ පිරිස ඒ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයක් වුණොත් එහෙම ඒකට පෙළඹීම වැළැක්වීම සඳහා මේ තර්කයෙන් ප්‍රශ්න කරන තර්කය යෙන් දිනන අපු කෙනෙක් එහෙම ඇවිල්ලා තර්ක 15ක් විතර ඉදිරිපත් කළා කියලා තමයි මේ ස්වාමීන් වහන්සේ මතක් කළේ. කිසිම පදනමක් නැති තර්ක ටිකක්, ඒ කියන්නේ දස අකුසල් කරපු ඥාතීන් හිටියා, ඒගොල්ලන් මැරුණාම අපායට ගියොත් ඇවිල්ලා මට කියන්න කියලා කිව්වා. ඒ වුණාට කිසි කෙනෙක් ආවේ නැහැ. වගේම ධාර්මික ජීවිතයේ ඉදිච්ච ඥාතීන් හිටියා, ඉතින් ඒගොල්ලන් දිව්‍ය ලෝකෙ ගියොත් මරණාට පස්සේ මට ඇවිල්ලා කියන්න කියලා කිව්වා. එහෙම කවුරුත් කිව්වේ නැහැ. ඒක නිසා දිව්‍ය ලෝක කියලා දෙයක්, ඕ අපාය කියලා දෙයක් නැහැ. ඒ වගේම අපරාධකාරයෙක්ව දඬුවම් දෙන අවස්ථාවකදී ඒ මැරෙන වෙලාවක ඒ ආත්මය පිටි වෙලා යනවද කියලා බලාගෙන හිටියා. එහෙම පිටි වෙලා ගියේ නැහැ. ඒක නිසා එහෙම ආත්මයක් කියලා දෙයක් නැහැ. දිව්‍ය ලෝකේ බලාගෙන යන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලන් සිත විහානි කරගෙන දිව්‍ය ලෝකේ යන්නේ නැත්නම් ඒ වගේ මේ පදනමක් නැති තර්ක ඉදිරිපත් කරපු අවස්ථාවකදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ තර්ක වලට ගැළපෙන පිළිතුරු ඉදිරිපත් කරමින් ඒ තර්ක ඔක්කොම බිඳ දැමුවාට පස්සේ මේ පුද්ගලයා එහෙනම් පායාසි ප්‍රාදේශීය රජතුමා කියලා තියෙනේ. ඔව්, මේ තර්ක බිඳ වැටීමත් එක්කම කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදහස පිළිගත්තා වුණත් ඒක බාර ගන්න සුදුසු නැති, ඒ කියන්නේ බාර ගන්න සූදානමක් නැති ගතියක් උන්වහන්සේ දැක්ලා තියෙනවා. එතකොට උන්වහන්සේගේ හණමිටිය උපමාව තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි මොකක් හරිම කලින් මතයක් දැරුවොත් එහෙම ඒ මතය විමිතික නැති වුණොත් අපිට අලුතෙන් වෙන නිවැරදි මතයකට ඊට නැති වෙන්න පුළුවන්. මේක නිසා හණමිටිය බිමින් තියලා මේ අලුතෙන් පිළිගත්ත දේ බාර ගන්න කියන යෝජනාව තමයි ඉතින් ඉදිරිපත් වෙලා තියෙන. ඉතින් මේ අද දවසේ ධර්ම දේශනාවේ පදනම උනේ මේ තර්කය පැත්තකින් තියෙන නැත්නම් අපේ තර්කයට හසු නොවී වර්තමාන මොහොතේ සිහිය පිහිටුවා ගැනීමේ වැදගත්කම. ඒකට ඇත්තටම මේ මහලු සතියක් නෙවෙයි, යන්තම් සතියක් තිබුණත් ඇති කෙනෙක් තමයි ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඒ වගේ මේ සත්‍ය කියන්නේ අපි හැමදාම මතක් කරනවා වගේ මනුෂ්‍යත්වය ලැබිච්ච ඕනම කෙනෙක්ට ලැබෙන ධර්මදායාදයක්. කිසිම ආගමික ජාතියේ වර්ණ දේශ සීමා කිසිම බාධාකින් තොරව හැම කෙනෙක්ටම ළඟා වෙන්න පුළුවන් පහනයක්, සුවතාවයක් තියෙන තැනක්. ඉතින් ඒක නිසා මේ ලෝකේ හොයන්න යම් දෙයක් තියෙනවා. මේ හිතේ සැනසීම විතරයි, වෙන කිසිම දෙයක් නෑ කියන කාරණේ ඉන්නස පැහැදිලි කරා. ඒ එතනට යන නම් අපි මේ කළ යුතු ප්‍රතිපදාව තමයි අපි මේ වැඩසටහන හැම දිනටම අඳින්නලා දෙන්නේ. ඒ කරන තරමට තමයි අපිට ඒ ප්‍රතිඵල ලැබෙන්නේ කියන කාරණයක් ස්වාමීන් වහන්සේ දේශනා කළා. මම හිතන්නේ අපි හැම දිනටම වටිනා ධර්ම දේශනාවක් වෙයි ඒ අදහස් කියන එක මම විශ්වාස කරනවා. ඊළඟට අපේ වැඩසටහනේ තියෙන්නේ අද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයෙන් අපි සාකස් කරලා තියෙන ආධුනික පිරිසට උපදේශ පත්‍රිකාව ඉදිරිපත් කිරීම. මම හැමදාම කියනවා, මම මේ දැනුත් මතක් කළා වගේ මේ ආධුනික මේ සතිමත් බව කියන එක, නැත්නම් සිහිය පිහිටුවා ගැනීම කියන එක මනුෂ්‍යත්වයේ තියෙන ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. අපි දැකලා තියෙනවා, අපි මේට සාක්ෂි තියෙනවා. අවුරුදු පහෙන් ඉහළ දරුවන්ට පවා මේක කරන්න පුළුවන්, ඒගොල්ලන් ප්‍රතිඵල එතන එතනම ලබා ගන්න බව දැකලා තියෙනවා. ඒක නිසා ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපිට මේකට උවමනාවක් තියෙන, මේ අපිට මේ හිතේ සැනසීම ලබා ගන්න උවමනාවක් තියෙනවා කියලා අපේ හිතේ අපිට අදිෂ්ඨානයක් තියෙනවා, අපිට බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි ඒ වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙනවා නම් අපිට පුළුවන් මේ වෙනුවෙන් කාලයක් වෙන් කරලා මේ කියන හිතේ සහනය ලබා ගන්න මේ සතිමත් බව පුහුණු කරන්නේ. ඒකට අවශ්‍ය වෙන අර කිව්වා වගේ අපේ තියෙන උවමනාව. ඉතින් අපි දන්නවා අපි හැම දිනාටම තියෙන්නේ පැය 24යි. හැබැයි අපි ප්‍රමුඛත්වය ලබා දෙන විදිහට තමයි ඔය පැය 24 අපි බෙදාගන්නේ අපිට කැමති විදිහට. ඒකේ සම්පූර්ණ නිදහස සහ අයිතිවාසිකම අපිට තියෙන නිසා අපි විශ්වාස කරනවා මේ වැඩසටහන සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම තමන්ගේ දවසේ යම් පොඩි කාලයක් හෝ මේ සතිමත් බව වැඩිම සඳහා යොදාගන්න උත්සාහ කරයි කියලා. ඒක තමයි අපි පරමාර්ථ මේ වැඩසටහන මේ අපි 118 වෙනි වැඩසටහන අද කරන්නේ. මෙච්චර කාලයක් කරගෙන ආවේකේ බලාපොරොත්තු. ඉතින් එහෙම අලුතෙන් අද සම්බන්ධ වෙන කෙනෙක්ට හරි එහෙම නැත්නම් මූලික උපදෙස් අලුත් කරගන්න හරි බලාපොරොත්තුෙන් ඉන්නව නම් කෙනෙක් ඒ කෙනෙක් ලබා දෙන්න උපදෙස් තමයි මෙතන සඳහන් වෙන්නේ. නිසන වනයේ ආශ්‍රයෙන් සාමාන්‍ය මූලික වශයෙන් සතිය වැඩි වීම සතිමත් ඇවිදීම සහ ඉඳ ගැනීම ආශ්‍රයෙන් තමයි සිද්ධ කරන්නේ. ඒ සඳහා වීඩියෝ කිහිපයක් උපදෙස් වීඩියෝ කිහිපයක් නිෂ්පාදනය කරලා තිබුණත් ඒයින් වීඩියෝ දෙකක් මම දැනට මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වීඩියෝ බලලා තමන්ට මූලික අවශ්‍ය මේ උපදෙස් අලුත් කරගන්න පුළුවන්. එහෙම උපදෙස් ලබා ගත විට මම කලින් කිව්වා වගේ වැදගත්ම දේ තමයි මේක එදිනෙදා පුහුණු කිරීම. අපිට තියෙන පැය 24න් පැය භාගයක් එක පාටම අපිට මේ වෙනුවෙන් ආයෝජනය කරන්න බැරි නම් විනාඩි 5කින් පටන් අරගෙන දවස ගානේ විනාඩිය වැඩි කරලා පැය භාගයක් විනාඩි 45ක් හෝ පැයක් දක්වා අපිට වැඩි කරගන්න පුළුවන්. අපි දන්න අපි ඕනම දෙයක අපිට ප්‍රතිලාභයක් තියෙන නම් අපි ආයෝජනයක් කරන්න ඕනේ. ඉතින් අපිට දුකක් කරදරයක් වෙච්ච වෙලාවක පිටක් වෙන්න නම් අපි මේ හොඳ 100න් ඉන්න වෙලාවක මේක පටන් ගන්න කියලා මම හැමදෙනාටම මතක් කරනවා. ඒ විදිහට දිනපතා මේක විනාඩි 5කින් හරි කමන්නේ පටන් අරගෙන කාලය ක්‍රමෙන් වැඩි කරන්න. ඒ අතරේ මේ සතිමත් ඇවිදිනකොට හෝ සතිමත් ඉඳ ගන්නකොට දැනෙන අත්දැකීම් තමන්ට දැනෙන විදිහට සරලව ලියන්න උත්සාහ කරන්න. මේ ඇවිදිනකොට කොහොමද කකුල් දෙකට දැනුනේ, ඉඳගෙන ඉන්නකොට කොහොමද හුස්ම දැනුණාද, නැත්නම් උදරයේ හුස් පහත් වීම දැනුණාද, එහෙම නැත්නම් ඉරියව්ව දැනුණාද, නාඩි වැටීමේ ස්වභාවයක් නැද්ද, මේ වගේ තමන්ට දැනෙන දේ සරලව සඳහන් කරලා අපිට එවන්න ඕනේ Google Form එක සහ email ලිපිනේ අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ අපිට ඒ අදාළ වාර්තා හෝ ඔබට වෙනත් ගැටලු තියෙනවා නම් මේ දේශනාව සම්බන්ධයෙන් හරි මේ ප්‍රතිපදා සම්බන්ධයෙන් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. අර කිව්වා වගේ දිනපතා මේක පුහුණු කරනා වගේම මේ පුහුණුවේදී තමන්ට ලැබෙන අත්දැකීම් වාර්තා කිරීමත් ඉතාම වැදගත්. ඒකෙන් කාරණා දෙකක් වෙනවා. එකක් තමන් ගමන් කරන මාර්ගය වැරදි නම් ඒක නිවැරදි කරගන්න අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අපිත් මේ සම්බන්ධ වෙලා ඉන්න අනිත් පිරිසටත් සමහර විට අපිට තියෙන ගැටලු තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තව දිරිදීමක් වෙන්න පුළුවන් අපේ වාර්තා ඉදිරිපත් වීම. මේක නිසා මේ සම්බන්ධ වෙන හැම දෙනාට මම මේ ආදරෙන් ආයෙත් මතක් කරනවා පුහුණු දිනපතා පුහුණු වෙනවා වගේම වාර්තා ලියලා අපිට ඉදිරිපත් කරන්න කියලා. ඒ විදිහට වාර්තා ඉදිරිපත් කළත් නැතත් හැම ඉදිරි දවසකම අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒත් අදාළ Zoom විස්තර මෙතන සඳහන් වෙනවා. මම හිතන්නේ මේ හැම දෙයකම මේක ඕල්රෙඩි ලැබිලා ඇති, නැත්නම් මෙතන සම්බන්ධ වෙන දෙයක් නැහැනේ. ඉතින් ඒක නිසා හැම ඉදිරි දවසකදී මේ වෙලාවේ මේ වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා හැම දිනාටම මතක් කරන ගමන් උපදේශ පත්‍රිකාව ෂෙයා කරන එක මම නතර කරනවා. අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා සහ ගැටලු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබා ගන්න එක. මං ඒ සඳහා නදීට ආරාධනා කරනවා. නදීප් අපි අද දවසේ ප්‍රශ්න ලිඛිත වාර්තා වලින් ප්‍රශ්න උත්තර වාරය ආරම්භ කරනවා. බොහොමත්ම තින්
රාජිකා අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද දිනෙත් අපිට සතිමත් වාර්තා දෙකක් ලැබී තිබෙනවා. එන් පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, දෙවන කමඨහන් වාර්තාව සක්මන් භාවනාව. සක්මන සඳහා මීටර් 3ක් පමණ දිග තීරුවක් තෝරා ගත්තෙමි. තවත් මීටරයක් පමණ දුරකින් නෙත් යොමාගත්තෙමි. චටිපතුල පොළොවේ ස්පර්ශ වන අයුරු හොඳින් මෙනෙහි කළෙමි. සිත කීප වරක් පිට ගියද සිටිවිල්ලක් යැයි මෙනෙහි කර නැවත නැවතත් භාවනා අරමුණට මනස යොමු කළෙමි. කයට සැහැල්ලුවක් දැනුනි. සක්මණේ අග නැවත හැරෙන විට නිරායාසයෙන් කැරකෙන පුටුවක් මෙන් කය දැනුනි. පරයංක භාවනාව. පරයංකයේදී ප්‍රාශ්වාසයට වඩා ආශ්වාසය හොඳින් දැනුනි. මුලින් දිගට තිබූ හුස්ම ක්‍රමයෙන් කෙටිවන බව දැනුනි. හුස්ම දැනෙන නොදැනෙන විට උරහිස් උස් පහත් වෙන අයුරු හොඳින් නිරීක්ෂණය කළෙමි. පින්වත් ස්වාමීන් වහන්ස, මේ පිළිබඳව සුළු හෝ අඩුපාඩුවක් ඇත්නම් කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට මේ විදිහට පුරුදු කරන කෙනෙක්ගේ අත්දැකීම් තමයි මේ ප්‍රකාශ කරන්නේ. ওই විදිහට ටිකෙන් ටික ඉතින් පටන් ගන්න පුරුදු කරගෙන යන්න ඕනේ. දැන් මේ ලියන කෙනා යම් කිසි විදියක ආයෝජනයක් කරපු කෙනෙක් ඔය කතා කරන්නේ. නිකාම කියනව නෙමෙයි. අන්න එතකොට ඒ විදිහට යම් කිසි කාලයක් මේ සඳහා උත්සාහ දරලා තියෙන කෙනෙක්. අන්න ඒ කෙනාගේ අත්දැකීම මේ විදිහට ප්‍රකාශ කරනවා. මෙහෙම ඇවිදින්න පුළුවන්, මෙහෙම වාඩි වෙලා ඉන්න පුළුවන්, මෙන්න මේ ආකාරයේ අත්දැකීමක් තමයි මට තියෙන්නේ කියලා. ඉතින් බොහොම හොඳයි, ඔය කරන විදිය හොඳයි. දැන් ඕක නැවත නැවත පුහුණු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි හිතමු සක්මනක වුණත් අර මුලදී ගොඩාක් නිකන් උත්සාහයෙන් කරාට පැයක් විතර සක්මන් කරනකොට තේරෙනවා නිකන් ඉබේ සක්මන් කරන ගතියක් එනවා. ඒක දකින්න කෙනෙක් එක දිගට පැයක් සක්මන් කරලා බලන්න ඕනේ. අලුත්ම කෙනෙක් කියමුකෝ, අලුත්ම කෙනෙක් මුලදී ලොකු ආයාසයකින් වෙහෙසකින් ලොකු නිකන් කෙරුවාවකින් මේක පටන් ගත්තට එයාට කිව්වත් අපි පැයක් එක දිගට සක්මන් කරන්න කියලා පැය කිට්ටු වෙනකොට අන්න මොකද වෙන්නේ, ඒක නිකන් ඉබේ වෙන සක්මනක් වගේ ටිකක් පරිවර්තනයකට ලක් වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් මේ එක එක සක්මනක් තුළ දකින්න පුළුවන්. එහෙම නැත්නම් පරයන්කේක වාඩි වෙලා ඉන්නකොට අන්න ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නකොට විනාඩි 45 වගේ පයින්නකොට සාමාන්‍යයෙන් අන්න වැඩේ කෙරෙන ස්වභාවයක් එනවා. එතකොට ඔන්න ඔය විදිහට මේ එකම දෙයක් තුලත් මෙන්න මේ විදිහේ ප්‍රතිපදාව කොහොමද වර්ධනය වෙන්නේ කියන එක දකින්න පුළුවනි. එකම සක්මනක් තුල, එකම පරයන්කයක් තුල නැවත නැවත කරනකොටත් ඔය දේම තමයි වෙන්නේ. නැවත නැවත කරනකොටත් මේ දේ, මෙන්න මේ අපි කී දේ වර්ධනය වෙනවා. දන්නේම නැතුව ඉබේම මේ විදිහේ වෙනසක් සිද්ධ වෙනවා. ඒක සඳහා අවශ්‍යම දේ මේ වැඩි වැඩියෙන් මේකේ යෙදෙන්න. වැඩි වැඩියෙන් මේකේ යෙදෙන්න බලන්න, වැඩි වෙලාවක් සක්මන් කරන්න පුළුවන්ද? වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද? ඔය කරන විදිය හොඳයි. ඔය කරන විදිය හොඳයි. අන්න හුස්මේ කොහොමද වෙනස්කම් කියලා අත්දකින්නවා. ඇවිදිනකොට කොහොමද දැනෙන්නේ කියලා අත්දකින්නවා. ඒක ප්‍රමාණවත්. ඒ දේම නැවත නැවත කරන්න ඕනේ. නැවත නැවත කරනකොට මේ කී විදියට මේකේ අපි කියන්නේ ප්‍රවීණෙක් බවට, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ යම් කිසි විදියක යෙදුන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා උත්සාහ ගන්න කියලා අපි කියමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. දෙවන වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඉඳගන්නා විට සතිය පුහුණු කිරීම 13 වන වார்த்தාව. පරියංක හිඳ ගැනීමක් නොවේ. හවස් වේලාවක විවේකයක් තිබ්බා, මුකුත් වැඩක් නැතුව ඉඳන් ඉන්න. ඉඳගනිද්දීම හැබැයි හුස්ම බලන්න ඕනි කියලා සිතුවිල්ලක් ආවා. ඉඳගන්න ලැබුණු ඉරියව්ව පහසුයි. ආසනයක් තිබ්බ නිසා සුවපහසු ගතිය හොඳට දැනුණා. ෆෑන් එකේ හුළඟක් මුහුණටම වගේ වැදෙන්න තිබ්බ. ඒක ඇත්තටම තේරුණේ ඇස් වහලා මුහුණ පැත්තට සිහිය එද්දී. නමුත් ඇස් ඇරලා ෆෑන් එක වෙනස් කරන්න ගියේ නෑ. එහෙම නාසිකාවට හිත පිහිටුණා. නහයෙන් එන හුස්ම යන සමාන සෝන්නත් නහයෙන් එන යන හුස්ම වෙනම දැනෙනවා. ෆෑන් එකේ හුළං වෙනම දැනෙනවා. නහයෙන් එන යන ඒවා රස්නේ. ෆෑන් එකෙන් මුහුණට වැදිලා දැනෙන සුළං සීතලයි. මාර්වෙවි දැනි දැනි තිබිලා වර හුස්ම ඇතිල්ලි ඇතිල්ලි එනවා යනවා දැනුණා. එතන සිහිය නතර වුණ ගතියක් තිබ්බා. ඇඟත් පැද්දිල්ලක් තිබ්බා. ටිකකින් දැනෙද්දී හුස්ම ළඟ හති වැටෙනවා වගේ කොටට දැනුණා. බලන් ඉද්දී තියෙනවා ආයේ නැහැ. කම්මැලි කමක් දැනුණා. මොකද අස්සරින් ඇස් අරින්න කියලා හිත විධාන කළා. නමුත් ඇඟ ප්‍රතිචාර දුන්නේ. ඒ නිසා බලන් හිටියා. එකපාර මොනා වුණාද මන්දා හිටිය තැන කාලය වගේ දේවල් ගැන හොයාගන්න බැරි කමක් ආවා. මං කොහේද ඉන්නේ කියන සිතවිල්ල නිසා තමයි ඒක තේරුම් ගත්තේ. ඒකම පුටුවේ හිඳගත්ත විදිහ මැවිලා පෙනෙනවා. ඒකෙන් කල්පනාව ආවා. හුස්ම ඈතින් තිබ්බා. ඔළුගෙඩියේ බර විතරයි තිබ්බේ. බෙල්ලෙන් පහළ දැනෙන්නේ නැහැ. ඒක හරි අපූරු අත්දැකීමක්. ඔළුව බරයි. හුස්ම හිස් අවකාශයක වගේ තිබ්බා. පැතිරිලා ඇඟක් නැහැ. ඔළුව නැමිලා තිබ්බා කියලා දැනුණා. හිමින් කෙලින් කෙරුවා. මොකද හිත එහෙම කරන්න කිව්වා. හුස්ම ඈතයි. කොහොම කාලය ගියා වෙන්න ඕනි. ඇස් අරින්න හිතක් එක්කම ඇස් ඇරුණා. ඇඟ තියෙනවා අල්ලා බැලුවා. කකුල් ටිකක් හිරිවැටිලා තිබ්බා. කලින් විඳ සැහැල්ලුව නැතිවිවි ඇඟේ බර ටික ටික දැනෙන හැටි හොඳට අත්විද්දා. ඒ ගැන හිතේ කිසිම හැඟීමක් තිබ්බේ නැහැ. වෙනස අඳුන ගන්න තිබ්බ වුමනාව විතරයි තිබුණේ. මෙහෙම හැඟීම් නැති හිස්තැන් දැන් වැඩි කියලා අඳුනගෙන තිබෙනවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට ඇත්තටම මේ අද අපි කියපු ඒවටත් ඕක සම්බන්ධ කරන්න පුළුවන්. අන ස්ථීර පැවැත්මක් වෙනුවට මේ පැවැත්මේ නියම ආකාරය ටිකෙන් ටික පේන්න පටන් ගන්නවා. දැන් ඕක නොකෙරුව කෙනෙක් ඔය අත්දැකීම නෑනේ. ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ මමම ඉන්දියා මමම කරා මේ බලන්න මමම තමයි මේ දේවල් කරේ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. නමුත් ඇත්තටම පොඩ්ඩක් අවධානය දීලා බැලුවොත් දැන් ඔය 13 වෙනි වර්තාවනේ කියන්නේ ගොඩක් දුරත් නෑ. හරි, නැවත නැවත පුහුණු කරලා බැලුවොත් අපිට දකින්න පුළුවන් මෙන්න මේ පැවැත්මේ යථා ස්වභාවය. ඉතින් ඕක දෙගේ දකින්නේ නැතුව ජීවන මානුෂ ජීවිතයකින් වැඩකුත් නැහැ. ඕක දකින්නේ නැතුව අපි නිකන් මේ දේවල් වලට නිකන් මුලාවටපත් වෙලා තමයි කල් ගෙවන්නේ. අර නිකන් අර කියන්නේ නිකන් මිරිඟුවක කතාව. සංඥාවට දෙන උපමාව මිරිඟුවේ කතාවනේ දෙන්නේ මුවා. මිරිඟුව දැක්කහම යාට ඒක රියල්. යාට ඒකයි කියන දෙයක් නැහැ, ඔප්පු කරන්න දෙයක් නැහැ. එයා එක පස් පිටිපස්සේ හඹාගෙන යනවා. ඉතින් වෙහෙසට පීඩාවට පත් වෙන එක මිසක් වෙන දෙයක් නැහනේ. ඉතින් මෙන්න මේ සංඥාවේ මිරිඟු ස්වභාවය දකින්න ඕනේ. බලන්න මේ තමුන්ගේම කියන කය කොහොමද අතුරුදහන් වෙලා යන්නේ. ඔබලා බලන්න හිතෙනවා, අලලා බලන්න හිතෙනවා තියනවාද කියලා. ඊට පස්සේ වෙලාවකට නිකන් මේ ඉන්නා වගේ, වෙලාවකට නැහැ වගේ. ඊට පස්සේ මේ විදියට අපි කියන්නේ කාලය දේශය කියන ඒ කෝඩිනේට්ස් නැතුව යනවා අපිට. එතකොට මේ ඔක්කොම මේ වෙන විපර්යාස. ඔය හුස්මේ වෙන බොඳවීමත් ඕක හා සම්බන්ධ දෙයක්. ඔන්න ඔය ක්‍රියාවලිය දැක ගන්න ඕනි. ඕක දකින්න එයා මේ එන දේවල් වලට එකපාරට නිකන් වසඟ වෙලා ඒවා ඔස්සේ කඩාන බිඳගෙන දුවන්නේ නැහැ. මොකද දන්නවා මේක ෂුවර් නැහැ. මෙයාට මොකද මේක විශ්වාස නැහැ. ඉතින් ඕක තමයි මේ ජීවිතේක ලබා ගන්න පුළුවන් වටිනාම අත්දැකීම. ඕක තමයි මේ ජීවිතේක ලබා ගන්න පුළුවන් වටිනාම දේ. අර කියනවා කෙනෙක් හිතනවා හයිවේ එකක් අපි හිතමු ගාලු පාර කියලා. මේ හයිවේ එක නැතුව නිකන් ගාලු පාර ගමුකෝ. කෙනෙක් හිතනවා මේ පාර බස් නම් වාහන නම් යනවා තමයි. මම වේගෙන් දුවගෙන ගියොත් මට මේ පාර හරහට දුවා ගන්න පුළුවන් වෙයි. ඉතින් මොකද කරන්නේ? ඈත ඉඳලා වේගෙන් දුවගෙන ඇවිල්ලා පාර හරහා දුවාගෙන යනවා, පාර පයින්න. ඉතින් පාර පයින්න අවස්ථාවක් නම් ලැබෙන්න පුළුවන්. කනාවට එහෙම චාන්ස් එකක් එන්න පුළුවන්. නමුත් මොකද වෙන්නේ? දවසක කෑලි අහුලන්න වෙනවා සවල් වලින්. සවල් වලින් අහුලන්න වෙනවා. මොකද ඊට වැඩිය හොඳ ආරක්ෂිත ක්‍රමයක් තියෙනවා මේ පාර පයින්න. මොකද්ද ඒ ක්‍රමේ? අන්න මේ දෙපැත්ත ඇවිල්ලා බලලා අර වම බලලා දකුණු බලලා වම බලනවා කියලා අර ඉස්සර ඉස්කෝල වල උගන්වන්නේ. අන්න ඒ විදියට ආහාර නැති වෙලාවක පාර පැන ගන්න පුළුවන්. ඉතින් මේ ජීවිතේත් මෙන්න මේ විදිහේ සංඥාවකට මිරිඟුවකට මුලා වෙලා ගෙවන ජීවිතේ හරියට නිකන් අන්න අර විදිහේ පාර පැනිල්ලක් වගේ. දුවගෙන ඇවිල්ලා හිතනවා වේගෙන් ගියොත් පාර පයින් එකක් නැහැ කියලා. අවුලක් වෙන එකක් නැහැ කියලා. දවසක් දෙකක් ඒ කනාවට වෙන්න පුළුවන්. හැබැයි දවසක අනිවාර්යෙන් කෑලි අහුලන්න වෙනවා. සවලකින් තමයි අහුලන්න වෙන්නේ එක. ඔය වගේම කෙනෙක් එකක් කිව්වා, මොකද්ද මං හිතා ඉඳියලු වේගෙන් ගියාම සර්පයන්ට දස්ත කරන්න බැරිවෙයි කියලා. ඉතින් මම තෝච් නැතුව වේගෙන් යනවලු ඒ දවස්වල. වේගෙන් යනවලු. දවසක් කුණ කට්ටේ කෑවට පස්සේ තමයි මේ කියන්නේ, කුණ කට්ටේ කෑවට පස්සේ කියනවා පුළුවන්ලු දස්ත කරන්න. ඉතින් ඒ වගේ දෙයක්. එහෙම එහෙමනේ අපි මේ ජීවිතේ ගෙවන්නේ. ඊට වැඩිය ආරක්ෂිත ක්‍රමයක් තියෙනවා මේක ගෙවන්න. ඒක තමයි ඔන්න ඔය සංඥාවේ මිරිංගුව දැක ගන්න. ඔය ක්‍රියාවලිය නැවත නැවත අත්දකින්න. ඒක එච්චර අමාරු නෑ. ඒක එච්චර අමාරු නෑ. කාලේ යොදවන කෙනෙක්ට තේරෙනවා, මෙන්න බලන්න මේ ස්ථිරයි කියලා ගත්ත දේවල් මගේ මේ ශරීරේ බොඳ වෙන හැටි, මේ කාලය දේශේ කියන කෝඩිනේට්ස් නැතු යන හැටි. ඒ ගියහම කොහොමද නැවතත් නිකන් අම්මුතු නිකන් විකාර තත්ත්වයක ඉඳලා නැවතත් ප්‍රകൃතියට එන්නේ. එතකොට කෝකද සීනයක්, කෝකද ඇත්තක් කියලා හොයන්න බැරි තරමට ඔතන තියෙනනේ බොඳවීමක්. මේ විදිහේ බොඳවීමක් තියෙනවා. අනේ බොඳවීම දැක ගන්න ඕනේ නැවත නැවත. නැවත නැවත දකින්න ඕනේ. තේරෙනවා හොඳටම පැහැදිලි ඔය කරන විදිහ හොඳයි. අනිත් එක තමයි දැන් භාවනා කරන වෙනුවට කරන භාවනාව කෙනුවට කෙරෙන භාවනාවක්. නිකන් වාඩි වෙලා ඉන්නවා. ඒක මුකුත් ආයෙත් නිකන් ලොකුවට නිකන් දෙයක් නැහැ. හරි ඉස්සර කෙනෙක් කියනවා මම ඒ දවස්වල මොනවාද ලොකු වන්දනාවක් කළා. ඊට පස්සේ අර මොනවද අර චතුරාර්ය භාවනා කරලා එහෙම තමයි ඒ දවස්වල කරන්නේ. පැය භාගයක් විතර යනවලු සතිමත් බව වඩන්නේ යාට. ඊට පස්සේ දැන් නම් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන් ගිහිල්ලා නිකම්ම වාඩි වෙනවලු. මුකුත්ම නැහැ කියන්නේ. ඒ ටික ඔක්කොම හැරිලා ගිහිල්ලා. ඉතින් ඕක තමයි වැඩේ. නිකන් ස්වභාවිකව ඉන්න පුළුවන් නම් ඒකම තමයි නියම භාවනාව. ඒ දිහාවට යාවෙනවා යැවෙනවා. අර ඒකයි කියන්නේ භාවනා කරන අදහසක් නැහැ. නිකන් ඔහේ ඉඳන් හිටියා. නිකන් ඔහේ ඉන්දියානම්. ඒක තමයි නියම භාවනාව. එතකොට තේරෙනවා මෙන්න යන ක්‍රියාවලිය මෙන්න බලන්න වෙන දේ කියලා දැක ගන්න පුළුවන්. කියනවා නිකන් walk for the sake of walking. නිකන් ඇවිදින්න ඇවිදිනවා කියන අදහස නිකන් ඇවිදින්. මොකකටවත් නෙමෙයි භාවනා කරන්නේ නෙමෙයි නිකන් ඇවිදලා බලන්න මොනවද කියන්නේ. වගේට දැන්නා විලුඹ වදිනවා. ඇඟිලි වදිනවා. වැලි පෑගෙනවා. ඉබේම දැනෙනවා. අන්න භාවනා කරන්න කියන්නේ යා කියනවා අම්මෝ හිතවිලි එනවා කරන්න බෑ. අම්මෝ ගෙදර පස්සේ එනවා කරන්න බෑ. අම්මෝ මේ වටපිටාවේ සද්ද ඇහෙනවා කරන්න බෑ කියලා කියනවා. නමුත් නිකන් ඇවිදින්න කිව්වොත් නිකන් ඇවිදිනවල ටිකක් වෙලා යනකොට ඉබේම දැනෙනවා විලුඹ වදිනවා. ඇඟිලි වදිනවා. වැලි පෑගෙනවා. බර මාරු වෙනවා. ওই ටික දැනෙනවා. ඔන්න ඔය කියන ස්වභාවිකකරණයක් තමයි අතරම භාවනාව කියන්නේ. ඒක ක්‍රමානුකූලව තමයි ඉතින් අපිට බැලන්ස් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රකාශ ගැන සතුටුයි. ඉතින් මේ ලද අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කියලා තමයි අපිට කියන්න
වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත් තින් තව වார்த்தාවක් අපිට ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. දැන් ලැබුණේ ඉදිරිපත් කරන්න අවසරයි.
හොට් ටොට් එකක්ද? නිකන් බාපු ගමන් ගන්නද?
එහෙම වගේ එකක් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව විනාඩි 45යි. මම මෙතන ලෙස සතිමත්ව පටන් ගතිමි. එලෙස සතිමත් වන විට කයේ සීමා අවට සමග එක්ව ඇති බවක් දැනේ. ඇවිදින්නේ කා එක්වර පතුල් පොළවේ ගැටෙන ස්පර්ශය සනිටුහන් විය. ඇවිදීමටත් වඩා ප්‍රකටව පතුල්වල ස්පර්ශය දිගෙන් දිගටම සටහන් විය. සුළු සතිමත් බව තිබුණද සක්මන අසබබර වීමට ඉඩ නොදී බරට පා තබා ඇවිදී මාරුවෙන් මාරුවට පතුල් පොළව ගැටෙන ස්පර්ශද පිටුපසට තබා ඇති අත්වල ස්පර්ශද ඇඳුම කයේ වදින ස්පර්ශද අරමුණු වුනි. ස්පර්ශ අරමුණු වන විට ගැටෙන තැන් වල සීමා වෙන වෙනම නොදැනී බොඳවීමක් සමග එකක් ලෙස දැනේ. සක්මනේ වේගය අඩු වුනි. කිසිත් අරමුණු නොකර ඇවිදි. පරයන්ක භාවනාව විනාඩි 25යි. ආනාපානය මූලික කමඨහනයි. හුස්ම සංසිඳී ඇත. සිතුවිලි පැමිණ බොඳ වේ. ඒ ගැන දැනුවත් වේ. කිසිත් අරමුණු නොකරන දැනුවත් බවට යයි. මාරුවෙන් මාරුවට සිතුවිලි බොඳ වීම දැනුවත් වීම හා කිසිත් අරමුණු නොකර දැනුවත් බවකි. කිසිත් අරමුණු නොකරන දැනුවත් බවේම දිගටම සිටින විට ඇස් ඇරුණි. එදිනදා සතිමත් බව. අවට හා කයේ සීමාවේ වෙනසක් සොයාගත නොහැක. සිතුවිලි පැමිණ ඉබේ බොඳ වේ. සිදුවන දේ බලා හිඳීමක් ඇත. නොතේරෙන මුලක් මැදක් අගක් නැති බවකි. එපාවීමක් කරන දේවල තේරුමක් නැති බවක් යම් අවස්ථාවල දැනේ. මගේ වසඟේ පාලනයක් නැති බවකි. ස්වාමීන් වහන්ස, පුහුණුව ඉදිරියට කරගෙන යාමට මඟ පෙන්වන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවම වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්ස,
හොඳයි. එතකොට මේ විදිහට යෙදෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් කාලෙත් එක්ක විශේෂිත පරිවර්තනයක් අත්දැකීමක් දැක ගන්න පුළුවන්. මොකද්ද තමුන්ගේ යම්කිසි විදිහක ඝර්ෂණයක් තියුණාද, නිකන් ජීවිතයේ වෙහෙස පීඩාකාරී ගතියක් තියුණාද, ඒක ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒක හොඳ සලකුණක් ප්‍රතිපදාව හරිද කියලා තේරුම් ගන්න. මම මේ කියන්නේ දවසකින් දෙකකින් නෙමෙයි, සති දෙක තුනකින් එහෙම නෙමෙයි, ටික කාලයක් කරගෙන යනකොට තේරෙනවා මේක හරිද කියලා. උස්පහත් වීම තියෙනවා, తాවකාලිකයි. නමුත් ක්‍රමානුකූලව යෙදෙන ප්‍රතිපදාවක ප්‍රතිඵල තියෙනවා. මේ විදිහට විවේකයක් සැනසීමක් තමුන් තුළින් මතුවලා එනවා. ඉතින් ඒක හොඳ සලකුණක්. මේ අපි සරලත්වයක් දිහාට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව නිකන් මහා නිකන් කම්ප්ලිකේටඩ් දිහාවල් වලට නෙමෙයි, තර්ක විතර්ක වලට නෙමෙයි. ඒ වෙනුවට බොහොම සරලව තමුන් මේ වාඩි වෙලා ඉන්නවනම් වාඩි වෙලා ඉන්න බව, ඇවිදිනව නම් ඇවිදින බව, එදිනෙදා වැඩ කටයුතු කරනව නම් ඒ බව දැනගන්න පුළුවන්ද? ඒක තමයි නියමම භාවනාව වන්නේත්. එන්නේ ඒ සරලත්වය හොයාගෙන යන්න පුළුවන්. අපිට ඒ සරලත්වය අපි තුලින් මතුවලා එනවා. අර පරණ පුරුදු මෝඩකමට ඒ ප්‍රශ්න, ඒ තර්ක මතුවුණාට මොකද, ඒවා తాවකාලිකයි. නැවත නැවත අන්න අර වර්තමාන මොහොතේ තියෙන සරලත්වය මේ තැනැත්තා බාර ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය හොඳ සලකුණක් මේ ප්‍රතිපදාව හරි කියන්නේ. ඔය ගැටේ ලෙහෙනවා. ඒ ගැටේ ලෙහෙන්නේ ප්‍රශ්නවලට උත්තර දීලා නෙමෙයි, තර්ක විතර්ක කරලා නෙමෙයි. ඒ වෙනුවට ඒ ප්‍රශ්න අපි තියනවා නිකන් වේටින් ලිස්ට් එකේ. තර්කත් නිකන් පොඩ්ඩක් තියලා බලනවා. එක එක හිතරි දිනවා කී කිය, ඒ කියන්නේ යම් යම් චෝදනා කරන කට්ටියවත් පොඩ්ඩක් තියලා බලනවා. අනේ තියලා බලනකොට මොකද වෙන්නේ? අනේ ටික දවසකින් තේරෙනවා ඒ ප්‍රශ්නේ මතකත් නෑ දැන්. ඒ තර්කේ දාපු එක්කෙනාම ඇවිල්ලා වෙන තර්කයක් කියනවා. අර ඊත්‍රි දාපු එක්කෙනාම ඇවිල්ලා සමහර විට ආපහු යාළු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ජීවිතයක්නේ. ඔන්න ඔය වගේ ජීවිතයක්. ඔය සරලත්වය බාර ගන්න පුළුවන් නම් ඒක සියලු දේ විසඳන සුළුයි. නමුත් අපි හිතනවා නෑ මේ ප්‍රශ්න විසඳන්න ඕනේ, මේ දේවල් වලට කරන්න ඕනේ කියන ලොකු ආයාසයක් අපි තුල තියෙනවානේ. ඒකම තමයි මෙහෙසට හේතුව. ඉතින් නැවත නැවත කරගෙන යනකොට කෙනෙක්ට බාර තේරෙනවා මෙන්න මේවා ඉබේ මේ වෙන දේවල් බාරගෙන ඉවසීමකින් කටයුතු කරගෙන යන්න පුළුවන් ශක්තියක් මට ලැබෙනවා. ඉතින් කියනවා nature doesn't hurry but nothing left undone. මේ ස්වභාව ධර්ම කවදාවත් හදිස්සියක් නෑ. හදිසියක් නැහැ. හැබැයි කිසිම දෙයක් අතරමඟ නවත්තලා දාලත් නැහැ. අතරමඟ නවත්තලා දාලත් නැහැ. කොච්චර සර්ව සම්පූර්ණ විදියට කරලා තියෙනවද කිව්වොත්, අන්න මේ ලෝකෙදී බලන කෙනෙක්ට හිතෙනවා මේක නම් මේ ස්වභාව ධර්මයේ නිර්මාණයක් වෙන්න බෑ. මේක යම් කිසි විදියක සර බලධාරි දෙවි කෙනෙක් මවපු දෙයක් වෙන්න ඕනේ කියන තරමට පර්ෆෙක්ට් විදියට කරලා තියෙනවා. හැබැයි කවදාවත් හදිස්සියලා නෙමෙයිනේ. හදිස්සියලා නෙමෙයි. ඔය පරීක්ෂණ කරන කට්ටියට යම් කිසි විදියක ඔය මොන දේ බැලුවත් හිතා ගන්න බැරි විභවයක් ඒ තුළ තියෙනවා. තමුන්ගේ ශරීරයේ සෛලයක් දාලා බැලුවොත් අන්න ලොකු කරලා බලන කණ්ණාඩියකට, එතකොටත් අන්න හිතා ගන්න බැරි ස්ට්‍රක්චර් එකක් තියෙනවා. කොහොමද මේවා වෙන්නේ? මේ DNA අණුවක් කියන නිර්මාණي කොහොමද හැදිලා තියෙන්නේ? කවදාවත් මේක මේ ස්වභාව ධර්මෙන් උන දෙයක් වෙන්න බෑ. අනිවාර්යෙන් ਸਰව බලධාරී දෙවි කෙනෙක් මවපු දෙයක් ගන්නට මිනිස්සු යන්නේ ඒකයි. එච්චර පර්ෆෙක්ට් කරලා තියෙනවා. කවදාවත් හදිස්සියක් නැහැ. කිසිම හදිස්සියක් නැහැ. අන්න අන්නේ ස්වභාව ධර්මේ බාරගත්තා නම් අපිත් නිවෙනසුලි, අපිත් ප්‍රශ්න විසඳෙන සුලි, අපිත් මේ කියන විවේකයෙන් සැනසීමෙන් කාලේ ගත කරන සුලි. බුදුරජාණන් වහන්සේ ඔකට කියන්නේ අන්න රාබස්තර දෙවි කෙනෙක් වගේ ප්‍රීතියම ආහාර කරගෙන, මේ හිත තුල තියෙන විවේකයම ආහාර කරගෙන කල් ගෙවන තැනැත්තෙක් බවට මේ තැනැත්තපත් වෙනවා. ඒක දකින්න පුළුවන්. ඒ ආහාර ඒ දේවල් නෙමෙයි, ඒ වෙනුවට ආහාර ගන්නවා වෙන්න පුළුවන්. නමුත් ඊට වැඩි එහා ගියපු ආහාරයක් මෙතනතර තියෙනවා. අන්න අර හිත තුල තියෙන විවේකය, ආහාර කරගෙන. සාමාන්‍යයෙන් මේ දැන් ඔය අලුතෙන්ම මේ වගේ පුහුණුවකට එන, මේ වගේ නිස්සාරණ වගේ පරිසරයකට එන කෙනෙක් ගොඩක් වෙලාවට අන රාත්‍රී කෑම වේල නැති එක පිළිබඳ දොස් නගනවා. රාත්‍රී කෑම නැති එකෙන් ගොඩක් පීඩා විඳිනවා. නමුත් එතනත් දකින්න පුළුවන් දේ තමයි ඒ ජීවන රටාව වෙනස් වුණාම භාවනාවක් වඩනවා නම් ඊළඟට මේ හිත තුළ තියෙන ආහාර, හිත තුළ තියෙන ශක්ති දැවිල්ල, ශක්තිය පරිභෝගය කෙලෙස් වලින් නෙදුවන්නේ තනිකර කෙලෙස් වලටනේ ඔය ශක්තිය ඕනේ. රාගේ ද්වේෂය කියන්නේ තනිකර ශක්තිය තමයි. ඒවට තමයි ඔය ආහාර පුච්චන්නේ. ඒතොර එන්නේ පරිභෝගය වෙනස් වෙනකොට, මේ හිත තුළ නිවීමක් විවේකයක් ලැබෙනකොට අච්චරම ආහාර ඕනේ නැහැ. ඒ වෙනුවට මේ විදියට වේලකින් දෙකකින් ඇපිලා ඉන්න පුළුවන් කියන ශක්තිය මතුවලා එනවා. ඉස්සර වේල් පහක්වත් කාලා බේරන්න බැරි එක. ඒ විදිය වෙනසක් වෙන්නේ කොහොමද? අන්නාර හිත තුල තියෙන ඝර්ෂණي අඩු වෙනවා. අර විදියට පීති බක්කා, ආබස්සර දෙවි කෙනෙක් වගේ මේ ප්‍රීතියම ආහාරය කරගෙන ඉන්න කෙනෙක් මම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කාටද මේ කියන්නේ? මාරයට කියන්නේ. මොකද්ද කියන්නේ හේතුව? අනේ මේ පින්දපාතේ වැඩිලා දානේ දෙන්න නැති වෙන්න කටයුතු සලස්සලා. හැම ගෙවල්වලම දොරවල් වහලා මිනිස්සුන්ගේ හිත අපහාදලා කොහොම හරි දවල් දානේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් දවසට එක වේලනේ ආහාර ගන්නේ බුදුරජාණන් වහන්සේ. පින්දපාතේ වැඩිලානේ ආහාර ගන්නේ. එතකොට ඒ දානේ වේල මගහරිනවා. නැගෑරලා ඊට පස්සේ ආනවා මාන කොහොමද පින්දපාතේ හම්බුණාද කියලා. ගිලා එනකොට අහනවා. එතකොට කියනවා උඹ දන්නවනේ හම්බුණාද නැද්ද කියලා. උඹට ආයි කරලා දෙ කියලා දෙන්න ඕන කමක් නැහැ නේ ඔක. ආ එහෙනම් ආපෝ සැරයක් වඩිනු මැනවි. මම ඔබට දානේ ලැබෙන විදියට කටයුතු කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම බුදුවරයෙක්. මම මේ විදිහට මේ ප්‍රීතියම ආහාරය කරගෙන යැපෙන කෙනෙක්. අන්න මේ ඕක මට අවශ්‍ය නැහැ. මේ ආහාර වේලක් නැති වුණා කියලා මට එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මේ ආබස්සර දෙවි කෙනෙක් වගේ කියලා ප්‍රකාශ කරනවා. පීති බක්කා. ඉතින් එන්නේ වගේ ඉන්න පුළුවන්. එන්නේ වගේ ඝර්ෂණ අඩුවීමක් අපි තුල තියෙනවා. එන්නේ වගේ මේ ප්‍රශ්න තියුණාට ඒවෙන් වෙහෙස නොගැනීමේ හැකියාවක් අපි තුල තියෙනවා. ක්‍රමානුකූලව එන්නේ දේ වර්ධනය කරගන්න ඕනේ. වර්ධනය කරගන්න ඕනේ. සමහර වෙලාවට දැන් ඔය බුද්ධ චරිතයම අහලා තියෙන ඔය දේවදත්ත හාමුදුරුවන්ගේ පියා මහානාම කියන නමින් තමයි මං හිතන්නේ ඒ ශාක්‍ය රජතුමා තඳුන්වලා තියෙන්නේ. අන දානේට වඩින පාර අවහිර කරගෙන ඒකේ බේබදෝ ටිකක් එකතු කරගෙන ඒකේ පාටියක් දමමින් කල් ගෙවනවා. බුදුන්ට මේ පාරේ මම යන්න දෙන්නේ නැහැ. මොකද තියෙන්නේ කොන්තර දෙක තුනක් තියෙනවානේ. එකක් තමයි පුතා මහාන කරලා තරහාකාරයක් කරගත්තා. ඊට පස්සේ තරඟ කරලා දුව කසාද බැඳගෙන ඒකිව අතහැරලා ගියා. මෙලා මේකුත් එක්ක ඔයවම කොන්තර ගණනාවක් තියලා තියෙනවා. ඉතින් කොහොම හරි අර පාරේ පාටියක් දානවා. බේබද ටිකකුත් එක්ක. දානෙට යන්න දෙන්නේ යන පාරේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආපහු හැරෙනවා. ඔය දානේ වෙලා නැතුණාට මට ප්‍රශ්නයක් නැහැ කියලා ආපහු හැරෙනවා. ඉතින් බරපතල පාප කර්මයක් අර තැනත්තා රැස් කර ගන්නවා. මේ විදියට බුදු කෙනෙක්ගේ දානේ මගහැරියා. ඉතින් ඒ වගේ දෙයකින් සැලෙන්නේ නැහැ. ඔය වගේ දේවල් නැති වුණා කියලා සැලෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් දනවන්න බෑ. ඒ වගේ දේවල් නෙමෙයි වටිනකම. ඔය එක එක දේවල් නොදී ඉන්දියා, එක එක දේවල් එවා නැතු ඉන්දියා, අපි යාළු වෙලා ඉන්න කාලේ විතරයි ඒවා එවන්නේ කියලා ඉන්න ගණන් නැහැ. ඒවා එහෙම දේවල් නෙමෙයි. ඒවා එහෙම දනවන්න අමාරුයි. ඒවා එහෙම ලොකු වටිනකමක් නැහැ. මොකද හේතුව ඊට වැඩි එහා ගියපු ශක්ති ප්‍රබවයක් තියෙනවා. අර විදියට පීති බක්කා, පීතියම ආහාරය කරගෙන යැපෙන තත්වයක් මට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එන්නේ කියන தත්ත්වය අපි තුලත් තියෙනවා. ටිකෙන් ටික තමයි ඒක දැනෙන්නේ. තේරෙනවා ඉස්සර තරම් මම වෙහෙසක් නැහැ, ඝර්ෂණයක් නැහැ. ඉස්සර තරම් මේ විදිහට වෙහෙස පීඩාව නැතුව හිත තුල සැනසීමෙන් මං කල් ගෙවනවා කියන එක දකින්න පුළුවන්. ඉතින් ඒ සඳහා ওই දේ නැවත නැවත හුරු කරන්න, ওই කරන විදිය හොඳයි. ඒක නැවත නැවත යෙදෙන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං. ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ අතකුත් එසවිලා තිබුණා. ස්වාමීන් වහන්සේ අපිට අවසර දෙනවද?
හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගේෂාන් අන්විත් කරනම් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
තුරුණන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ඇහෙනවයි කියලා මම හිතනවා.
ඇහෙනවා කියන්නේ.
හොඳයි. ස්වාමීන් වහන්සේ ගේ ධර්ම සාකච්ඡාව සහ ධර්ම දේශනාව සෑහෙන විදියට මම අගය කරනවා. මොකද මම මේක ගැන අහලා තිබෙ නැති ධර්ම දේශනාවක්. දෙවෙනියට මං හිතනවා හුඟක් අර දෙවෙනි ප්‍රශ්නය ලිඛිතව ලියලා තිබ්බේක මට හුඟක්ම පැහැදිලි. එවැනි දේවල් මම එක්ස්පීරියන්ස් කරනවා කියන එක මට තේරෙනවා. මට ඒක නිසා තව පොඩි ප්‍රශ්නයක් මට හිතුණා මේකට යොමු කරන්න ඕනේ කියලා. මොකද ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී කිව්වා මං හිතන්නේ පොඩි පොඩි දේවල් වලදී සිත පිහිටවා ගන්න. ඒ කියන්නේ ඉඳගෙන ඉන්නවා නම් ඉඳගත් බව දැනගන්න, ඇවිදිනවා නම් ඇවිදිච්ච ඇවිදින බව දැනගන්න. මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මේකයි, දැන් ධර්ම දේශනාවකදී මම ඉඳගෙන මේක අහනවා කියලා මම දන්නවා. මගේ හැබැයි දේශනාවේදී හුඟක් වෙලාවට සිත යොමු වෙන්නේ ස්වාමීන් වහන්සේ කියන කාරණාවලට. මගේ ඉඳගෙන ඉඳීම ගැන දැනනවා. ඒ වගේම වෙලාවේදී ස්වාමීන් වහන්සේ දැන් දේශනාවේදී කියනකොට ගාලුපාර පනින්නකොට දුවලා ඇවිල්ලා පනින්න පුළුවන් කියලා, ඒකත් නිකන් මට මැවිලා පේනවා. සමහර වෙලාවට පනින්න බැරි වුණාම ඒක කෑලි එකතු කරගන්නේ ෂවල් එකකින් කියන එක නිකන් ඒක මැවිලා පේනනවා. දැන් මේ වගේම වෙලාවේදී මගේ ප්‍රශ්නය ඇවිල්ලා, මම මේ දේශනාවකුත් අහනවා, මගේ සිත දන්නවා මම ඉඳගෙනත් ඉන්නේ කියන එක. අතක් දිගහැරෙනකොට ඒක ගැනත් සිහියකුත් තියනවා. ඒකෙදි මගේ සිහියකුත් තියනවා උස්මේ ඒකේ උෂ්ණත්වයද සීතලද, ගන්න උස්ම සීතලද සිසිල්ද කියන එක සහ පිට කරන උස්ම ගැන අවබෝධයත් මගේ. එතකොට ප්‍රශ්නය හුඟක් වෙලාවට අර ඒ මොහොතේදී මම දන්නවා මම ඉඳගෙන ඉන්නවා. මම ධර්මයේ දේශනාවටත් අහනවා මේ ඊළඟ මොහොතේදී මම ගාල්ල පාර පනිනවායි කියන එකත් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මෙතන මට තේරෙනවා පොඩි විසන්ධියක් තියෙනවායි කියලා. ඒක කොහොමද මම රෙක්ටිෆයි කරගන්නේ? කියන්නේ ඒක කොහොමද මම හරියට මට ඒකට වචනේ සිංහල වචනේ නැහැ නිකන් එතන පොඩි පරස්පර ගතියක් මට තේරෙනවා. මන් දන්නේ කොහොමද මේකේ නිකන් ඔක්කොම එක තැන් වෙන්නේ නැත්තේ කියන එක. පුළුවන්ද ස්වාමීන් වහන්සේට ඒක ගැන පොඩි විස්තරයක් කරන්න? තුනුරන් සරණයි.
හොඳයි. ඇත්තටම මේ පුරුදු කරන කෙනෙක්ට මතුවෙන විදිහේ ප්‍රශ්නයක් ඕක. මේක කාලය තිස්සේ පුරුදු කරගෙන යනකොට මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මම පුරුදු කරනවා. හැබැයි සමහර වෙලාවට මෙහෙම මෙහෙම අත්දැකීම් මට තියෙනවා කියලා. ඇත්තටම ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට ඒකේ අර්ථය ඔළුවට යන්න නම් ගොඩක් වෙලාවට ඔන්න ඔය ක්‍රියාවලිය වෙන්න එපැයි. එතකොට ගාලු පාරේ ඔන්න තමුම පයින්නා වගේ. එතකොට මේ වෙන්න පුළුවන් දේ අන්න තම ඒ ඔළුවේ මැවිලා එනවා. ඒ ක්‍රියාවලිය නැත්තම් මේ කියන දේ ඔළුවට යන්නේත් නැහැ. ඒ ඔය උපමා උපමේය අරගන්න එකේ අපේක්ෂාවම ඒක තමයි. එතකොට ඒ විදිහේ අවශ්‍යතාවයක් මෙතෙන්දි තියෙනවා. එතකොට මොකද්ද මේ ප්‍රතිපදාව කියන එක ගත්තොත් හිතා ගන්න පුළුවනි අර කරන වැඩේ දෝතින් කරනවා වගේ අදහසක්. එතකොට දැන් වාඩි වෙලා ඉන්න එක හරි. හැබැයි මේ වෙලාවේ මොකද්ද ප්‍රයොරිටි එක? මේ වෙලාවේ තියෙන වැදගත්කම, මේ වෙලාවේ අපේ ඉලක්කය තමයි මෙන්න මේ කතාබහට, මේ ධර්මදේශනාවට, එහෙම නැත්නම් මේ සාකච්ඡාවට ඇහුම්කන් දීම. ඒක තමයි අපේ ප්‍රයොරිටි එක. ඒක තමයි අපේ දෝතින් කරන්න උත්සාහ කරන වැඩේ. ඒ අතරේ අර ටික බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ගැටලුවක් නැහැ. අන්න ඒ විදිහට බලන්න මේ යෙදෙන වැඩක්. දත්මදිනවා නම් දත්මදින එකනේ මේ වෙලාවේ. ඒ සමහර කෙනෙක් ඔය දැන් ඔය මෙහෙ එහෙමම කියනවා අතුගානකට සීන් ඉඳියත්. ආ ඔය අතුගානකට සීන් ඉඳියා. මොකද්ද කරේ කියලා. ඉතින් කියනවා උස්ම බැලුවයි කියලා. ලොකු ස්වාමීන් වහන්සේ බයිනෝ මේ වැලි ටිකක් ගෙන්න ගන්න බොහොම අමාරුවෙන් මේ වැලි එහ කන්දර විසි කරනවායි කියලා අතු ගන්න ගිහිල්ලා. ඒ ඉතින් හුස්ම බල බලනේ අතු ගන්න යන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඒ වෙනුවට දෝතින් ගන්න අතු ගන්න එක තමයි මගේ ප්‍රයොරිටි එක. ඒක තමයි මගේ වැඩේ. ඊට පස්සේ ඊටු ටික හුස්ම තියනවා එන්න පුළුවන්. වටපිටාව තියනවා එන්න පුළුවන්. ඒවා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ගැටලුවක් නැහැ. ඒවට අවධානය මාරු වෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි මම නැවත නැවත මගේ අවධානය දෙනවා මෙන්න මේක තමයි වැඩේ. මේක තමයි මගේ ප්‍රයොරිටි එක. ඉතින් සමහර විට වැඩ දෙක තුනක් වෙනවා වෙන්න පුළුවන් පොඩි පොඩි ඒවා. ඒ වුණාට ගැටලුවක් නැහැ. ඩ්‍රයිව් කරන ගමන් වාහනේ යන ගමන් gedara paule කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. එතකොට පොඩක් තියෙනවනේ ඕකේ නිකන් දෙපැත්තට හොමාරුවක්. හැබැයි ඩ්‍රයිවිං වලට ප්‍රයොරිටි දීලා තියෙන්නේ. කතා කරන එකටත් ඒ සුදුසු වෙලාවේදී අවධානය දෙනවා. ඔන්න ඔය විදිහට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට අපි උත්සාහ කරන්නේ නැහැ කෙනෙක්ව මේ ජීවත් වෙන්න එපා කියලා නිකන් අමුතු ලෝකෙක හිර කරවන්න. එහෙම අදහසක් නැහැ. ඒ භාවනාවේදී මුලදී කෙනෙක් වරද්ද ගන්න තැනක් ඇතකම. මොකද මේකලෝ හිතනවා හැමදේම නිකන් අර හුස්ම බලාගෙන කරන්න ඕනේ හැමදේම මේ ඇවිදින බව දැනගෙන කරා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ඒ කරන වැඩේට අවස්ථාව දෙන්න. කරන වැඩේට මේ ප්‍රයොරිටි එක දෙන්න. නැත්තම් මොකද වෙන්නේ? අන්න මේ සක්මන් භාවනාව ඉගෙන ගත්තට පස්සේ ඇවිදින්න බැරුව යනවා. මෙච්චර කල් මේ හොඳට ඇවිදිච්ච මනුස්සයා හුස්ම ඉර වෙන්න පටන් ගන්නවා. මොකද මෙච්චර කල් මේ අවුරුදු 30 40 ගානක් 60 70ක් වෙන්න පුළුවන් හුස්ම වැටිච්ච මනුස්සයා. මොකද උනේ? අන්න මේ වෙන අමුතු අන්තට්ටුවක් පලඳ ගත්තා. නෑ ඒක නෙමෙයි ක්‍රමේ. මුලදී එහෙම වෙන එකත් සාධාරණයි. නමුත් ක්‍රමානුකූලව මේ තැනට තේරුම් ගන්නවා මම යෙදෙන වැඩේ මොකද්ද? මේ වැඩේ දෝතින් කිරීමක් තමයි අදාළ. එතකොට දට්ටික මදිනවා නම් දට්ටික මදිනවා කියන එක මට කරන්න පුළුවන්ද? ධර්මදේශනාව සමන් දෙනවා නම් ඒක මට කරන්න පුළුවන්ද? පසුබිමේ මොන දේති වුණත් මොනවට අවධානය ඇදිලා ගියත් ගැටලුවක් නෑ. මම නැවත නැවත දැනගන්නවා මේක තමයි මගේ ප්‍රයොරිටි එක. මේ වෙලාවේ මම ධර්ම දේශනාවකට සවන් දෙනවා. මේ වෙලාවේ මම දත් මදිනවා. මේ වෙලාවේ මම පාරක ඇවිදගෙන යනවා. පාරක ඇවිදගෙන යනකොට පතුල දිහාම බලාගෙන යන්න බෑනේ. පේමන්ට් එකක පාරේ ඇවිදගෙන යනවා නම් ඒ තැනත්ත මේ ඇවිදිනවා කියන සිහිය මිසක් ඇවිදිනවා කියන ප්‍රයොරිටි එක මිසක් මම මේ පාරක යන්නේ කියන ප්‍රයොරිටි එක මිසක් නිකන් අර බිම බලාගෙන පතුලේ අවධානය තියාගෙන යන්න ගියොත් ලෙඩක් අනතුරකට භාජනය වෙනවා. ඒකින්ද මම පාරක යනවා නම් පාරක යනවා කියන මේකින් යන්න ඕනේ. පතුල දැනෙනවා අතරමැදදී. ඒක ගැටලුවක් නැහැ. වටපිටාව පේනවා. වාහන සද්ද ඇහෙනවා. ඉස්සරහට එන මිනිස්සුන්ට අපේ අවධානය යනවා. නමුත් මේ ක්‍රියාවලිය ඒකනේ. පාරක බේමන්ට් එකේ යනවා නම් ඒ යනවා කියන සිහින් යන්න එපැයි. නැත්තම් වෙන්නේ මොකද? එක්කෝ ගිහිල්ලා වාහනේ කැප්පෙනවා. ඕ මොකද? ආ භාවනාවෙන් කරමින් ගිහිල්ලා පතුල ගැන විතරක් අවධානය තියමින් ගිහිල්ලා අර නෝනා කෙනෙක් කොහෙද හදිස්සි දුගෙන යනවලු ලොරියක් ඇවිල්ලා ඇප්පුණලු. ඉඳාසෙ තින් එන්න චෝදනාවල්ලු කියනවලු බලන්න මේ ලොරියක් ඇවිල්ලා මාව ඇප්පුවා මේ අරිතුවාලයි මගේ කකුලත් කැඩිලා කියලා. ඉතින් කියනවලු. ඊට පස්සේ ඉතින් පොලිසිය කට්ටිය කියලා බලනකොට අනේ මේ ලොරිය කොට උඩ මෙයා තමයි ගිහිල්ලා ලොරිය හැප්පිලා තියෙන්නේ. මොකද අර වේගෙන් ගියාම අමතක වෙනවනේ. මගේ ඇඟේ ඇවිල්ලා ලොරියක් ඇප්පුණාද? නැත්තම් මම ගිහලා ලොරියක ඇප්පුණාද කියලා හොයාගන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා අන්න අර කෙරෙන වැඩේ දෝතින් කරනවා කියන දේ අරගන්න. එතකොට අපිට හරි පහසුයි. දැන් රැකියාවකට යනවා නම් ඒ අකමැත්තෙන් යන්නේ ගොඩ දෙනෙක්. ඒකනේ කියන්නේ සඳුදා 8 ඉඳලා 9 වෙනකන් තමයි heart attack එකක් එන්න තියෙන වැඩිම likelihood එක. වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ heart attack එකක් එනවා නම් සඳුදා 8 9 පැය දෙක. මොකද හේතුව? අම්බෝ තවත් සතියක ආරම්භය. අම්බෝ දැන් සිකුරාද වෙනකම් මේක අදින්න එපැයි. කිය කිය ලොකු එහෙසක් පීඩාවක් අරගන්නවා. නමුත් ඒක නෙමෙයි මේ ප්‍රතිපදාව. ඒ වෙනුවට අන්න මේ වැඩට ගියත් කමක් නැහැ. කරන්නේ මේ කාගේ හරි වැඩක්, කාගේ හරි ආයතනයක වැඩක්. කමක් නැහැ. මේ වැඩේ කරන්න පුළුවන්ද? කරන්නේ පාසලක උගන්නන එක. මේ වැඩේ කරන්න පුළුවන්ද? ගුරුවරු ද්වේෂ කරනවා නම් ඒ කරන වැඩේට දරුවෝ ඒක කොහොමද බාරගන්නේ? තේරෙනවානේ හොඳටම ভাইබ්‍රේෂන් එක තේරෙනවානේ මේ පුදුම ද්වේෂකින් මේ ගුරුතුමා ඉන්නේ කියලා දරුවන්ට තේරෙන වැඩි වෙලාවක් කියන්නේ නෑනේ. ඉතින් ඒගොල්ලෝ කොහොමද මේ ඒ උගන්නන දේ බාරගන්නේ? අර පෞගේ දවසක YouTube වීඩියෝ එකක තිබුණා මේ දවස ගෙවිලා හවස්වරුවේ අන්තිම පීරියඩ් එකේ හරි ඊට කලින් පීරියඩ් එකේ හරි ගුරුතුමා එනවා දාඩිය පෙරාගෙන එක පන්තියක ඉඳලා අනිත් පන්තියට වේගෙන් ඇවිදගෙන කොරිඩෝ එකේ ඇවිදගෙන ඇවිල්ලා අනේ මේ ලේන්ස් මේ පන්තියට ඇතුල්ලෙන් නැතු නවතින දොරගාව නවතිනවා. නැවතිලා ලේන්සුවක් අරගෙන මූණ ටිකක් දාඩිය ටිකක් පියදගෙන අනේ අර වෙහෙසකාරී මූණ පොඩ්ඩක් අමතක කළා හිනා මූණක් හදාගෙන පන්තියට ඇතුල් වෙනවා. අන ඒ ඒ විදිය හැඟීමක් දනවන්න පුළුවන්ද? මේ දරුවන්ට ප්‍රසන්න ස්වභාවයකින් ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද? යොමු වෙන්න පුළුවන්ද? අර බොහොම වෙහෙසයි, මනුස්සයට අමාරුයි. නමුත් අන්න පොඩ්ඩක් නැවතිලා දාඩිය ටිකක් පීදගෙන හිනා මූණක් සමගින් පන්තියට ඇතුල් වෙනවා. මොකද අර කරන වැඩේ තනුග්‍රහයක් දීලා කරන වැඩේ දෝතින් කරනවා කියන අදහස තියෙන. එතකොට ළමයින්ටත් ඒ පණිවිඩය යනවා. තේරෙනවා ළමයිත් නිකන් භාවනා කරනවා වගේ, ළමයිත් නිකන් මේ ප්‍රතිපදාවක් වඩනවා වගේ තත්වයකට වෙනස් වෙලා එනවා. අන්නේ කියන ভাইබ්‍රේෂන් එක. සමහර විට ආරක්ෂාවට කැමති නැහැ. නමුත් ඒ කරන වැඩේ දෝතින් උගන්නන ජොබ් එකක් කරන්නේ ඒකට කැමති නැහැ. ඒ කරන වැඩේ දෝතින් ඔන්න ඔය කියන ස්වභාවය තමයි නිවනේ සලකුණු. මම මේ ඉන්න තැන, මේ ඉන්න වටපිටාවේ, මේ ඉන්න මිනිස්සු එක්ක සැනසීමෙන් ඉන්නවා කියන අදහස තියෙන. එතන සැනසීමක් නැත්නම් මුළු ලෝකෙ කොහේ ගියත් සැනසීමක් නැහැ. අපි ගොඩක් වෙලාවට හිතනවා මේ වෙන තැනකට ගියා නම්, වෙන මිනිස්සු මට හම්බුණා නම්, වෙන රැකියාවක් කරා නම් ඔහොම නියන්නේ නැහැ. මේ ඉන්න මොහොතේ මම දැන් මෙතන කියන සැනසීම නැත්නම් ආයි ලෝකෙ කොහේ වාගෙන ගියත් ඒක නැහැ. අන්න ඒ යථාර්ථය බාරගන්න, ඒ යථාර්ථයට මුහුණ දෙන්න. එතකොට තේරෙනවා අන්න කරන වැඩේ ගුළු හදින් දෝතින් කරනවා. අකමැති වැඩක් කරන්නේ නමුත් කරනවා. වෙහෙසයි අර විදියට hina වෙලා පන්තියට ඇතුල් වෙනවා. අන්න ඒ කියන தත්ත්වය. ඒක නිවනට බොහොම ළඟයි. ඒ තැනත්තා ඉන්න තැන සතුටින් ඉන්නේ. එහෙම නැතුව හිතුවොත් පැවිදි වෙලා කියලා, පැවිදි වෙලා මම සතුටින් ඉන්නවා කියලා නෑනේ. එහෙම එකක් නෑ. ඒ දවස්වල ඉන්දිය මෝඩකමම තමයි පස්සෙත් එන්නේ. එතකොට ඒ දවස්වල ගිහි ජීවිතේ සතුටකින් ඉඳිය නැති මිනිස්සෙක් පැවිදි වෙලා සතුටින් ඉඳී කියලා හිතනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. අර පරණ මෝඩකමම තමයි තියෙන්නේ. අන්න ඒ ඉන්න තැන, ඒ ස්වභාවය, ඒ වටපිටාවේ මිනිස්සු බාරගෙන සතුටින් ඉන්න පුළුවන්ද කියන එක උත්සාහ කරලා බලන්න. ඒක තමයි නිවනේ සලකුණ. අන්න ඒ යථාර්ථයට මුහුණ දෙන්න. ඉතින් ඒක සඳහා කරන වැඩේ දෝතින් කරනවා කියන පුහුණුවක් අපි කරනවා. ඒක ටිකක් අමාරුයි සමහර වෙලාවට. සමහර වැඩ අපි කැමති නැහැ. නමුත් ක්‍රමානුකූලව ටිකෙන් ටික ඒකින් එක ඒ විදිහට කරන්න පොඩ්ඩක් නිකන් අර නැවතිලා දාඩිය පීදගෙන පන්තියට ඇතුල් වෙනවා කියන එක ගන්නකෝ. ඒක හොඳ උදාහරණයක්. අන්න ඒ වගේ මම මේ ආහාරයක් ගන්න යන්නේ කියලා පොඩ්ඩක් නිකන් නැවතිලා පොඩ්ඩක් ආහාරෙ දිහා අවධානයක් බලන්න. අන්න එතකොට තේරෙනවා මුකුත් ඔගේ අයි ඉඹින්න දෙයක් නැහැ. සුවඳ දැනෙනවා, රසනේ දැනෙනවා, ආහාරය පේනවා, කෙලවුනනවා. ඔන්න ටිකෙන් ටික ආහාරය ඇතුළට යනවා. තේ එකක් බොනවා නම් පොඩ්ඩක් නිකන් තේ එක අතට ගන්නකොට පොඩ්ඩක් ඒක ගැන අවධානය දෙන්න. කෙනෙක් එක කතා කරනවා නම් ෆෝන් එකෙන් පොඩ්ඩක් අයින් වෙලා ඒ මනුස්සයාට අවධානය දෙන්න. හරි කියනවා ලෝකේ හොඳම බොස් මොකක්ද හේතුව? අනේ මගෙන් ඇහැලා කොහොමද කියලා උත්තරයක් දෙනකන් නැවතිලා ඉඳියා ඒ මනුස්සයා. ලෝකේ හොඳම බොස් එච්චරයි ගල්ලා තියෙන. අර අහනවනේ නිකන් how are you, හරි good morning, හරි මොකක් හරි ඔය කියලා කියාගෙන නේ බොස් ලයින්නේ. මේ ඉස්සර අපේ බොස් කෙනෙක් ඉඳියා මූණ රැහැට එහෙම ඊමේල් එකක් ආවොත්, ක්ලේම් එකක් එහෙම ආවොත් මූණ නිකන් බිමට දිය වෙලා තමයි එන්නේ. ඇවිල්ලා මෝනින් කියනවා. ඉතින් මෝනින් නම් ඉතින් කියන දෙයක් තියෙනවා. ඒක ඉතින් කියන දෙයක් නැහැනේ. මෝනින් කියාගෙන යනවා ඉතින්. නෑ අර ලෝකේ හොඳම බොස් මොකද කොහමද කියලා අහලා උත්තරයක් දෙනකන් ඉන්දියා. නෝනා එක කතා කරනකොට, මහත්ය එක කතා කරනකොට පොඩ්ඩක් නිකන් පොඩි අවධානයක් දුන්නා නම් ඇති. ඒක නැති වුණානේ ආයි මුළු ජීවිතේම අසාර්ථකයි, බෞල් ජීවිතේම අසාර්ථකයි. ඉතින් ඔන්න වගේ ක්‍රියාවක්, ඔන්න වගේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි හිතමු මේ දීපු උත්තරේ තේරුණා, එහෙම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා.
මයි ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේ රාජිකත් අත උසවල තිබෙනවා. ඊට අමතරව තව ඉල්ලීමක් ආවා මගේ කකුල සම්බන්ධ සතිය කොහොමද උපකාර වුණේ කියලා කියන්නත් කියලා ස්වාමීන් වහන්සේ. මං හිතන්නේ මං ඒක ලබන සතිය කරන්නම් අපි රාජිකාට අවස්ථාව දෙන ස්වාමීන් වහන්සේ අත උසවල තිනවා.
ඔව් රාජිකාට අවස්ථාව දෙනවා. රාජිකා මේ සෑහෙන කාලෙකින් නිකන් කට්ටි පැන පැන ඉඳලා මම ඊ නාමන්තගෙන උත්තරව කෝ කියලා හොයාගන්න බැරුව ඉඳී.
සංස මාත් මේ බැහැයි කියනකොටම රාජිකා මේ පුළුවන් කියලා කිව්වා. ඒකින්ද මාත් අහසොනස්.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ නදීප් එහෙම කාගෙන් හරි ඉල්ලීමක් තියෙනවා නම් මම කැමතියි ඒකට අවස්ථාව දෙන්න. කවුරු හරි මොකක් හරි ඉල්ලීමක් කරාද? මොකද්ද කකුල ගැන විස්තර මම දන්නේ
නැහැ. මං රාජිකා, ඉතින් මං සාමාන්‍ය සීසර්ණයකට ඉන්ජරි එකක් කරගන්නවානේ. ඉතින් ඒක පොඩ්ඩක් කියන්නේ දැන් කකුල කඩාගෙන ඉන්නේ. කැඩිලා නැහැ හොඳ වෙලාවට. ඒක
එහෙනම් මොකක් හරි ඉදිරිපත් කිමක් තියෙනවා දැන් කරන්න අදත් කමක් නැහැ එහෙනම්.
ස්වාමීන් වහන්සේ අවසරයිද ඒක නැවත
රාජිකාවට චාන්ස් එකක් දීලා
ඒක
නැහැ අයිය අනිත් කකුලක් කඩා ගන්න හදන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම දැන් ඔබ වහන්සේ කියපු දෙයක් එක්ක මට මගේ අත්දැකීමක් කියන්න හිතුණා. ඔය දැන් අර ඔබ වහන්සේ කියන සඳ උදේට කට්ටිය මේ හරිම අපහසුතාවයෙන් ඉන්නේ ආයෙ සතියක් පටන් ගත්ත හැටි කියලා. ඒක කියනකොට මට හිතුණේ මේ දැන් ඇත්තටම සඳ කියන්නේ මගේ වැඩ කරන දවස. මම 8ට ඉන්න ඕනේ එතන. ඉතින් වීකෙන්ඩ් එක කියන්නේ හරිම බිසි, ළමයින්ගේ ස්පෝර්ට්ස් ඔක්කොම තියෙනවා. එතකොට ප්‍රෝග්‍රෑම්ස් දෙක තියෙනවා. දහම් පාසල් එහෙම දැන් හස්බන්ඩ් එහෙම නැති සති වුණොත් එහෙම මම නිකන් පාරෙම තමයි ළමයි එක එක ළමෙක් ගිනිනවා, අනිත් ළමයි ගිනිනවා. එහෙම හරිම බිසි වීකෙන්ඩ් එක. එතකොට සඳ උදේ වැඩට ඉන්නවා කියන එක හරිම ස්ට්‍රෙස්. මොකද ඉදරයට ඔක්කොම ළමයින්ගේ පුත්පාත් ඇඳුම් ඔක්කොම අයින් කරලා තියලා, මගේ යුනිෆෝම් අයින් කරලා, කෑම බීම ඔක්කොම ලෑස්ති කරලා හරි පර්ෆෙක්ට් කියලා කලින් නිදා ගන්නත් ඕනේ උදේ බැහැරෙන්නේ. ඉතින් අර ඔහොම තියෙනකොට මම බලලා තියෙනවා දැන් ඒ සඳ දවසේ මම එච්චර කැමති නෑ. ඒක නිකන් මම දන්නවා ඒක නිකන් මට මං හිතලා බලලා හිතලා මේ වරට සෙන්ස් වෙනවා. දැන් සම්තර එච්චර මං කැමති නෑ. මට ඒ ස්ට්‍රෙස් එක විවිධ හවසක තියෙන ස්ට්‍රෙස් එක ටිකක් අමාරුයි. මොකද හැබැයි මං දරුවෙක් ඉන්නවට කැමතියි කියලා මං කියන්නේ. පෙරපසල් ගුරුවරයාටනේ දරුවෙක් ඉන්න වෙලාව මං හරි එන්ජොයි කරනවා. ඒ දරුවොත් මට කැමති, මං දන්නා මාත් ඒ වරත් එක්ක ඉන්න කැමති. හැබැයි ඒ අර ඒ ප්‍රිපරේෂන් එක මට ටිකක් ස්ට්‍රෙස්ෆුල් කියලා මං දන්නවා. අනිත් එක තමයි මේ ඒ දරුවෙක් ඉන්න වෙලාව මං එන්ජොයි කරාට ඒව ගැන මෙහෙ ලියන්න දේවල් තියෙනවා. හරියට ડોකියුමන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ පැය 10ක් හිටියොත් පැය 40ක විතර ඒවා ලියන්න ඕනේ. එතකොට මං ඒකට ටිකක් ඇත්තටම කම්මැලි. මං දන්නවා කම්මැලි. ඔය කාරණා දෙක නිසා මේ සඳුදා කියන්නේ ටිකක් මට මේ ටිකක් පීඩාකාරී නැත්නම් ස්ට්‍රෙස්ෆුල් දවසක්. හැබැයි මම හොඳට බලලා තියෙනවා දැන් මට ඒ පීඩාව හරි අකමැත්ත හරි තියෙන්නේ ගේයින් පිට වෙනකන් විතරයි. මම හොඳට බලලා තියෙනවා මම එතනට ගියා, දරුගාවට ගියාට පස්සේ මට අර මුකුත් නැහැ. මම ඒ වෙලාව හොඳට එන්ජොයි කරනවා කියලත් මම දැකලා තියෙනවා. හැබැයි මේ මෑතකදී මට ඔය පොලියාන පොත හම්බුණාට පස්සේ ඒක කියෙව්වට පස්සේ මට තේරෙන ඇත්තටම මම නිකන් ග්ලෑඩ් ගේම් එක දානවා ඒකට. මොකද ඒ පොලියාන පොත් කියන ඒ පොලියානගේ ආන්ටි කවුද ඒ කෙනා සඳුදා මොකක් හරි කියන ඒ දවස දැන් ගෙවුණානේ. ඒ දවස උදා වුණානේ. ආයේ ඊළඟ සතිය වෙනකන් ඒ දවස උදා වෙන්නේ නැති නිසා ඒක ගැන එයාට ඒ තියෙන පීඩාව හරි අසහනකාරී තත්ත්වය හරි නැහැ කියලා. ඉතින් ඇත්තටම මම පස්සේ කියවුවට පස්සේ තමයි මට ඒක සෙන්ස් උනේ. හැම සඳුදාකම මට මේ රිලැක්සේෂන් එක දැනගන්නේ ඉදිත හවස ඉඳන් සඳුදා උදේ වෙන, يعني මුළු වීකෙන්ඩ් එකම සහ සඳු උදේ වෙනකන් ඒ ස්ට්‍රෙස් එක තිබුණාට වැඩට ගියාට පස්සේ මම අර ඒ දරුවොත් එක්ක ඒ කාලේ ගත කරාට පස්සේ මට හම්බෙන්නේ ලොකු රෙස්ට් එකක් නේ, ලොකු රිලැක්සේෂන් එකක් නේ. ඒක මම හොඳට දකිනවා. මම ග්ලෑඩ් ගේම් එක දානවා කියලා මේ සතිය සඳ ඉවරයිනේ. එතකොට ඊළඟ වීකෙන්ඩ් එක වෙනකන් මට රෙස්ට් කරන්න. එහෙම නැත්නම් ඒක මම ඒක පොඩි රිලැක්ස් වීමක් මම දකිනවා අර පීඩනයේ ඩිහිල් වීමත් එක්ක. මේ මට ඉතින් මේ ඉතින් ග්ලෑඩ් ගේම් එකත් ඔබ වහන්සේ කියලා දෙන ඉතින් මට ඒක අත්දැකීමක් විදිහට ඉදිරිපත් කරන්න හිතුණා. මේ ඔබ වහන්සේ ඒක මතක් කරපු නිසා ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධයෙන් තව උපදේශක් අවවාදයක් ලබා දෙන්න පුළුවන් නම් සතුටුවන්ත වෙනවා ස්වාමීන්
වහන්සේ. ඔව් ඉතින් දෙන්න දින අවවාද තමයි සඳුදා 8 ඉඳලා 9 වෙනකන් හොඳට නිකන් ගැඹුරු හුස්ම අරගෙන ඉන්න ඕනේ. අර මං කිව්වේ වෙලාව හඳුදා 8:09 තමයි වැඩිම ලයික්ලිහුඩ් එක. ඉතින් ඔය නිරීක්ෂණේ තියෙන එක හොඳයි. ඕක ඔය නිකන් අර නැත්තම් දන්නේ නැහනේ ගොඩ දෙනෙක්. ඔය වෙහෙස දිගට අරගෙන යනවනේ. ඔය වෙහෙස බිම තියන්න පුළුවන්. අන්නේ බිම තියෙන විදිහ තමයි ඔය කියන්නේ. පොඩක් තමුම්ම දැනගන්නවා මේ වෙහෙසක් නේද කියලා. නැත්තම් මේ මම මේ දුවනවා නේද කියලා පොඩක් දැනගන්නවා. ඉතින් එන්නේ දැනගැනීමේ නැවතීම පොඩ්ඩක් නාව පොඩි නිකන් තප්පර කීපයක් යන්නේ පොඩ්ඩක් නිකන් වරින් වර පොඩක් නැවතිලා මේ බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඒ කියනවා නිකන් අර කමාන්ඩ් එකක් වගේ මොකද්ද ස්ටොප්, ඔබ්සර්ව්, ගෝ. ආ පොඩක් නවතිනවා. පොඩක් ඔබ්සර්ව් කරනවා. ආපෝ යනවා. තප්පර කීපයක වැඩක්. මේ නවතිනවා කියන්නේ කයිනුත් නෙමෙයි මේ හිත තුලින් නවතිනවා. අර වේගෙන් දුවගෙන යන මිනිස්සෙක් කල්පනා කරනවා ඇයි මම මේ දුවන්නේ? මම ඇවිදගෙන ගියා නම් මීට වැඩිය මට ලාභයිනි කියලා ඇවිදගෙන යනවා. ඊටස ඇවිදගෙන යන කාංකා බලගෙන ඇයි අප්පා මම මේ ඇවිදින්නේ මං හිටගෙන ඉඳියා නම් තවත් ලාබයින් කියලා හිටගෙන ඉන්නවා. අන්න හිටගෙන ඉන්නවට කල්පනා කරනවා ඇයි අප්පා හිටන් ඉන්නේ වාඩි වෙලා ඉඳියා නම් ඒත් ලාබයින් කියලා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නවට කල්පනා කරනවා නිදියගෙන ඉඳියා නම් මීට වැඩිය පහසු වෙනි කියලා නිදිය ගන්නවා. ඔන්න ඔය කියන වෙනස ඔන්න ඔය කියන හිත තුළ දිවීම මේ තැනත්තා ටික ටික අඳුනගෙන පොඩ්ඩක් ඒක කඩනවා. ඒක නවත්තනවා. ඒක යම් කිසි විදියක අඩු කරගන්නවා. අර විදියට දවස් ගානක් දිව්වොත් මොකද වෙන්නේ? අන්න දන්නේම නැතුව heart attack. මොකද හේතුව අර ඒ වේගේ හැමම අරගෙන ගිහිල්ලා. ලෙඩ වෙන්න හේතුවත් ඕක තමයි. ඔය මහාන්සියලා වැඩ කරන කට්ටිය එකපාරට වැටෙනවනේ, විමිටම වැටෙනවනේ. ලෙඩ වෙලා පතුලටම වැටෙනවනේ. අන්න ඒකට හේතුවත් ඕක තමයි. අර වේගේ දරා ගන්න බැරි තරම් අරගෙන ගිහිල්ලා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ අල්ලට අල්ලට බේත් පෙති හතරක්ද කොහෙද දාලා මේ පෙන්නලා ෆොටෝ එකක් ගහලා කියන්නේ මෙන්න බලන්න මම මේ කයට හිතට විවේකයක් දෙන්නේ නැතුව දුවපු එකේ රඟේ මේ තාම බේත් බොනවා මේ කියලා දාලා තියෙනවා. මොකද හේතුව මේ අර අර වේගේ තමුන් දන්නේ නැහැ. දුවගෙන යනවා, වේගෙන් යනවා, කරගෙන යනවා. කොයිලා හරි ගිහිල්ලා ඕම්බෙන් ගියාම තමයි තේරෙන්නේ. ඊට පස්සේ ඉතින් අල්ලට බේත් දාලා පෙන්නුවට වැඩක් නැහැ නේ. එතකොට රිකා වෙන්න අමාරුයි. ඉතින් ඔන්නෝයි කියන නැවතීම, ඔන්නෝයි කියන වගේ ග්ලෑඩ් ගේම් එකක් හරි දාලා කවන්නේ, පොලියානව මතක් කරගෙන හරි කවන්නේ. ආයි තව සතියකට එන්නේ නැහැ නේ සඳුදා. ඒකල්ලෝ ජයග්‍රහණයන්නේ අන්තං මේ අද පව කරගත්තොත් නේද? ඉතින් එන්නේ විදියට ඉන්න ඕනි. එන්නේ විදියට පොඩ්ඩක් නවත්තන්න ඕනි. කඩලා බිඳලා දාන්න ඕනි. අර වේගේ ඒ විදියටම ගන්න හොඳ නැහැ. ඔය ලොකු ගොඩ දෙනෙට වෙලා තියෙන මේ වේගේ එහෙම අරගෙන යනවා. නෑ අපි මේ පුහුණුවේදී කියන්නේ හැම වෙලේම නැවත නැවත මුලට එනවා. හැම වෙලේම නැවත නැවත නවතිනවා. පොඩ්ඩක් අවධානය පිහිටවා ගන්නවා. ආපහු උදුවනවා වෙන්න පුළුවන්. මේ විදිහට ටිකෙන් ටික වෙනසක් කරගන්න පුළුවනි. දැන් මට එහෙම වෙලා තියෙන ඉරිදා සන් මොකද්ද දෙනසුරාදා ප්‍රෝග්‍රෑම්. ඉරිදා ප්‍රෝග්‍රෑම් සඳුදා මුකුත් නැහැ. ඉතින් සඳුදා රොක් බොටම් තමයි නිකන් කම්මැලි ගමේ නිකන් අර කන්ද මුදුනට ගිහලා අනිත් පැත්තෙන් අගා දෙකට වැටෙනවා වගේ. සඳුදා කියන්නේ නිකන් නැගිට බන්න බැරි කම්මැලි දවසක්. මුකුත් නැහැ නේ ඒකින් ද. ඉතින් එහෙම එක එක්කෙනාට විවිධ විදිහේ ප්‍රශ්න තමයි තියෙන්නේ. රාජික වැඩට යනවානේ නැත්තම් මොන හරි කරගන්න තිබුණා. තව ප්‍රෝග්‍රෑම් එකක් දරුවෝ ටිකට තමයි දාගන්න වෙන්නේ මොන්ටිසෝරි. ඉතින් සඳුදා අඟහරුවාදා බදාදා වගේ වෙනකොට නැත්තත් නැවතත් පණ ගහලා නැවතත් නිකන් මේ ඔළුව කෙලින් කරගෙන පොඩ්ඩක් අවදි වෙලා එනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ওই විදියට මේ එක එක්කෙනාට තියෙනවානේ ඉතින් මේ විවිධ අවස්ථා. ඉතින් අපිට කියන්න බෑ මේකම තමයි එක එක්කෙනාගේ ජීවිතේට අදාළ වෙන්නේ කියලා. තම තමුන් කරලා බලන්න ඕනේ. තම තමුන්ගේ ජීවිතේ තම තමුන්නේ දන්නේ. එතකොට මම මේ වෙලාවේදී අතතියක් ගන්නවා, මේ වෙලාවේදී වෙහෙසක් ගන්නවා කියන නිරීක්ෂණේ තියුණා නම් එතනින් එහාට අපිට වෙනසක් කරගන්න එක පහසුයි. වෙනසක් කරගන්න එක පහසුයි. අර කෙනෙක් කියනවා මේ බෙල්ල කෑ ගහලා කියනවලු දැන් ඇති ඔය ෆෝන් එක දිහා බලා ඉඳියා කියලා. බෙල්ල කෑ ගහලා කියන්නේ බෙල්ල අර කනවාගෙන ඉඳලා රිදෙනවා ඈ ඇති කියලා කියනවලු මේ බෙල්ල කෑ ගහලා ෆෝන් එක දිහා බලන. එන්නේ ඒ බෙල්ලේ කෑ ගහILL අහන්න පුළුවන් නම් එතකොට මේ තේරෙනවා මේ අන්න යන්තම් ඇති දැන් පැය ගණනක් ගත කර ඇති අනෙන් ගිහිල්ලා පොඩ්ඩක් වටපිටාවේ පොඩ්ඩක් එළි බාලි ඇවිදලා එන්න පුළුවන්ද? දන්නෑනේ. අන්න දිගට දවස් ගණන් පැය ගණන් ඒ ආතතියම අරගෙන යනවා. දැන් ඔය අලුත් ජෙනරේෂන් එකේ කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඩිප්‍රෙස්ඩ්. හේතුවක් හොයන්න බෑ. හැම වෙලේම නිකන් වැහි වලාකුලක් තමුන්ගේ පිටිපස්සෙම ඇවිල්ලා අඳුරු කරගෙන ඇවිල්ලා වැහැගෙන වැහැගෙන එනවා වගේ, අකුණු ගොරෝ ගොරෝ එනවා වගේ ගතියක් තමයි තියෙන්නේ. මෙයාට තේරෙන්නේ මුළු ලෝකෙම ද්වේෂ් තමුන්ට වෛර කරනවා. දෙමව්පියෝ තමුන්ට නෙමෙයි අනිත් සහෝදර සහෝදරියන්ට ආදරේ. මේ ලෝකෙ කිසි කෙනෙක් මට ආදරේ නෑ, මම මේ ජීවත් වෙලා වැඩක් නෑ කියන මානසිකත්වයක් එන්නේ. මොකද්ද හේතුව කියලා හොයාගන්න බෑ. සාමාන්‍ය ඇන්සයිටි වල තියෙන ස්වභාවය තමයි හේතුවක් පෙන්වන්නේ නැහැ. නිකන් අර බයකට නම් හේතුව පේනවනේ. ඔන්න සර්පියෙක් දැක්ක බය වුණා. ඒකට හේතුව පේනවා. ඒක කෙටි කාලින. අර කේව නෙමෙයි මාස ගණන් සති ගණන් අඳුරු වලාවක් මගේ පිටිපස්සෙන් එළෝගෙන එනවා. මේ මුළු ලෝකෙම මට එරෙහි වෙලා. මේ කවුරුත් මට ආදරේ නැහැ කියන මානසිකත්වයක් එනවා. මොකද්ද හේතුව කියලා හොයලා බැලුවොත් අන්න මේ ඩිවයිසස් වල මේ සෝෂල් මීඩියා වල මේ ෆෝන් වල පැය ගණන් ගත කිරීම තමයි හේතුව. පුනරුත්ථාපනය කරනවා වගේ ෆෝන් අයින් කළා, මේ ළමයාව පොඩ්ඩක් විවේක පරිසරයකට අරන් ගිහිල්ලා සතියක් දෙකක් ඉන්නකොට නැවතත් අර මල පිපෙනවා වගේ පිපිලා එනවා. ඉතින් අර විදියට ගිහිල්ලා ළමයි දිවිනා ගන්නවා කියන එක අහන දෙයක් නෙමෙයිනේ. අර විදියට ගිහිල්ලා මොනවද වෙන කෙනෙක්ව මරනවා කියන එක අහන දෙයක් නෙමෙයිනේ. ඉතින් එන්නේ මානසිකත්වේ හොයන්නත් බෑ. මොකද්ද මේ හේතුව කියලා හොයන්නත් බෑ. ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයන්නත් බෑ. ඔන්න අලුත් පරම්පරාව. අපි හිතුවාට මේ තාක්ෂණය නිසා දියුණු වෙලා කියලා එහෙම එකක් නැහැ. කතා කරලා බැලුවාම තේරෙනවා අයියෝ කිසිම නිකන් මැචියුරිටි කියන එකක් ගෑවිලවක් නැහැ. අවුරුදු 20 වෙන්න පුළුවන්, අවුරුදු 18 වෙන්න පුළුවන්. නිකන් ඉතින්නේ බෑ නිකන් පොඩි නිකන් අර මැචියුරිටි කියලා එකක්. මට ඒ දවස්වල සාමාන්‍ය අවුරුදු 15 18 20 වෙනකොට නිකන් 30ක් විතර වයස ගතියක් තිබුණා නිකන්. ඒ දවස්වල වැඩ කරන කාලේ කට්ටිය කියනවා අයියෝ අවුරුදු 60ක් විතර වයසෙක් කෙනෙක් මෙයා කියලා. ඉතින් එහෙම එහෙම පොඩි එහෙම එකකුත් තියෙනවා. ඉතින් අන්නේ විදිහේ වෙහස පීඩාවක් දකිනවා නම් කෙනෙක් එයාට පුළුවනි මොනවා හරි විසඳුමක් හොයාගන්න. ඒ විසඳුම එකපාරට නොවෙන්න පුළුවන්. නමුත් තේරෙනවා මේක හරියන්නේ නැහැ, මේ මඟුල හරියන්නේ නැහැ, මේ 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 ක්‍රියාවලිය හරියන්නේ නැහැ, මේකට විසඳුමක් ඕනේ. අන්න ඒ එක දන්නවා නම්, ඕනේ බව දන්නවා නම් ඒ තැනතර එතනින් එහාට පාර හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වැඩ කරන අතරෙදී තමුගේ ජීවිතේ ගෙවන අතරෙදී බලන්න මෙන්න මේක නිසා මම ආතතිය ගන්නවා. මෙන්න මේ විදිහේ මානසිකත්වයක් මට එනවා කියන නිරීක්ෂණය කරොත් තම තමුන්ට පුළුවන් විසඳුම හොයාගන්න. මොකද එක එක්කෙනාගේ ජීවිත දන්නවනේ, තම තමුන් දන්නවනේ. ආ එතකොට මොකද්ද මේකට විසඳුම? මේ විදිහට මේ මේ මොකද්ද මේ කරගන්න පුළුවන් කියලා තම තමුන්ට පරීක්ෂා කරන්න පුළුවන්. ව්‍යායාමයක් කිරීමක්, අර විදිහට භාවනාවට යම් කිසි වෙලාවක් වෙන් කර ගැනීමක්, මේ එළියේ නිකන් විවේකීව නිකන් පොඩ්ඩක් ඇවිදින්න වාඩි වෙලා ඉන්න. ඒවා තමයි මේ ජීවිතේ වැදගත් දේවල්. නිකන් ඔය මේ මේ ලෝකේ පෙන්වන දේවල් නෙමෙයි, ඔය ටීවී වල පෙන්වන දේවල් නෙමෙයි. ඒ වෙනුවට අන්න ඕවා තමයි ප්‍රයොරිටි. ව්‍යායාමයක් කියන එක අනිවාර්ය. දවසට පැයක් හොඳට දාඩිය දාන්න පුළුවන් නම් එතනින් එහාට ඒ තැනත්තට වෙන දෙයක් අවශ්‍ය නැහැ. ආහාරයක් හොඳ ශරීර සෞඛ්‍යයට හොඳ ආහාරයක් ගන්න පුළුවන් නම් ඊට පස්සේ මේ විදිහට සතිමත් බව පුරුදු කරන පැයක් ෆෝමල් මෙඩිටේෂන් කියලා අපි කියන්නේ ඒකකට එන් කරන්න පුළුවන් නම් අර විදිහට පොඩ්ඩක් විවේකීව සබහා ධර්මයේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පුළුවන් නම් බැල්කනි එක හරි කමක් නැහැ. අන්න ඒක තමයි වැදේ. මේ ගෙදර කට්ටිය එක්ක පැය වාඩි වෙලා මොකද්ද පොඩ්ඩක් කතා බහ කරමින් රාත්‍රී ආහාර වේල ගන්න පුළුවන් නම් ඔය මූණු දැකපු නැති මූණුනේ සමහර ඒවා. ගෙදර මූණු තමයි දැකපු නැති ඒවා. ඉතින් එහෙම වාඩි වෙලා පැයක් ගත කරන්න පුළුවන් නම් එන්නේ විදිහ සනසීමක් හොයාගන්න වෙනවා. බහුතරයක් ගිහිල්ලා අර මහා පල්ලමකට ගිහිල්ලා විනාශ වෙද්දී කීප දෙනෙක් මේ ක්‍රියාවලියෙන් එළියට පැන ගන්නවා. ඉතින් බොහොම සුළු පිරිසයි ඒක. අද කාලේ වුණා තහන ලැබෙන ඉඳලා හිටලා අන්න ටීවී ගන්න නැති දේමාවපියෝ ඉන්නවා. පොඩි දවස්වල නෙමෙයි කොල්ලෝ අමයිල බාගෙට ලොකු වුණාම හරියන්නේ නැහැ. එදා ඉඳලම ටීවී එකක් තිබිලා නැහැ. ඒතර ඒ ගෙදර එහෙම ටීවී කියන සංකල්පයක් නැහැ. ඊට පස්සේ ස්මාර්ට් ෆෝන්ස් වෙනුවට ඩම් ෆෝන්ස් ගන්න කට්ටිය ඉන්නවා. ස්මාර්ට් වෙනුවට මොඩර්න් ෆෝන්. ඩම් ෆෝන්ස්. ඒකේ කරන්න පුළුවන් කෝල් එකක් ගන්න පුළුවන් ටෙක්ස්ට් මැසේජ් එකක් එනවා ඉච්චරයි. හරි ඉස්සරම තිබුණේ ඔයාලා නොකියා එකක් තිබුණ මොකද්ද? අන්නේ ඒ වගේ ෆෝන්. අලුතෙන් යනවා ට්‍රෙන්ඩ් එකක්. සෝෂල් මීඩියා account cancel කරලා ඒ අතහැරලා දාලා යනවා ඒවා. cancel කළා. cancel කරන්න දෙන්නෙත් නැහැ. මම Facebook account ඇත් විලා cancel කරා 2014 ද කොහෙද? තාම මැසේජ් එනවා ඇක්ටිව් කරමු ඇක්ටිව් කරමු මෙන්න එක්කෙනෙක් බලා ඉන්නවා මෙන්න යාළුවෙක් ඇඩ් කරා ඔයාව කී කිය. එහෙම දෙන්නේ නැහැ, එහෙම ගැලවිලා යන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම cancel කරනවා. ඉතින් එන්නේ විදිහට මිනිස්සු යම් කිසි විදියක කිහිප දෙනේ සුළු පිරිසක් මේ ලෝකේ මේක හරියන්නේ නැහැ, මේක එළිය හරියන්නේ නැහැ කියන සැනසීමක් හොයාගෙන යනවා. ඉතින් ඒ සඳහා තමයි අවස්ථාව ගැලපිලා තියෙන්නේ. ඒ සඳහා තමුන්ගේ ජීවිතේ පිළිබඳ අවදිභාවයකින් ඉන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් මේ වටපිටාව දිහා බලාගෙන වෙන වෙන දේවල් දිහා බලාගෙන ඉඳියට ඕක තේරෙන්නේ නැහැ. ඒතකොට අඩුම ගානේ පොලියානගේ ග්ලැඩ් ගේම් එකක් හරි දාන්න කල්පනා වෙනවනේ. අඩුම ගානේ අර කලින් කී ගුරුතුමාටත් පන්තියට යන්න කලින් පොඩ හිනා වෙලා ප්‍රසන්න මූණකින් පන්තියට ගියොත් ඒක ළමයින්ට කොච්චර ආදර්ශයක්ද? අන්නේ ඒ විදිහට ටිකෙන් ටික අපිට පුළුවනි මේක හදාගන්න බැරි නෑ. ඉතින් ඒ සඳහා හොඳයි මේ එකතු කරපු අදහස.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ උපදේශ වලට. නදීප් මට විනාඩියක් දෙන්න, මම දැක්ක සුසන්ත පුෂ්ප කුමාර මහත්තයා දෝසනා වගේ එතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් කෙටි ස්වාමීන් වහන්සේ අද දවසේම වැඩම කරපු නිසා මහන්සිත් ඇති නිසා මේ සුසන්ත මහත්තයාට මම අවස්ථාව දෙනවා.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා, ඒක निराකරණය කරගන්න. ස්වාමීන් වහන්සේ මේ අපි ඇසුරු කරපු රූපයන් සමහරක් කාලවලට අපේ තුලින් අදහටම වෙන් වෙලා ගිය රූප තියෙනවා. තවත් ඒවා తాවකාලිකව වෙන් වුණ රූප තියෙනවා. එතකොට මට දැක ගන්න ලැබුණා මේ සක්මන තුලින් මේ පරියංක භාවනාව තුලින් මේ සතිමත්ව ගත කිරීම තුලින් ඊට බාහිරව පවතින සතිය තුලින් මට ඒක දැක ගන්න ලැබුණා. අර පෙර ඇසුරු කරපු රූපයන් තුලින් අට ගන්නා වූ වේදනාව සංඥාව නිසා ඇති වෙන දේවල් කෙමින් කෙමින් ගෙවි ගිහිල්ලා දැන් ඒවයි හටගත්තත් එවලම නිරුද්ධ වෙලා යන ගතියකුත් දැක් ගන්න ලැබුණා. ඊට පස්සේ తాවකාලික වෙන්නුණු රූපයන් කෙරේ තිබුණ වෙන්දට තිබුණ ඇලීම ගැටීම ඊට පස්සේ ඒවා දුර වෙලා යන බවකුත් ඒ తాවකාලික වෙන්නීම තුළින් දුර වෙලා යන බවකුත් දැක් ගන්න ලැබුණා. ඊට පස්සේ දැන් මට දැක ගන්න ලැබෙනවා දැන් මම මේ මොහොතේ හරි යම් රූපයක් ඇසුරු කරනවාද ඒ තුලින් හට ගන්න වේදනාවන් සංඥාවන් ඒ සුළු කාලයකින්ම මට ඒක අත්හැරලා යන බව දැක ගන්න ලැබුණා. එතකොට මට අහන්න තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා හැමදෙරෙම. අපි කුඩා කාලයේදී යම් රූප යාළුවෝ මිත්‍රයෝ ඇසුරු කරනවා. එතකොට අපිට ඒ යාළුවෝ මිත්‍රයෝ ඇසුරු කිරීම තුළින් මේ ඒගොල්ලන්ව දැක්කේ නැත්නම් අපිට වේදනාවක් වගේ ඇති වෙනවා. ඒ කාලේ අපිට සතියක් තිබ්බේ නැහැ. එතකොට ඒක දැන් සාක්ෂිම වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ අපි සතිය තුළින් ඉන්න නිසාද ඒ අපිට ඇති වෙන වේදනාවන් සංඥාවන් ගෙවිලා යන්නේ නැත්නම් ස්වභාවිකද කියන එක ප්‍රශ්නයක්. අනිත් එක හැමතැනම මේක කොහොමද සංකාර විඥානවලට බලපාන්නේ කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මම ඉල්ලන්න ඔබ වහන්සේ.
හොඳයි. එතකොට දැන් ප්‍රතිපදාවක් මේ නැත්නම් කණාවට වෙනවා නම් ස්වභාවිකව වෙනවා නම් නිවන් ගිහිලා තියෙන බෑ මේ වෙනුවට. දැන් මේ ඇවිල්ලා තියෙන සංසාර ගමනේ හැටියට ඒ විදිහේ ප්‍රතිපදාවක් අවශ්‍ය නැත්නම් කණාවට වගේ යනවා නම් ස්වභාවිකව යනවා නම් එහෙනම් ගිහිලා තියෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳී එක ශාස්ත්‍රු කෙනෙක්ගේ මිත්‍යා මතයක් තමයි ඕක. මේක නිකන් නූල් පන්දුවක් ගුලි කරපු නූල් බෝලයක් වගේ පෙරලිලා පෙරලිලා ගිහිලා දවසක හවර වෙනවා කියන අදහස එයා ඉඳියා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේක වැරදි දිට්ඨියක්, වැරදි මතවාදයක්. ඒ වෙනුවට යම්කිසි ප්‍රතිපදාවක් පෙන්වලා දෙනවා. ප්‍රතිපදාව මොකද්ද? අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒක අපිට ලඝු කරන්න පුළුවනි මෙන්න මේ සිහියට. එන්නේ සිහියෙන් මෙන්න මේ අඩුපාඩු දැනගෙන, වැරදි අඩුපාඩු දැනගෙන. දැන් කලින් කතා කරෙත් ඒකනේ. සඳුදා උදේට මට මේ විදිහේ තත්ත්වයක් එන බව මම දන්නවා. ආ දන්නවනම් මොකක් හරි කරන්න පුළුවන්. වැරදි අඩුපාඩු වෙන එක බව මම දන්නවා. ආ දන්නවනම් මොනව හරි කරන්න පුළුවන්. නොදන්න මිනිහව හදන්න බෑයි. ලොවෙත් හදන්න බෑ. දැනනවනම් තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි අර වැරද්ද විදිහට දකිනවනම්. සමහර කෙනෙක් ඉන්න කොච්චර වැරදි වුණත් කොච්චර වැරදි කරත් පවදාට ඇවිල්ලා කතා කරලා කියනවා වැරදුණා මේ විදිහේ සමා වෙන්න කියලා කියනවා. අන්නේ ඒ ක්‍රියාවලි වැදගත්. ඕක තමයි ප්‍රතිපදාව. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මෙන්න මේ මග යන්න. මේ ප්‍රතිපදාව ගන්න. සිහිය කියලා අපි කියමුකෝ. සිහියෙන් තේරෙනවා මෙන්න අඩුපාඩු, මෙන්න වැරදි, මෙන්න ඕකට ලොකු ඥානයක් ඕනේ නැහැ. පොඩ්ඩක් නිකන් අවදිවේ ඉඳලා බැලුවොත් තේරෙනවා මේ මං කරන එක හරිද වැරදිද. නිකන් සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. සාමාන්‍ය දැනීම කියලා කියන්නේ තේරෙනවනේ අප්පා. නිකන් මම මේ කරන වැඩේ හරිද වැරදිද. අර ඊලාන් මස්කෙන් රූල් එකක් තියනවලු තමුන්ගේ ඒ ආයතනයේ ටෙස්ලා එකේ වැඩ කරන කට්ටියට මීටින්ස් එපා. මොකද හේතුව මීටින් එකට ගියාම අදාළ දේ නෙමෙයි කතා කරන්නේ. පැය ගණනක් වැය වෙනවා. අන්තිමට ඇති ලාභෙකුත් නැහැ, ලං කරගත දෙයක්කුත් නැහැ. නිකන් මේ පැයක් දෙකක් ගත කරගෙන ඒ හින්දා මීටින් එපා. ලාජ් මීටින් නම් කොහොමත් එපා. හතර පහ දිනකගේ මීටින් එකක් විතර ඒකත් විනාඩි 10යි 15යි 20යි. එතන ඉහට එපා. මොකද අර අදාළ දේ නෙමෙයි කරන්නේ. ඉතින් ඒක හොඳටම තේරෙනවානේ මිනිස්සෙට නිකන් පොඩ සී කල්පනාව තියෙන මිනිස්සෙට තේරෙනවා මේක මේ වැඩක් ඇති වැඩක් නෙමෙයි මෙතන කරන්නේ. මේ කතාව මේකට අදාළ දෙයක් නෙමෙයි කියලා තේරෙනවානේ. අන්න ඒ සරලත්වය. අන්න ඒ සරලත්වය අපේ ජීවිතවල තියෙනවා නම් අපිට හරි වැරද්ද අඳුන ගැනීම එච්චර අමාරු නෑ. අපිට මේ කලයුත්ත මොකද්ද කියන අඳුන ගැනීම එච්චර අමාරු නෑ. ඔන්න ඔය විදිහේ සරලත්වයක් තුලින් මේ ජීවිතේ දිහා දකින්න, මේ සිහියෙන් දකින්න කියන මග පෙන්වීම තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. එතකොට තියෙන අඩුම කුඩුම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ලොගඩාත් ಜಾති දීලා තිනවා පහේ. රසවත් සුප් එකක් නිකන් බොන්න පුළුවන් වෙන බඩේ යන්නේ නැති සුප් එකක් හදාගන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඉතින් සමහරුන්ගේ සුප්තියන බිව්වාම ආයි දවස් 7කට බඩ යනවා. ඈ එයා ඉතින් වඩාගෙන තියෙන එක තමයි. ඉතින් දුරින්ම මගරලා යන තරමට ලාභයි. නෑ එහෙම සුප් එකක් උනත් ටිකෙන් ටික වෙනස් කරලා හදන්න පුළුවන්. ඔය කෝකියෝ එහෙම කරන්නේ එහෙමනේ. කෝකියොන්ට දාන ලුණු වැඩි නම් අඩු කරන විදිය එයා දන්නවා. නෑ මොන මොනවා හරි ටිකක් කලවම් කරලා ඔන්න ලුණු අඩු කරනවා. ගම්බිරිස් ටිකක් දානවා. මොන මොනවා හරි කරලා අන්න බොන්න පුළුවන් විදිය හදන්න පුළුවන්. එන්නේ විදිය අපේ තියෙන සුප් එක මොකක් හරි වේවා. ඒකේ මෙන්න මේ විදිහේ බඩ යන ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා දැනගෙන ටික ටික හදාගන්න රසවත් සුප් එකක් හදන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඒකට තමයි ඔය පහේ. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි සිද්ධ කරන්නේ. කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේකේ ගෙවීමක් තියෙනවා, ප්‍රතිපදාවක් තියෙන්නේ. ප්‍රතිපදාව තුළ තියෙනවා ගෙවීමක් තියෙනවා. දැන් හුස්ම වුණත් හුස්ම ගෙවෙනවා. ඊට පස්සේ යාට තවටත් තවදුරටත් හුස්මේ සිහිය පවතින්නේ නැහැ. ආශ්චර්යයක් නැහැ තවදුරටත්. මම කියන්නේ මේ සිහිය පුරුදු නොකර නෙමෙයි, පුරුදු කරන කෙනෙක්ටත් හුස්ම ගෙවෙනවා. ගෙවුනට පස්සේ එයා කියනවා හුස්ම නම් තියෙනවා තමයි, නමුත් මට අවධානය තියන්න බෑ. ප්‍රතිපදාව ඉදිරියක්. සක්මන නම් තියෙනවා තමයි, මට අවධානය තියන්න බෑ. ප්‍රතිපදාව ඉදිරියක්. නමුත් හරියට කමඨාන සුද්ධ වෙන්න ඕනේ, නැත්තම් වැරදුනා. නැත්තම් එයා හිතනවා මට වැරදුනා, මම පාපේ පාපියෙක්, මගේ සීලය කැඩිලා, මෙතන ස්ථානේ භූත දෝෂයක් තියෙනවා, එහෙම නැත්තම් මේ ගුරුවරයා හරි නැහැ කියලා යනවා. යන්න නෑ. හුස්මේ ගෙවීමක් තියෙනවා. එන්නේ ගෙවුනට පස්සේ අර හුස්ම තියෙනවා, බැලුවොත් පේනවා. හැබැයි ඒකට එහෙම ලොකු අවධානයක් යන්නේ නැහැ. පරියන්කේ වාඩි වෙලා ඉන්න, හුස්ම තියෙනවා, ඒකට ලොකු අවධානයක් යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මේ හුස්මේ ගෙවීමක් තියෙනවා. ඒ වගේම අනිත් දේවල් වල ගෙවීමකුත් තියෙනවා. හීතිවිලි එනවා. ඔන්න අතීත මතක. ඔය හරියදි තමයි ඔය නිකන් අර වූන්ස් කියන්නේ සයිකලොජිකල් වූන්ස්. මානසික ඒ යටිපහ වුණ තුවාල. ඒවා එනවා. අතීත මතක, ඒ වෙන් වෙලා ගිය පුද්ගලයෝ, ඒ වේදනාවල් නැවත නැවත සමහර විට ඒ සිදුවීම් නැවත ඇත්තටම අත්දකිනවා වගේ. ඒ සිදුවීම නැවත වරක් මුහුණ දෙනවා වගේ. ඒ වේදනාවමයි, ඒ දුකමයි, ඒ පීඩාවමයි. ඒක ඒවත් එනවා. ඉතින් සමහර විට මුලින් කෙනෙක් ගොඩාක් වෙහෙසක් ගන්නවා. නමුත් දවසක් දවසක් ගානේ ටිකෙන් ටික මේ විදියට මේකට මුහුණ දෙනවනේ. මුහුණ දෙන්න ගෙවීමක් තියෙනවා. රාගෙට මුහුණ දෙන පාරක් ගන්න ගෙවීමක් තියෙනවා. ද්වේෂෙට මුහුණ දෙන පාරක් ගන්න ගෙවීමක් තියෙනවා. මග අරිනව නෙමෙයි. ඒ වෙනුවට රාගෙට රාගේ ඒ සෙල්ලම දාන්න දෙනවා. එයා ඉතින් කාපු බීපු කන්න බලාපොරොත්තු වෙන ඔක්කොම ජාති ගෙනහල්ලා අතුරලා බුෆේ එකක අතුරලා මෙන්න කන්න කියලා ඉතින් ඉදිරිපත් කරනවා. හරි කාපංක ඔන්න කනවා, මේක කනවා, අරක කනවා, ඕක කනවා. කාලා කාලා අන්තිවට කියන දන්නේ ඇති දෙයක් නැහැ. මේ කෑම මේසෙත් ගන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදිය දෙයක් තියෙනවා. ඔන්න ඔය විදිය දෙයක් තියෙන්නේ ක්‍රමානුකූල ගෙවෙනවා. ඔන්න ඒ කී විදියට මේ ප්‍රතිපදාව යනකොට මේ පංච උපාදානස්කන්ධය කියලා යම්කිසි පොදියක් තියුණද, එහෙම නැත්නම් සක්කාය කියලා හඳුන්වනවානේ, ඔන්න ඔය පොදියක් තියුණද, ඒ පොදිය ගෙවීමකට ලක් වෙනවා. තවදුරටත් ඒකේ අදාළ දෙයක් නැහැ. තවදුරටත් ඒකේ වැදගත් දෙයක් නැහැ. මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා කියලා හිතුණනම් තාමත් අහුවෙලා. ඒක නෙවෙයි ගොඩ දෙනේට වරදින හිතනවා මේක මේ දුරෙන් දුරවන් කිරීමෙන් පුළුවන් කියලා. නෑ, අර පරණ මෝඩකම තාවපව ටික දවසකින් එනවා. පවගේ දවසක් කෙනෙක් කියනවා මම නෝනලා ළමයි ඒ පැත්ත බලන්නේවත් නෑලු. ඒ ප්‍රකාශ හරි භයානකයි. මොකද අනිවාර්ය ගිහිල්ලා ආපහු වැඩ ගන්නවා ඒකට. බලන්නේ නෑ කියලා දේශකින් කතා කරනවා. නෑ, ඒක නෙමෙයි, ක්‍රමානුකූල ගෙවීමක් තියෙනවා. ඒවා බාර ගන්න වෙනවා. මේ විදිහ හැංගීම් හිතවිලි සහිතයි, මේ විදිහ ප්‍රශ්න සහිතයි, මේ විදිහ මානසික තුවාල සහිතයි කියන බාර ගැනීම කරනකොට තමයි ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර කී විදිහේ ගෙවීමකට ලක් වෙන්නේ. ඔය සක්කාය කියන ඔය පොදියම ගෙවෙන්න ඕනි. ගෙවිලා කිසිම වටිනාකමක් ඉතුරුවක් නැති තත්වයකට එන්න ඕනි. අන්න එතකොට මහා නිකන් මුස්පේන්තු මූසල ගතියක් තමයි ඉතුරු වෙන්නේ. ඔබ තමයි නිවනේ දොරටුව. නිකන් අර නිකන් පා කරපු මුස්පේන්තු මූසල ගතිය. අන්න ගෙවිලා ගෙවිලා යනකොට ඕක තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒකයි අපි කියන්නේ ඔය එන මුස්පේන්තු ගතිය හොඳයි. සාමාන්‍ය භාවනාවේදී එන මුස්පේන්තු ගතිය හොඳයි. එදිනෙදා ජීවිතේ කිසි රසයක් නැහැ, අර නිකන් ලුණු නැති ලුණු කැඳ එකක් වගේ ගතියක් එන එක හොඳයි. මොකද දැන් අර ලෝකේ ගෙවිලා ගෙවිලා ගිහිල්ලා ඒ ආශ්චර්යයක් දනවන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ ගමනක් තියෙනවා. අනිවාර්ය ප්‍රතිපදාවක් තුලින් තමයි ඒක වෙන්නේ. නැත්තම් කනාවට යනවා නම් මෙලහට ගිහිල්ලා නිවන්. ඉබේ ගෙවිලා ඉවර වෙනවා නම් ගිහිල්ලා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනිවාර්ය ප්‍රතිපදාවක් පනවනවා. එන්නේ ප්‍රතිපදාව අපි වඩාගෙන යම්. ඒ සඳහා අවශ්‍ය දේ සතිය ඉදිරියෙන් තියාගෙන කරගෙන යම්. එතකොට හරි.
බෝකින් සානස්. ඒකන් සම්මේෂන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මගේ මේ අත්දැකීම ලැබෙන සතිය කියන්නේද ස්වාමීන් වහන්ස?
නදීත් බෙද්ද මොකද්ද තියෙන දොළ දුක සංසිඳීමකෝ එතකොට හරි.
නෑ ස්වාමීන් වහන්ස මංගිති කිව්වේ ආපහු ඉතින් ප්‍රවකාර හරි ප්‍රොජෙක්ට් එකේ.
ආ නෑ අලුත් හාමුදුරු කෙනෙක් හොයලා ලබන සතිය කියමු. දැන් ඊයේ ඕක මම අහගෙන ඉඳියානේ.
ඒක ස්වාමීන් වහන්ස.
ඕකේ කොමාරි මට ගොඩට කිය මොකද දන්නවද? කොමාරි දැන් වයසයි කියලා තේරුණා කියලා.
තේරුණා ස්වාමීන් වහන්ස. ඒක දැන් කරාද අනිත් අයගේ ඉල්ලීම් වලට කන් දෙන්න බැස් ස්වාමීන් වහන්ස. ඒක දැන් වෙලා තියෙන්නේ.
වයසයි කියලා ලොකු කතාවක් කිව්වා නාමන් තත්තාගෙන ඉඳියා මන් දැනේ මගේ ඔළුවට ගියේ වයසයි කියලා තේරුණා ඒක ලොකු ජයග්‍රහණයක්
අන්නෝ ස්වාමීන් වහන්සේ නැත්තම් ඉතින් මේ දැන් හතර ඔන්න මෙන්න හතර වෙනි පාරටත් කඩා ගත්තා කියලා නිකන් මන් දන්නෝ ස්වාමීන් වහන්සේ කැඩුන් නැහැයි කියලා අත්දැකීමෙන්ම ඒකින්ද පොඩ්ඩක් පොඩි දැනසීමක් ආවා
ඒකනේ ඒක ලොකු ජයග්‍රහණයක් ඒක ලොකු රියලයිසේෂන් එකක් මේ නැත්තම් හැඩවැන්නත් වඳුරා උඩින් තමයි ගවන තේරෙනවා දැන් නම් අමාරුයි දැන් පොඩ්ඩක් බිමින් යන්න කාලේ හරි හැරමිට්ටක් ගන්න කාලේ හරි කියලා තේරෙනවා ඉතින් එක පැත්තකින් අනිත් පැත්තෙන් නිකන් මහා කඩාවැටීමක් ඔය පෙන්ෂන් ගිය කට්ටියට ඒකනේ වෙන්නේ පෙන්ෂන් ගියපු ගමන් මිනිහා සම්පූර්ණ බිමටම වැටෙනවා මානසිකව වැටෙනවා ආයි ගන්න දෙයක් නැති වෙනවා අර මේ හොඳට වැඩ කරගෙන ඉඳිය මිනිස්සු ඒ වෙලාවට ඉතින් මොනවා හරි ඕල්ටර්නේටිව් හොබීස් හොයාගන්න වෙනවා වෙන මොනවා හරි දැන් අම්පය කෙනෙක් වගේ හරි වුණා නම් හරි
පල්ලෙහා ග්‍රේඩ් එකකට ගහන්න පුළුවන් ඒක ස්වාමීන් වහන්සේ අර කම්පිටිටිව් ගතිය නෑ ඉතින් එතනදී හරි බෝරින් වගේ නැත්තම් ඔය පප්පල ගහන ටීම් තියෙනවා අර හිත ඉතින් තාම මේ හිත නෙමෙයි ඇත්තටම ඉතින් අර ලොකු මේ ෆස්ට් ග්‍රේඩ් එකයි කියනවා ඉතින් එන්න මේ තාම සෙල්ලම් කරන්න පුළුවන් කියලා නිකන් මාවනි අත්තේ තියෙනවා වගේ තේරෙනවා මොනවා කරන්නේ
ගාමු කොමාරි තව ඔක ප්‍රත්‍යක්ෂ වෙන ගාමු කොමාරි
නදී ක්‍රිකට් ගහන්න ගිහිල්ලාද කැඩුනේ කකුල
නැතු වෙති වෙන මොකද ගෙදර වැඩ කරලා කවදාවත් කැඩලා නැහැ ගිල්ලක් අතුලුක් කළා
ඒකනේ ඔයා ගත්තකින් මම අතර දන්නේ මගේ පොඩි අත්දැකීමක් එකම කියන්න මමත් net ball ගහන්න ගිහිල්ලා අත තුන් පාරක් 14 පාරක්ද කකුල කැඩුනා මේ අතර මේ ගිය 27 වෙනිදාත් මට ටෝර්නමන්ට් එකක් තියෙනවා මම බුක් කළාම හිච්චේ යන්න ඒ එනාට ගියේ නැහැ මොකද ඊයේ ආයේ ෂෝ එක තිබිච්ච නිසා යන්න උන්නේ නැහැ මට කොහොමයි ෂෝ එකේ කට්ටියත් බලලා ඉතින් ආයේ කකුල කැඩනොත් එහෙම ෂෝ එක කරගන්න බැරි වෙයි කියලා. එනාට මට හිතෙන මට අන්තිම පාර කකුල කැඩනවා මටත් ඔක හිතුණා දැන් වයස වැඩි සෙල්ලම් කරන්න කියලා. මේ හරිම ඉන්ට්‍රස්ටිං ඒ කතාව ඔයා කිව්වා මට ඒක මතක් වුණා.
ඒ කියන්නේ net ball ඇවිල්ලා ඇඟේ වැදිලාද කකුල කැඩුනේ නැත්තම් play කළාද?
play කළා සමින්
ball අල්ලන්න බලන්නේ මං හිතේ audience එකේ අර දරුවගේ එකක් බලන්න ගිහිල්ලා කියලා.
නෑ මම සෙල්ලම් කරන්න කියලා parents and ඒ කියන්නේ අපි ළම දරුවන්ගේවත් එක්ක අපි ගහන ඒවා තියෙනවා නැත්නම් අපි ගහන tournament තියෙනවානේ ලොකු අය ගහන ඒ එහෙම එකකට training වෙන්න ගිහින් එකපාරක් ඇදුනා එකපාරක් දූත් අර parents versus children එකක් play කරන්න ගිහිල්ලා ධන හිස කැඩන තුන් පාරක් වගේ එහෙම වුණා එකපාරක් කොන්ද අවුල් වුණා එහෙම
elder team එකක්
අපි එහෙනම් අද වැඩසටහන දැන් ඉවර කරමු ස්වාමීන් වහන්සේ නදීප්ගේක එහෙනම් එන සතිය කියමු නදීප්
ඒක දැන් කිව්වනේ දැන් ආයි කියන්න දෙයක් නැහැ තව ලබන සතිය අලුත් කාට හරි කිව්වේ යගේ ආයි මුලින් ඉඳලා මේ ඊයේත් මට ඇහුනේ අර වචනේ විතරයි කිව්වට මොකද පෙන්ෂන් යන කාලේ හරි ඒක ලොකු ජයග්‍රහණයක් ඒක
කල්පනා සන්තෝෂ වෙන සෝන්ස දැම්මම ඒක දැඩිච්ච එක ගැන තව වයසට ගිහිල්ලා වයසයි කියලා ගැන ගියාම ටිකක් අමාරුයි
දැම්මමනේ දැන්වත් කියන වචනේ තමයි ඔකට හරියන්නේ
බොහොම තින්ස් ආනස තිරවස
හොඳයි
හරි නදී බොහොම පින් ඒ ප්‍රශ්න උත්තර වැඩසටහන මෙහෙවට අද දවසේ අපේ වැඩසටහන අවසන් වෙනවා අද වැඩසටහන පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරලා වැඩසටහන අවසන් කරන්න මම නාමන්තට ආරාධනා කරනවා
බොහොම පින් රාජික බොහොම ස්තුති සිල් දිනාටම තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නවසරයි අද දිනේ පුණ්‍යානුමෝදනාවට අද දවසේ ඉතාම වටිනා ධර්මදේශනාවක් සහ ඒ වගේම ඉතාම සජීවී ප්‍රශ්න උත්තර සාකච්ඡා වාරයක් සිදු වුණා. ආධුනිකයන් සඳහා උපදෙස් ඒ අතරත් ලබා දෙනු ලැබුවා. ඉතින් නිසරණවනේ අනුග්‍රහයෙන් සිදු කරන ධර්ම දේශනා කමටහන් උපදේශ දේශනා ආදී මේ කුසල් දියුණුවන ප්‍රතිපදාවකට පිවිසුම් දොරටුවක් ලෙස මේ ආධුනික භාවනාව ආධුනික සතිමත් වැඩසටහන වෙනුවෙන් ඔබ වහන්සේගේ උතුම් අරමුණක් වෙනුවෙන් සකස් වූ පැවිදි ජීවිතයෙන් කාලය වෙන් කරමින් අප සියලු දෙනාට කරන්නා වූ මේ අනුග්‍රහය වෙනුවෙන් ඔබ වහන්සේට අපගේ පාද අභිවන්දනා පූර්වක නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේට මේ නිර්වාණ මාර්ගය තුළ මේ සීල කුසල ධර්මයන් ඒ උතුම් අරමුණු සාක්ෂාත් වීම පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මේ වැඩසටහනට අනුමැතිය දුන් ආරම්භ කිරීමට උපදෙස් දුන් අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ රැස් වූ සියලු කුසල් හා පුණ්‍ය සම්භාරයන් නිවන් අවබෝධය පිණිස නිදුක් නිරෝගී දීර්ඝායුෂ සකස් වීම පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වා ගැනීමටත් විහිස මහන්සි වෙන දායක වන අපකප් වන ඒ සංවිධායක මණ්ඩලයේ සියලුම පිරිසටත් ඒ වගේම මේ වැඩසටහනට සහභාගි වෙමින් කමටහන් සතිමත් ප්‍රකාශයන් ඔස්සේ ඒ සතිමත් බව සම්බන්ධ ගැටලු සහ ප්‍රකාශයන් ඉදිරිපත් කරමින් ඒ දියුණුව සති දියුණුව සකස් කරගන්නා වූ සියලු පිරිසටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිස හේතු වාසනා වේවා. නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ බුද්ධ පරිනිර්වාණය පටන් මේ දක්වා බුද්ධ ශාසනය පවත්වා ගැනීමට අපකැප වූ උපකාරී වූයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආශිර්වාදක් පිරිසේ යම් කෙනෙක් ඉන්නවාද මේ කුසල අනුමෝදන් වීමට කැමැත්තෙන් බලාපොරොත්තු වෙන මේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය සම්භාරයන් කුසල් සම්භාරයන් අනුමෝදන් වේවා. නිවන් පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මේ කුසල් පින් පෙනෙන නොපෙනෙන සියලු පිරිස වෙත ගාථා සජ්ජායනාවෙන් අනුමෝදන් කරමු. ඉත්තාවතාචම්මේහි සම්හතං පුඤ්ඤසම්පදං.